හොඳයි. පින්වත් සියලු දෙනාම අද දවසේදී මේ උතුම් වැඩසටහන ආරම්භ කිරීමට මත්තෙන් සියලු දෙනාම මාත් සමග තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කළා. තථාගතයන් වහන්සේ වන්ද නමස්කාර කරගමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සිදරම් පාඩුවෙන් බෝස. හොඳයි. පින්වත් සෑම සුළු දෙනාම සිහිපත් කරගන්න පින්වතුනි, අද දවසේදීත් ඔබ සෑම සුළු දෙනාම මේ සූදානම් වෙන්නේ මේ තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කරන්නට යෙදුණු ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්ම රත්නය ශ්‍රවණය කරමින් යාරි මාර්ගය අනුගමනය කරන වැඩපිළිවෙලකට ඒ වැඩපිළිවෙලක කටයුතු කරන්නටයි මේ හැම කෙනාම සූදානම් වෙන්නේ. ඒ නිසා හැම කෙනාම පින්වතුනි, මහත් වූ කරුණාබර සිතින් යුක්තව, මහත් වූ මෙත්තාබර සිතින් යුක්තව, ඔබ වගේම මේ ලෝකාත්‍රේ පුරාම මේ වැඩවාසය කරන මේ ස්ථානවල සහ සම්බන්ධ වෙන නොයෙකුත් නාව යම් පිරිසක් ඉන්නවා නම්, ඒ හැම කෙනාම සිහිපත් කළ ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරගමු. ඒ නිසා සියලු දෙනාම සිහිපත් කරගන්න මේ ලෝකේ කොහේ හෝ තැනක දිව්‍යයක් බ්‍රහ්මාදී යම් පිරිසක් ඉන්නවා නම්, තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ කැමැත්තෙන් මේ පුණ්‍ය කටයුතු සහ සම්බන්ධ වීමේ කැමැත්තෙන් සිටිනව පිරිසක් ඉන්නවනේ, හැම කෙනාම සිහිපත් කරලා ඒ හැම කෙනාටම මේ ස්ථානවලට එන්න කියලා හිතින් ආරාධනා කරගමු. ඒ වගේම පින්තුනි, මේ අනාදිමත් සසර පුරා මේ පැමිණි ගමනේදී ඒ ඔබගේ නමින් මළගියා වූ යම් හෝ ඥාති හිත මිත්‍රාදී මව දෙමාපිය වූ යම් පිරිසක් ඉන්නවා නම්, ඒ හැම කෙනාම මහත් වූ කරුණාවේ යුක්තව සිහිපත් කරලා ඒ හැම කෙනාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරගම. එවිදින් මේ උතුම් සත්කඩවල සහ සම්බන්ධ වෙලා තමන්ගේ ඒ ජීවන ගමන සාර්ථක කර ගැනීමට, ඒ වගේම නිවන් මඟ පූර්ණේ කරගන්නට අවශ්‍ය කරන්නා වූ සීලම් පුණ්‍ය කුසල ශක්තියින් අනුමෝදන් කර ගැනීමට, ඒ සඳහා ඒ හැම කෙනාටම මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරගමු. මා මේ ගාථා පාඩයෙන් සජ්ජායනා කරද්දී හැම කෙනාම මේ සියලු දෙනාව සිහිපත් කරලා මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරගන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා. හොඳයි වින්තුනි, ඒ වගේම සෑම සුරදනාම සිහිපත් කරගන්න මේ අනාදිමත් සතර පුරා මේ පැමිණි ගමනේදී විවිධාකාරයෙන් අසත්පුරුෂ දෘෂ්ටි දරාගෙන, අසත්පුරුෂින්ගේ මතිමතාන්තර දරාගෙන මේ ලෝකයේ වැඩවාසය කරන්නට යෙදුනා වූ එලවතුරා බුදු පියාණන් වහන්සේලාට, ඒ වගේම අරියතුන් වහන්සේලාට, ඒ පසේ බුදු පියාණන් වහන්සේලා ඇතුළු ඒ සීලාදී ගුණධර්මයන් වඩාගෙන මේ ලෝකෙට යහපතක් කරන්නව යම් උතුමන් වහන්සේලාට ඔබගේ සිතකය වචනේ යම් ආකාරයක හිංගියක්, හිංසාවක්, අපවාදයක්, උපවාදයක් වුණා නම් ඒ සියල්ලටම ක්ෂමා වෙත්වා. ඒ වගේම ඒ උත්තරීතර තථාගතයන් වහන්සේලා විසින් දේශනා කරන්නට යෙදුණු ඒ නිර්මල වූ ශ්‍රී සද්ධර්ම රත්නයේට විවිධාකාරයෙන් අපවාද, උපවාද, හිංගි, හිංසා ඔබගේ සිතකය වචනේ සිදුවෙලා තියෙනවා නම් මේ අවස්ථාවේදී පින්වතුනි, ඔබ සියලු දෙනාම ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයේ මාගේ හිතකය වචනේ සිදුනාව සීල වරදා වැඩ අසාදානට මාහට දසදහස්වර කෝටි ලක්ෂවර කමා කර සිරිනසේක්වා, කමා කර සිරිනසේක්වා, කමා කර සිරිනසේක්වා කියලා හැම කෙනාම මොහොතක් ත්‍රිවිධ රත්නයේ කමා කරගමු. හොඳයි පිංගතුනි, ඒ වගේම සියලු දෙනාම සිහිපත් කරගන්න මේ අතීත සසර පුරා මේ පැමිණි ගමනේදී ඔබ විසින් විවිධාකාරයෙන් ලෝක සත්‍යය උදෙසා යහපත කරලා දීලා ඒ තථාගතයන් වහන්සේලා උදෙලා උදෙසා බුදු පූජා ආදී දේ පවත්වලා මහා සංඝරත්නය උදෙසා බුදු පූජා වන්දනාමාන දානමාන ආදී පූජා සත්කාර කරලා විවිධාකාරයෙන් නගා ගන්නට දෙනව මහා පුණ්‍ය කුසල ශක්තියින් තියෙනවා. මේ අවස්ථාවේදී ඔබ සියලු දෙනාම සිහිපත් කරගන්නේ මා විසින් කරගන්නට යෙදුණු ඒ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා මේ අවස්ථාවේදී මේ අද දවසේදී ඒ තථාගතයන් වහන්සේලා දේශනා කරන්නට යෙදුණු අති උත්තරීතුරු නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නය අවබෝධ කර ගැනීමටත් අවබෝධ වෙලා තියෙනවා. නිත්‍රි මාර්ගඵලයන් පූර්ණේ කර ගැනීමටත් ඒ මා විසින් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය කුසල ශක්තියින් එක්තැන් වෙලා කැටි වෙලා ඒ කාන්තේම හේතු උපනිශ්‍රීම් වෙත්වා කියලා සියලු දෙනාම අදිෂ්ඨාන කරගමු. ලෞතර බුදු පියාණන් වහන්සේගෙන් අවසරයි, ති උත්තරීතුරු ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අවසරයි, ආර්ය මහා සංඝරත්නයෙන් අවසරයි, මේ ස්ථානට වැඩම වැඩඉඳින මහා සංඝරත්නයෙන් අවසරයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඇවිල්ලා නේද පිරිස? අපිටුව භාගයක් විතර නැතුව ඇති කියලා. දවස් දෙක තුනක් තිස්සේ වහිනවා නේද? බොහොම හොඳයි. පාරුවෙන් ඔරුවෙන් හරි කොහොම හරි හැමෝම සම්බන්ධ වෙලා තියෙනවා. බොහෝ පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. යම් පිරිසක් සමාට අද අඩුවෙන් සම්බන්ධ වෙයි. හරි. එතකොට පින්තුරි දැන් ඔබට කියන්න කාරණා කීපයක්ම තියෙනවා. උදේ පාන්දර සුභ ආරංචියක් කියන එක හොඳයි නේද? එහෙම. සුභ ආරංචියක් කැමතිද? සුභ ආරංචියක් කියන බෙන්. අපි අපේ ආරාමේ මේ නිවන් දකින උතුම් පිරිස් කටයුතු කරන ඒ අතර ඉන්නවා ප්‍රධාන කොටස් හතරක්ක් තමයි ස්වාමින් වහන්සේලා, ඒ වගේම අනගාരിക පින්වත් පිරිස, ඒ වගේම අනගාരികා පින්වත් පිරිස, ඒ වගේම අපේ මේ උපාසක උපාසිකා පිරිස. ඉතින් අපි මේ සතියේ ඉරිදා කියන හෙට ආරම්භ කරනවා අලුත් අනගාരികා මහත්මීලගේ වැඩසටහන. එතකොට ඔබගේ පවුලට තව පිරිසක් එකතු වෙනවා හෙට ඉඳලා. ඒ කියන්නේ මේ ස්ථානයට නේවාසිකව එනවා නෙමෙයි, නමුත් එයාගේ වැඩසටහන් මාලාව ආරම්භ වෙනවා. ඉතින් ඒකටත් බොහෝම පුණ්‍යවන්ත පින්වන්ත ආත්මීලා 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ වෙලායි. ඒකට කියන්නේ ඒ එහෙම නමක් දාගෙන තියෙනවා ශ්වේතාභිෂේක. ශ්වේතාභිෂේක කේක නම් දානවා. ඉතින් අපිට වින්නතුනි හරිම සතුටුයි. ඒකට හේතුව තමයි මේ ලෝකෙ නොවන දේවල් තමයි මේ සිද්ධ වෙන්නේ. ඔබ එහෙම අහලා තියෙනවද එහෙම? තරුණ කාන්තා පිරිස් යන මේ ගෑනු දරුවෝ එහෙම 25ක විතර ටීම් එකක් එකපාර බ්‍රහ්මචාරී ජීවිතයකට යොමු වෙනවා වගේ මහල දෙනවා එකපාර. අර ගුරුහාමුදුරුවෝ කියන්නේ හැ උනාස ඉස්සර මතක් කරේ පින්තුනේ පොල් අත්තක් කහපාට වෙනවා වගේ මේ ලංකාද්වීපයේ මොන වෙනවද කසාවතින් බැබලෙනවා කියලා. මතකද උන්වහන්සේ මම හිතන්නේ පැවිදි වෙන්නත් කලින් දේශනාවල එහෙම කාරණාව සඳහන් කළා. මම හිතන්නේ උන්වහන්සේ සඳහන් කරපු කාරණාව ඒ විදිහට වෙන්න ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ වගේ. බොහෝම ශීඝ්‍රයෙන් ඒ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම දැන් ඉදිරි මාස කීපෙදී ස්වාමීන් වහන්සේලා බවට පත් වෙනවා මං හිතන්නේ 30කට ආසන්න විතර ප්‍රමාණයක් අලුතෙන්. ඒ කියන්නේ අර එක ලොකු පැකේජ් එන්නේ එකපාර. ඉතින් ඒ අය බලා කියාගන්නේ ඔබ තමයි ඊට පස්සේ. මොකද දැන් මේ එන අලුතෙන් අනගාරිකා වැඩසටහන එක්ක සම්බන්ධ වෙච්ච ඒ අනගාරිකා මහත්මීන්ලගේ දෙමාපිය වෙන්නේ ඔබ. ඉස්සර එයාට දෙමාපිය හිටියා. දැන් එතනින් එහාට ඒ අයගේ දෙමාපිය බවට පත් වෙන්නේ ඔබ සියලු දෙනා. ඒ කියන්නේ මේ ආර්යයන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් දහම අසා දැනගත්ත ඒ උතුම් පිරිස. ඒක ලේසි පහසු කාර්යයක් නෙමෙයි පිංගුතුනි ඒ පිරිස කරන්නේ. ඇත්තටම ඔබ මේ සසරේ ඕනතරම් මිනිස්සු වෙලා ඉන්නේ නැති. නමුත් බොහොම අල්ප මාත්‍රී ප්‍රමාණයක් වෙන්නේ නැති මේ මිනිස් ජීවිතවලිනුත් භ්‍රාමචාරී ජීවිතයක් ගත කරනවා කියලා අදිෂ්ඨානේ භ්‍රාමචාරී ජීවිතයට යොමු වුණේ. බොහෝ කෙනෙක් භ්‍රාමචාරී වෙන්න කැමති ඇති. නමුත් මේ ලෝකෙන් අත මිදෙන්න බෑ පිංගුතුනි ලේසියෙන්. ඒ නිසා ඕනතරම් ඔබගේ ජීවිත අවසන් වෙලා යන්නේ නැති භ්‍රාමචාරීව ගත කරන්න බැරි වෙලා. නමුත් මේ අද මේ ලෝකේ ලංකාවේ වෙන විපර්යාසයේ මේ ධර්ම දහමත් එක්ක ඒ තුර පිංගුතුනි අපිට පේන්න තියෙනවා මහ විශාල පිරිස් මේවත් එක්ක සහසම්බන්ධ වෙනවා කියලා. නෑ මං හිතන්නේ අපේ ආරාමේ හා සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන අනගාරිකා වැඩසටහනේ අපේ මහත්මීලගේ ප්‍රමාණය 50 සීමාව ඉක්මවනවා. ඉතින් අපි හිතුවේ නැහැ ඒක අවුරුදු 2-3ක් වගේ ඇතුළත ඒ වගේ සීමාවක් ඉක්මවයි කියලා. ඉතින් බොහොම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා අපේ වොස්සක ධම්ම ස්වාමීන් වහන්සේම කියන්නේ තව ටික කාලයක් ගියාට පස්සේ කාන්තාව අන්තිමට මේක දිනනවා කියලා. දැන් අනගාරික මහතුරු 70ක් විතර ප්‍රමාණයක් ඉන්නවා ආරාම. 70ට වැඩි මං හිතන්නේ. තව ටික දවසක් ගියාට පස්සේ අනගාරික මහත්මීලගේ ප්‍රමාණය ඉක්මවනවා. ඒ වගේම පිංගුතුනි ඒ සම්බන්ධ වෙන මහත්මීලා එතනින් සම්බන්ධ වෙලා ඉවර වෙන්නේ නැති පාටයි අපේ පුණ්‍යභාරයේ දුරකථනයේට මමත් අනගාරිකා වෙන්න කැමති, මමත් අනගාරිකා වෙන්න කැමති, මමත් කැමති, මමත් කැමති කියලා සාමාන්‍යයෙන් දවස් දෙකකට විතර එක්කෙනා ගහන එකතු වෙනවා. දැන් ඊළඟ ගෲප් එකටත් ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා පස්වෙනි අදියරට. මේ යන විදිහට ගියොත් එහෙම ලේසි වෙන්නේ නැහැ වැඩි. කොහෙන් හරි පිරිස එනවා පිංගුතුනි. මේ පාර එන සම්බන්ධ වෙන අනගාරිකා මහත්මීලගේ පිරිසෙන් ලොකු පිරිසක් මං හිතන්නේ 10 දෙනෙක් විතර පිරිසක් ලංකාවේ අය නෙමෙයි. ලංකාවේ කියලා කියන්නේ ලංකාවේ ජීවත් වෙන අය නෙමෙයි. පිටරටෙන් දැන් ඉන්නේ. ගුරු ස්වාමීන් වහන්සේ මේ දේශනා කරපු කාරණාව පිංගුතුනි හරියටම සිද්ධ වෙනවා. ලෝකේ නන්දෙසින් පැවිදි ප්‍රෞජාව සඳහා පිරිස එකතු වෙනවා. ඇත්තට මේ කාන්තාව පිරිසට ලොකු අවස්ථාවක් මේ සැකසීලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ගිය සතියේ ගුරු ස්වාමීන් වහන්සේ තවත් පණිවිඩයක් දෙන්න ඇති දුන්නා නේද? අනගාරිකා පොඩි අයට පුංචි අනගාරිකා මහත්මීලටත් අවස්ථාවක් සැකසෙනවා. අවුරුදු 14 18 අතර දරුවන්ට. එතකොට ඒ අයත් ඇවිල්ලා එකතු වෙන්නේ අර පිරිස ගාවටම. එතකොට පිංගුතුනි කවදාවත් මේ ලංකාවේ සිද්ද නොවිච්ච විදිහේ විපර්යාසයක් තමයි මේ සිද්ධ වෙන්නේ. මේ ස්ත්‍රී පිරිසට, කාන්තා පිරිසට තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න ක්‍රමවේදයක් සැකසෙනවා පිංගුතුනි. මේ සැකසෙන ක්‍රමවේදයේ අයිතිකරු කවුද? අපිද? ඒ අය වෙනුවෙන් හැදෙන ඒ ක්‍රමවේදයේ අයිතිකාරයෝ කවුද? ඒ අයම තමයි. ඇත්තරම් පිඟුතුනි ඔබට සමහරට හිතෙනවා ඇති මේ ස්වාමින් වහන්සේලා හිතලා මේ උදව් කරනවනේ කියලා. ඇත්තම ස්වාමින් වහන්සේලා හිතලා උදව් කරනා නෙමෙයි. ස්වාමින් වහන්සේලා එක්තරා මානසික පරිසරයක් පවත්වගෙන යනවා. ඔච්චරම තමයි කරන්නේ. එතකොට ඒ අයගේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන්නේ කවුද? ඒ අයම තමයි. එතකොට ඒ අයට වින්දුතුනි එහෙම අවස්ථාවක් ලැබෙනවා නම් ඒ අවස්ථාව ඒ අයට ලැබෙන්නේ ඒ අය කරපු මොකක් නිසාද? ඒ අය කරපු පින නිසා. ඇත්තටම අපි මුකුත් කළා නැහැ. අපි කළා තියෙන එකම එක දෙයක් තමයි කොහේ හෝ තැනක හිතක් තියෙනවා නම් අන්න ඒ හිතේ ගිනි දැල් වෙනවා නම් අන්න ඒ ගිනි නිවෙන්න අපිට යමක් කරන්න පුළුවන් නම් ඒ උපරිමෙන් අපි කරනවා කියලා අදිස්ථාණයෙන් කටයුතු කරනවා. ඔච්චරම තමයි අපි කරන දේ. එතනින් එහාට හැම දෙයක්ම තීරණය වෙන්නේ පිඟුතුනේ ඒ අයගේ පින නිසා. දැන් එතකොට අපේ මෙතන ඉන්න පින්වත් පිරිස කවුරු හරි ඉන්නවා. තාමත් එවැනි අවස්ථාවක් එළඹිලා නැත්තම් මොකේ දඩුපඩු තියෙන්නේ? නේ? ලබන්න ඕන පෙර කළ කල පවෙහි දොස. තමා විසින් කරගත්ත පුණ්‍ය ශක්තියේ අඩුපාඩුවක් නිසාම තමයි පිඟුතුනි මොනවාම හරි දෙයක් ඔබගේ ජීවිතේට ලැබිලා නැත්තම් ඒක ලැබිලා නැත්තේ. ඒකට පිඟුතුනි කිසිම වෙලාවක කිසිම හේතුවක් නිසා කිසිම කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්න එපා. කිසිම වැඩක් නැහැ ඒකේ. ඔබ කලකිරෙන්නත් එපා. නැත්තම් ඔබට කලකිරීමක් ඇති වෙයි. මම මෙච්චර පිං කරනවනේ මට නැහැ මෙහෙම අවස්ථාවක් කියලා. නැත්තම් ඔබට හිතෙනවා මට ඉතින් මේ මෙන්න මේ જાතියේ බන්ධන තියෙනවානේ. මට මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවානේ. එහෙම කීරෙවෙලා සමහරට ඔබට කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් එංගෙදින ඔය කලකිරෙනවා කියන එකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. කලකිරීම තුළින් කිසිම විපාකයක් අත්දන්න බෑ. විපාකයක් ඇද්දෙනවා. ඔබ බලාපොරොත්තු වෙන જાති විපාක නෙමෙයි. ඊට විපක්ෂ විපාකයක් තමයි ඇදෙන්නේ. ඒ කියන්නේ මට එහෙම අවස්ථාවක් නැහෙනි. මට මේක කරගන්න බෑනි. මට අහවල් ප්‍රශ්නෙනි. මම මෙන්න මේක නිසා හිර වෙලා නින්නේ. මේක නිසා හිර වෙලා නින්නේ. අරක නිසා හිර වෙලා නින්නේ. එහෙම එහෙම කී කී පිංගුතුනි ඒක කෙරෙහි කලකිරීමෙන් ජීවත් වෙනවා කියන එක කරන්න එපා. මොකද ඔය වැඩේ කරන්න ගත්තොත් පිංගුතුනි ඔබට කොහොමවත් ඕක හම්බ වෙන්නේ නැහැ. කවදාවත් එතෙන්ට මානසිකත්වයේ ගේන්න එපා. එහෙම අවස්ථාවක් තව කෙනෙකුට ලැබෙනවා නම් පිංගුතුනි ඔබට ඒ කෙනාට අවස්ථාවක් ලැබෙන එක ඔබ ඇත්තන ඔපචුනිටි එකක් කරගන්න. ඒක අවස්ථාවක් කරගන්න ඕනි ඔබගේ අවස්ථාවත් නිර්මාණය කරගන්න. පළමුකොටම දැන් ඔබ හැම කෙනාම දැන් මේ ක්‍රමවේදෙ හැදිලා තියෙන්නේ. දැන් අපි කියනකොට ඔබ හැමෝම සාදුකාරයක් දුන්නනේ. අනේ සාදු සාදු. මහා යහපතක් සිද්ධ වෙන්නයි යන්නේ. අන්න ඒක හරි වටිනවා. මොකද ඒ සාදුකාරයෙන් පින්තුනි ඔබගේ හිත සුද්ධ වෙන්න ඕන කරන පරිසරය සැකසෙනවා. ඒ වගේම තමයි අද ඔබට ලැබිලා නැත්නම් යම් අවස්ථාවක් පින්තුනි ඒකට සමහරට ඔබගේ වයස වෙන්නත් පුළුවන්. නේද? සමහරට අපි දැනට මෙතන බොහෝ කාන්තා පිරිසක් ඉන්නවා. මේ හැමෝ වගේ සමහරට කැමති ඇති අනගාരികාවක් ජීවත් වෙන්න. නමුත් සමහර බොහෝ දෙනෙකුගේ වයස අවුරුදු 40 වගේ සීමාවල් පැනලා තියෙන්නේ. දැන් ඔබ මාත්‍රයක්වත් කලකිරෙන්න එපා. මගේ වයස අවුරුදු 40ට වැඩි නේ කියලා. ඒක කිසි තේරුමක් නැති වැඩක් වෙන්නේ. ඔබට කරන් තියෙන්නේ ලෝකේ වෙනස් කරන්න. දැන් ওই පොඩි ওই ගෑනු ළමයි ටික මහ ලොකු විපර්යාසයක් කරලා තියෙනවා. අපි කොහොමද ඒක දැනගත්තේ? ඒ ඇයට වැඩසටහනක් නිර්මාණය වෙනවා පින්තුනි. අපිට හිතාගන්න මේ කොහොමද ඒක වෙන්නේ කියලා. අපි කවදාකවත් හිතුවේ නැහැ ওই වයසේ ගෑනු දරුවන්ට මෙහෙම වැඩසටහනක් කරන්න. මොකද ඒ අය පාලනය කරනවා කියලා කියන්නේ ඒ දි වැඩක් එමෙ නෙමෙයි. නමුත් ඒ පොඩි කෙල්ලෝ ටික මේ දෙමාපියන්ගේ දරුවෝ නෙවෙයි. ඒ දරුවෝ ටික එකට එකතු වෙලා මහා පිං කරලා තිනවා. ඇත්තටම ඒවැ නියම උරුමකාරයෝ ඔබ. ඔබ තමයි මේ පුංචි දරුවන්ට ඒවා කියලා දුන්නේ. සියුමග ධර්මායතනයේ හරහා ආදී තැන්වලින් සහ ඔබගේ අවවාදන් ශාසනය යටතේ තමයි ඒ ළමයි පිනට නැඹුරු වුණේ. ඒ ළමයිගේ හිත ගොඩක් වෙලාවට පිරිසිදුයි ගොඩක්. පිරිසිදු කියලා කියන්නේ මේ ලෝකේ එල්බ ගන්න ගතිය ටිකක් අඩුයි යම් පැතිකඩවලින්. ඉතින් ඒ නිසා ඒ අය සමහරලාට හදවතින්ම දේවල් කරනවා. කිසිම බලාපොරොත්තුවක් නැතුව බොහොම බරපතල පුණ්‍ය විපාක කරගන්නවා. ඒ වගේම මේගොල්ල සසර කරපු පිනුත් ඇති. නමුත් එංගතුන් මේ ජීවිතේ ඉඳලා ඒ ළමයි කරග යම් කාලයක් පින් කරා. සමහරට ඔබ මේ දහම අහන්න ගත්ත කාලේ ඉඳලා ඒ දරුවන්ගේ පව් කරන එක නැවැත්තුවා. පුතේ මේව කරන්න එපා හොඳ නැහැ. මෙන්න මෙහෙම කරන්න. බුදුන් වන්දනා කරන්න. බුදුන්ට පැන් එකක් පූජා කරගන්න. අපි බුද්ධ පූජාව තියමු. ඒ වගේ මේ ස්ථාන වලට හැලිලා ස්වාමීන් වහන්සේලාට මහා සංඝරත්නයේ මේ පන්සල් විහාර විහාරස්ථාන වලට ගිහිල්ලා දම් පැන් පූජා කරේ ඔය ළමයින්ට කියලා. ඔබ ඒ කරපු දේ ප්‍රතිඵල තමයි ඔය එන්නේ. මොකද පින්වතුනි මේ කාගේ හරි හිතක එහෙම අදහසක් පහළ වෙලා ඒ ඇයට යම් වැඩසටහන නිර්මාණය වෙනවා නම් ඒ විමානය හදාගත්ත ඒ අයම තමයි. ඒ දරුවන්ගේ පුණ්‍ය ශක්තිය. ඒගොල්ලෝ පොඩි වුණාට ඒගොල්ලෝ වටා ලොකු පිනක් කරගෙනවා. ඒ පින නිසා මේ ලෝකේ වෙනස් වෙනවා. ඒ කියන්නේ ලෝකේ දේවල් බිහි වෙනවා. ඔබ අහලා තියෙන දිව්‍ය විමානයක් හැදෙනවා කියලා. විමානයක් කියලා කියන්නේ කාට හැදෙන එකක්ද? ඒ කරගත්ත කර්මයට අනුව හැදෙන එකක්. එතකොට ඒ දරුව විසින් කරගත්ත කර්මයක් තියෙනවා. ඒ කර්මයට අනුව හැදෙන එකක් තමයි ඒ අයගේ අනගාരികා විමානය කියන එක. නේද? අන්නේ විමානේ ඒ අය විසින් නිර්මාණය කරගත්ත එකක්. දැන් ඔබට විමානයක් නැත්තම් මොකද කරන්නේ? ඈ? ඔබට විමානයක් නැත්තටි ඔබ විමානයක් හදාගන්න. අතෑල දාන්න එප වැඩේ. දැන් ඔය ලංකාවෙන් බාහිර පිරිස් වලට යම් දහම් අනුශාසනාවක් කරන හැමතිස්සෙම කියන්නේ ඒ ඇයිට ගොඩක් ප්‍රශ්න ලංකාවට එන්න ඕනි ආදි වශයෙන් ගොඩක් ප්‍රශ්න. මම නම් කියන්නේ පිඟුතුනි අතහරින්න එපා වැඩේ කියලා. ඔබ කොච්චර වයස වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔබගේ වයස සමහරට අවුරුදු 85ක් වෙන්න පුළුවන්. අතහරින්න එපා වැඩේ. දිගින් දිගටම දිගින් දිගටම මේ නිවන ફોકસ කරගෙන මේ ප්‍රතිපදාව ફોકસ කරගෙන ඒක කරගන්නවාමයි කියන අදිස්ථානෙන් දිගින් දිගටම පින් කරන්න කියලාම තමයි කියන්නේ. පින්ගුතුනේ මේ ලෝකේ දෙපළු වෙලා හරි ක්‍රමවේදයක් හැදෙනවා. එක්කෝ මැරිලා හරි හැදෙනවා. ඒ කරන්නේ නැහැ පින්ගුතුනේ. මොකද මේ අදිස්ථානේ බලගෙන යනවා. ඒක කාටවත් නවත්තන්න බැහැ. මේ ලෝකෙට බුදු කෙනෙක් පහල වෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහල වෙන්නේ පින්ගුතුනේ උන්වහන්සේ කරන ටිකම විතරක් ඇද්ද? එහෙම හරියන්නේ නැහැ පින්වතුනි. බුදු කෙනෙක්ගෙන් දහම් අහන්න, අහලා නිවන් දකින්න සුදුසු මිනිස්සු මේ ලෝකේ එකතු වෙන කාලයක් එනවා නම් ඒ කාලෙට මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන එක නවත්තන්න බෑ. ඒක බුදුහාමුදුරන්ට නවත්තන්න බෑ. බුදුහාමුදුරන්ට නවත්තන්න බෑ. ඒක තමයි විදිය. නිවන් දකින්න පුණ්‍ය ශක්තිය තීන පිරිස එකතු වෙනකොට එතෙන්ට බුදු කෙනෙක් නම් පහළ වෙන නියමිතේ බුදුහාමුදුරුත් පහළ වෙනවා. මේ ළඟ දවසක් ගුරුහාමුදුරුව අපිට මතක් කළා. අපේ හාමුදුරනේ ගුරුහාමුදුරුව අපවත් වෙන තොබවසල අඬන්න එපා කියලා. උන්වහන්සේ ඇයි කියලා පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේ මතක් කරා ගුරුහාමුදුරුව අපවත් වෙනවා නම් අපවත් වෙන්නේ කාරණා කීපයක් නිසා. ඒකට හේතුව තමයි ගුරුහාමුදුරන් වහන්සේගෙන් මෙතනින් එහාට නිවන කරගන්න කෙනෙක් නැහැ මේ ලෝකේ. එහෙම අවස්ථාවක් නැත්තම් ලෝකේ එතනින් එහාට උන්වහන්සේ නැහැ. එහෙම නැත්තම් හිටියත් ඒ ඇයට ගුරුහාමුදුරුවන්ගෙන් ඒ දේ කරගන්න බැරි නම් ඒ හේතුව ගැලපෙන්නේ නැත්තම් එතනින් එහාට ගුරුහාමුදුරුව තවදුරටත් ඉන්න එකක් නැහැ. උන්වහන්සේ නිතරම කියන්නේ මේ විශ්වයේ අවශ්‍යතාවය තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. මොකද විශ්වයේ අවශ්‍යතාවය කිසිසේත්ම වෙනස් කරන්න බෑ. දැන් ඔබ මහා පින්වන්ත පිරිසක් නිසා තමයි පින්දුනේ මේ ධර්මාසනයේ මේ පිරිසක් වැඩි ඉන්නේ හැමදාම. මේ මෙතන ධර්මාසනයක් බිහි වෙන්නත් මෙතන ස්ටේජ් එකක් හැදෙන්නත් මෙතන ධර්මශාලාවක් හැදෙන්නත් ඔය ඔක්කොටම හේතුව ඔබ හැම කෙනාගේම මේ පුණ්‍ය ශක්තිය සම්පයුක්තයි. මේ අපි හැම කෙනාගේම තියෙන විශාල පුණ්‍ය ශක්තියක ප්‍රතිඵලයක් තමයි මේ හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ. මෙතන එහෙම අවස්ථාවක් නැත්තම් පිටුනි මේ ධර්මාසනෙත් කවුරුත් නැති වේ දාට. ඒකයි කියන්නේ මේ හැම බලයකටම පිටුනි බොහෝ පිරිසකගේ සහයෝගයක් තියෙනවා. බොහෝ කෙනෙකුගේ එකතුවක් තමයි මේ හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මෙතන වයසින් වැඩිමහල් පිරිසක් ඉන්නවා. ඒ පිරිසට තාමත් විමානයක් හැදිලා නැත්තම් මොකද කරන්නේ? අත්වල් බැඳගෙන සමගිය නැගටිව් එක අතකට හරි විදිහට එක දිගට කරගෙන යන්නයි තියෙන වෙඟුතුනේ. මේ ලෝකේ කිරියෝදේ මතු වෙලා හරි මේ ලෝකේ හතරකට පැලිලා හරි ඒ ක්‍රමවේදේ හැදෙනවා. ඒ කායි වෙඟුතුනේ කාටවත් නවත්තන්න බෑ. මොකද පුණ්‍ය ශක්තිය කියන එක වගේම පාප ශක්තියත් එහෙමම තමයි. මොකද ශක්තියට අනුවනේ ලෝකේ නිර්මාණය වෙන්නේ. පුණ්‍ය ශක්තිය කොයිතරම් දුරද ගැබ් වෙන්නේ ඒ තරම් දුරට මේ ලෝකේ ඕනම දෙයක් වෙනස් වෙන මොකද ලෝකේ අනිච්ච නිසා. ලෝකේ අනිච්ච නිසා මේ ලෝකේ කිසිම දෙයක් ෆික්ස් නැහැ. සමහර විට ඔබට පින්ගුදුරි දරුවෝ 5 දිනක් ඉන්න වෙන්න පුළුවන්. එක එක විකාර කරනවා. අනිත් එක රට ගිහිල්ලා. අනිත් එකට ළමෙක් ඇහිනවා. අනිත් එක ළමෙක් හම්බෙන්නේ. දැන් ඔබ සමහරලාට ආච්චි වෙන්නේ නැති. සමහරට අම්මා වෙන්නේ නැති. නැන්දම්මා වෙන්නේ නැති. ප්‍රශ්න කන්දරාවක හිර වෙලා ඇති සමහරලාට ඔබ. ඔබ කවදාවත් ඉතින් මම මේ මහා ප්‍රශ්න කන්දරාවක හිරලා ඉන්නේ දැන් නම් ඉතින් බෑ මේ කොහොමත් කරන්න වෙයි අතහැලා දාන වගේ අදහසකට එන්න ඕනේ නැහැ. කවදාවත් එතන එන්නේ මම ඉතින් මොකද ඒක කරන එකේ කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඔබට කරන්න තියෙන්නේ ඔබ කොච්චර මේ සසර බන්ධන වල පැටලිලා හිටියත් ඔබ ගත්ත යම් අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒක අතහරින්න එපා මේකට කිසිම හේතුවක් නිසා. දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම නිවන අදිෂ්ඨානයෙන් කරන පින් දිගටම කරගෙන යන්න. කොයි වෙලාවෙ හරි ඔබට අවශ්‍ය පරිතරේ හැදී. හැබැයි සමහරලාට දැන් ඔබ පින් කරගෙන යනවා. ඔබ ලෙඩ වෙනවා. ඇයි ලෙඩ වුනේ පින් කරපින්ද? ඒකද දැන් සමහර මිනිස්සු කියන්නේ අනේ මේ පිනක් දහමක් කරන අපිටම තමයි මොකක් කරන්න නැති නේද? අර එහා ගෙදර හරක් මරණ එකේ කින්න ඒක බලහල්ලක්. ඈ? ඒකට අර වාහනද මේ වාහනද අතරපයිද සේවකයෝද අරකයි මේකයි මේකට ඔක්කොම තියෙනවා. උදේහව බුදුන් වදින අපිට තමයි මොකක් කරන්න නැති. ඔව් ඒක මේ පාර බුදුන් වැඳලා නැති වෙයි. උට ඊට කලින් වැඳලා තියෙනවා. බුදුන් හරි මොකක් හරි වැඳලා මිනිතුන්ට දීලා තියෙනවා. ඒ ටික තමයි ඒකට හම් වෙන්නේ. හැබැයි ඒක දැන් මොකද කරන්නේ? ඒක වළඳවල දිනනවා. ඒකනේ කියන්නේ පුරාණේ වළඳනවා කියලා. මතකද අර විශාකා කිව්වේ? පුරාණේ වළඳවල දිනනවා. ඒකට හිතනවා මේ මගේ තියෙන විශිෂ්ටත්වයක් නිසා තමයි මේ මට හැමදේම හම්බෙන්නේ කියලා. එයාගේ තියෙන විශේෂත්වය නිසා නෙමෙයි හම්බෙන්නේ. කරගත්ත විපාක ටිකක් ඔය ඇදෙන්නේ. ඒතර ඔබට අද විපාක නැත්තම් පිංගතුනි කිසි දෙයකට බය වෙන්න එපා. ඔබ විපාක නිර්මාණය කරන් කොවිලා හරි ඇදෙන්න ගන්නවා. මොකද කොවිලා හරි එක තැනක් එනවා. එතනින් පස්සේ ඒක ඇදෙන්න ගන්නවා. අපි හැමෝගෙම ජීවිත එහෙමයි. අපේ ජීවිතත් වින්දුතුනි ඒ විපාක ටිකම ඇදෙනවා කියලා එකක් නැහැ. දැන් සමහරලාට දැන් මේ ස්වාමීන් වහන්සේ ගත්තොත් එහෙම උන්වහන්සේ පැවිදි වෙලා මේ මාර්ගයක් කරගෙන ගිහිල්ලා ඒ පැත්තර ජීවිතේ ගත වෙනවා කියන එක ෆික්ස් වෙලා තිබුණ එකක් නෙමෙයි. සමහර වෙලාවට උන්වහන්සේට වෙනත් වැඩපිළිවෙලක් කරා ගිහිල්ලා නිරේක නවතින තිබුණ මේ ගමන. ඔය දෙක තුනම ජීවිතේ තියෙනවා පින්තුනේ. ඒ කියන්නේ ඔය ඕනේ එකට විපාක තියෙනවා. දැන් ඔබ හැමෝටමත් පින්තුනේ කොච්චර හිටියත් ඔබ මාර්ගඵලයක් අවබෝධ කරන්නේ නැත්නම් ඔබට තාම විපාක තියෙනවා පින්තුනේ. කෙලින්ම අවිතිමානක කඩේට යන්න. ඒ කියන්නේ ඒ පරිසරයේ හැදෙන්න ඕන තරම් හේතු තියෙනවා. ඒ වගේම තමයි ඔබට අරිහත් ඵලය පූර්ණේ කරන්නත් හේතු තියෙනවා. ඒකෙන් කොයි පාරද යන්නේ කියන එක තීරණය කරගන්න එක ඔබට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අත්තරම. දිගින් දිගටම තමන් කරන දේ එක දිගට කරගෙන යන්න නැතිනේ කොහේ හරි එක පොයින්ට් එකක් එනවා පිටුනේ. ආන් එතනින් හැරෙනවා. ඒ හැරුණාට පස්සේ දිගට මේ පාරේ යනවා. දැන් මේ ඔබත් යම් ප්‍රමාණයක් හැරලා තියෙන්නේ. ඔබ කලින් ගිය ගමන ගියා නම් කොහේ යයිද? ඈ? දත් කඩාගෙන නේද යන්න වෙන්නේ. හොම්බෙන්න තමයි නිරේට යන්න වෙන්නේ නිකන් නෙමෙයි. ඒ තරම් ගමනකම යන්නේ හිටියේ. නමුත් එක තැනක් හම්බුණා එතනින් හැරුණා. ඔතනින් හැරුණාට පස්සේ හැබැයි ආයිත් හැරෙන්න බැරි තර පැත්තට. ආයි හැරෙන්න පුළුවන් බින්දුනි. ඒ නිසා නිරන්තරයෙන් පින කියන එක කරගෙන යන්න කියලා කියන්නේ ඔබගේ අවස්ථාව 100% සැකසෙනකම්. දැන් පැවිදුණා කියලා කියමු. ඒතර හරිද? ඒත් නෑ. දැන් මේ අලුත් පිරිසක් අනගාරිකාවතට ආවා කියමුකො. හරිද? ඒත් හරි නෑ බින්දුනි. අනගාරිකාවතට ආවා කියලා හරියන්නේ නෑ. එතෙන්ට ආපු නිසා සමහරලා නිරයට යන්නත් පුළුවන්. ඒ කියන්නේ එතෙන්ට ආවා කියලා කියන්නේ මේ අරිහත් වෙනවා කියලාම කියන්න බෑ. සමහරට එතෙන්ට ආවා කියන්නේ නිරයට යන්න පුළුවන්. සමහරට එතෙන්ට එන්නේ නැතුව හිටියනම් අරිහත් වෙන්න දෙන්න තිබුණා. ඒක මේ ලෝකේ හරිම අමාරුයි වෙනුදුනේ තේරුම් ගන්න. ඒක තදන දේශනා කරන මේ කර්ම විපාක අචින්තයයි කියලා. නමුත් මේ අචින්තය විශේෂ පිළිබඳ යම් ප්‍රමාණයක් අවබෝධ කරගෙන ඉන්න එක හරි පහසුයි. එතකොට මේ ගමනේ යන්න ලේසි. එතකොට බින්දුතුනි මේ ඔබට මතක් කරලා දෙන්නේ ඔබ විසින් මේ කරගන්න මහා පුණ්‍ය ගංගා කුසල ගංගාවල ප්‍රතිවිපල ප්‍රතිපිපාක ප්‍රතිපල ඔබගේ ඇස් පනා පිටම ඔබට පේන දිනවා. මොකද ඔය සම්බන්ධ වෙච්ච මහත්මීලා පිළිගේ අතීතයේ පිළිබඳ පොඩ්ඩක් හොයලා බැලුවොත් එහෙම ඔබ දන්නවා ඇති ඒගොල්ලෝ බොහෝ උනන්දුවෙන් උත්සාහයෙන් මේ උදසා පින් කටයුතු කරපු පිරිසක් වෙන්න ඇති අනිවාර්යයෙන්. ඒ උදෙසා මහා අදිෂ්ඨානයේ කැපවීමම දිගින් දිගටම අත් නොහැර කරගෙන ආපේගේ ප්‍රතිඵලයක් තමයි හැම කෙනාටම ලැබුණේ. ඒ වගේම අර පුංචි ගෑනු දරුවන්ට ඒ අයටත් මේ ලැබෙන්න යන්නේ ඒ අය කරගත්ත පුණ්‍ය මහා පුණ්‍ය ශක්තියක විපාකයක්. මේවා දැකගෙන ඉවරලා ඔබට අදිෂ්ඨාන කරගන්න තියෙන්නේ මේ පින විපාක දෙනවා කියන එක නම් හරියටම හරි කියලා. මොකද ඔය අපි හිතන් ඉඳපු දේවල් නෙමෙයි එකක්වත් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔබටත් පින්තුරේ දවසක එහෙම අවස්ථාවක් හම්බ වෙයි. දැන් මෙතන මම ඉතින් මෙතනත් ඉන්න වාඩි වෙලා මේ ඊළඟ වැඩසටහනට සම්බන්ධ වෙන පිරිස. මම තව ටික දවසක් ගියාට පස්සේ ඒගොල්ලෝ මේ සීට් වලින් අයින් වෙනවා. මේ සීට් වලින් අයින් වෙලා ඒගොල්ලෝ ඒ වතපූර්ණේ කරන්න අවශ්‍ය කරන සීට්ස් වල වාඩි වෙයි. ඒතර ඔබ තනි වෙනවද මෙතන? අනේ හාමුදුරනේ එක එක්කෙනා එක එක්කෙනා අයින් වෙනවා හාමුදුරනේ. කමක් නැහැ ඉතින් ඔබටත් එහෙම අවස්ථාවක් හම්බ වෙයි. දැන් මම මේ කල්පනා කරේ වින්දුතර කියද්දී දැන් මේ සසර ගනුදෙනු කියන ඒවා හැම හරිම පුදුමයි වින්දුතර. සමහර වෙලාවට සසර ගනුදෙනු කියන ඒවා අපිටවත් හොයාගන්න බැහැ මේක කොහොම ක්‍රියාත්මක වෙනවද කියලා. දැන් මෙහෙම හිතන්නකො. සමහර වෙලාවට ඔන්න මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා කටයුතු කරයි යද්දී පාරි වාහනයක් එන වෙලාවකදී මෙයාට හිතෙනවා එක පාටම මේ වාහනේට කලින් මට පණින්න පුළුවන් ඇති එහා පැත්තට කියලා හිතෙනවා. සමහරලාට එහෙම හිතෙනවා මේ තරුණ ළමයින්ට. දැන් එක පාට හිතෙනවා මේ පාරේ යන ගමන් මේ තාප්පෙන් පැන්නනම් හරි එහා පැත්තට මෙමෙ යන්න පුළුවන්. ඒ වගේ සමහර අයට හිතෙනවා අර පාලමක් තියෙන මේ පාලනේ ඇඳ උඩට නැග්ගනම් නිකන් හොඳයි වගේ කියලා. දැන් ඔබට එහෙම හිතෙන්නේ නැතුවද නේද? නමුත් එහෙම හිතනවා නේද? දැකලා නැද්ද මේ කොල්ලෝ එහෙම කරනවා? දැන් පාලමේ ඇඳ උඩ වාඩි වෙන්න ඕනේ නේ. පාලමේ ඇඳ නෙමෙයි වාඩි වෙන තැන තියෙනවනේ. නමුත් පාලමේ ඇඳ උඩ වාඩි වෙනවා. සමහර අය ට්‍රේන් එක යන ගමන් හිතනවා ෆුට් බෝඩ් එකට බැස්සනම් නිකන් හොඳයි වගේ කියලා. දැන් ඔබට තරුණ කාලයක් එහෙම තිබ්බනම් ඔබටත් එහෙම හිතෙලා නැද්ද? කාන්තාවන්ට නම් එහෙම හිතනවා කියලා මම දන්නේ. කොල්ලන්ට නම් හිතෙනවා. දැන් මේ ට්‍රේන් එකේ යනකොට හිතෙනවා නිකන් ෆුට් බෝඩ් එක වගේ කියන එක හොඳයි වගේ කියලා. ඇයි බින්දුතුනි එහෙම හිතේ? දැන් මේ වෙන වැඩක් කර කර ඉන්නේ. එක පාටම එහෙම හිතෙනවා. දැන් ඔබටත් එහෙම හිතිලා ඇති. ඇයි එහෙම වෙන්නේ? මොකද හිතන්නේ? මොකද කියන්නේ? ඈ? විපාකයේ පරිසන්දෙන්. දැන් සමහරට මෙහෙම හිතන්නකො දැන් ඔබ ඔන්න ඔය ඉන්නවා. ඉන්නකොට නිකන් ඔය කොහේ හරි ගියාට පස්සේ එක්කෙනෙක්ව දකින්නවා. දැක්කට පස්සේ එක පාට හිතෙනවා. ඊයන් හරි හොඳයි වගේ කියලා. එහෙම හිතුණාද ඔබට? දැන් මේ මෙතන ඉන්න අයට නම් එහෙම හිතිලා ඇතිනේ නේ. එයා නම් හොඳයි. පයි කියලා එක පාට හිතන මේ මෙච්චර වෙලා මේ රුවන්වැලිස ඇය දක්මන් කර කර හිටියේ. අනේ මේ බලන්න මේ රජවරු මෙහෙම හදලා තිනවා මේ ඕන තරම් මූණට පිරිස හම්බ වෙනවා. ඉතින් එක පාට කාව හරි දැකගම පින්වතුනි එක පාට හිතනවා. එයා නම් හොඳයි වගේ කියලා. ඇයි එහෙම හිතේ? මොකද කියන්නේ? ඇයි එහෙම හිතන්නේ? පින්වතුනි ඔබට කියනවා ධම්ම කියලා. මේ හිත කියන එක පින්වතුනි ඔබ හිතන් හිටියට මේ ඔබට අහිති එකක් කියලා. මේ ධම්ම ඇසුරු නිසුරු කරද්දී ඔබට හොඳටම තේරෙනවා මේක මේ ඔබට අහිති එක නෙමෙයි කියලා. මේක මේ තනිකරම යාන්ත්‍රණයක් කියලා. දැන් ඔබ ටික ටික තේරුම් ගන්නවා. මේක තනිකරම යාන්ත්‍රණයක් නම් පින්වතුනි මේක පාලනය කා සතුද? ඇත්තරම හිතේ අයිතිය කා සතුතු කියන බා. හා හිතේ අයිති ති මගෙන් නකා. කවුද ඔය හිතේ අයිතිකාරය? මොකද කියන්නේ? ඔය හිතේ අයිතිකාරය කවුද? කාටද ඔගේ අයිතිය තියෙන්නේ? අයිතිය කාටද තියෙන්නේ? කාටවත් අයිතිය? කාටවත් අයිතියක් නැහැ පින්තුන. කාටවත් අයිතියක් හිතේ නැත්තම් ඒක ක්‍රියාත්මක වෙන විදිහේම පාලනය කරන්න එහෙම පුළුවන්ද? එහෙම කරන්න බෑ පිංගතුන. ඔය හිතට එහෙම අයිතිකාරයක් නෑ පිංගතුන. ඔය හිත කියලා කියන්නේ විපාක ආකර්ෂකයක්. විපාක ආකර්ෂකයක්. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන ශක්තිය, ශක්තියින් ආකර්ෂණය කරගන්න පුළුවන් වස්තුවක් ඔය හිතක් කියලා කියන්නේ. දැන් මම අර කලින් කිව්වේ කාරණාව. රුවන්වැලි සෑයේ ඇවිද ඇවිද ඉන්නකොට එක මිනිහෙක්ව දැක්ක ගමන් හිතනවා එයා හොඳයි කියලා. එක පාටිද නැත්නම් කතා කරන් තිබුණා නම් හොඳයි කියලා. පිටුදින ඔය කියන සිතුවිල්ල ඔය වෙලාවේ හිතට බහින්න හේතු මෙච්චරයි කියලා කියන්න බෑ පිටුදින. අනන්ත අප්‍රමාණ හේතුවල ප්‍රතිඵලයක් තමයි ඔය හිතරෝ බැස්සේ. සමහර වෙලාවට පිටුදින ඔය හිතට ওই සිතුවිල්ල බහින්න හේතු වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක් වෙන්න පුළුවන්. මේට අද්දව ගානකට කලින් ඔබ එක මිනිසෙකුට මුළු ජීවිත කාලයම වද දුන්නා. ඒ කියන්නේ මේ මිනිසයාව අල්ලලා ගැට ගහලා කොහෙට හරි හිරේට හරි දාලා නොවේදිනා දුක් දුන්නා මේ මිනිසයාට. මහා වදගින්දරක් දුන්නා. අවුරුදු 30ක් විතර. ඒ වදගින්දර දෙන වෙලාවේදී ඒ මිනිසයා හැමතිස්සෙම හිතාගත්ත දෙයක්. මම ඔබගෙන් පාලි ගන්නවම තමයි කියලා. මං උඹගේ රීරි මාංශේ උරාගෙන කාලා තමයි මේක නවත්තන්නේ කියලා. අර ගහන වාරයක් පහස ඔය අදිස්ථානේ පිහිටියා. පිංගුතුනි අන්න ඒ මිනිස්යාගේ හිතෙන් නැගිච්ච ඒ අර මහා කළු ශක්තිය රුවන්වැලිසෑයේ සක්මන් කරන ඔබගේ හිත හරහා බහිනවා. සමහර වෙලාවල දැන් ඔබට හිතෙන නැති ඒ වද දීපු මිනිස්සයා දිහා තමයි අර ආයි හැරිලා බලන්න හිතුනේ කියලා. සමහර පිළිගනුදු එහෙමත් නැහැ. සමහර විට ඔබගේ කුසල දරුවෙක් එන්න නියමිතයි. ඔබගේ කුසල දරුවෙක් එන්න නියමිතයි. ඒ එන්න නියමිත අරයා. එයා ඔබගේ කුසල එන්න නියමිතයි. එයා ඔබගේ කුසේ ඉපදුනොත් අර විපාකෙ ගෙවෙනවා. ඒ කියන්නේ අර විපාකෙ ගෙවෙන්න ආසන්නම අවස්ථාවක් තමයි ඔය සැකසීලා තියෙන්නේ. ඒ අවසන්න අවස්ථාව සැකසුණු ගමන් පින්තුනි අර විපාකේ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඔබගේ හිතට අන්න එහෙම ධම්මයක් බහිනවා. මම ඔබට මේ පැහැදිලි කරගෙන යන්නේ එහෙම ධම්මයක් බැස්සොත් ඔබ කොහොමද මේ බේරෙන්නේ කියලා. මොකද මේක out of control තනි කරමු පින්තුනි. මේක කිසිම පාලනයක් නැහැ. පාලනයක් නැති හිතක් යන්තම් බේරගන්න පුළුවන් ක්‍රමවේද ටිකක් තියෙනවා. අපි ඒ ටික හොඳට අධ්‍යයනය කරගත්තොත් අපිට පුළුවන් යම් ප්‍රමාණයකටවත් මේක බේර ගන්න පිඟුතු නැත්තම් බේර ගන්න ලේසි වෙන්නේ නැහැ. එතකොට තව අවුරුදු 5කින් විතර උපදින්න නියමිතයි අර ඔබ වද දීපු මිනිසයා ඔබගේ කුසේ. නැත්තම් ඔබගේ දරුවා වෙලා පිරිමි කෙනෙක් විදියට ගත්තොත් ඔබගේ දරුවා වෙලා උපදින්න නියමිතයි. දරුවා වෙලා උපදින්න නම් ඊට කලින් යමක් වෙන්න ඕනේ. ඒ තමයි එයා එක්ක තියෙන තවත් සම්බන්ධයක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ අර දුක් වේදනාව විඳපු ඒ කලින් අත්බැවේ දුක් වේදනාවට පත්වෙච්ච ඒ මිනිස්සයා තවත් කෙනෙක් නිසා දුක් වේදනාවට පත් වුණා. ආන් ඒ කෙනා වෙන්න පුළුවන් අර ඔබට බලන්න හිතුණ කෙනා. ඒ කියන්නේ මහත්යා. වෙන්න මහත්යා. වෙන්න නෝනා. ඔන්න ඔය දෙන්න එකට එකතු වෙච්ච ගමන් පිඟතුණි ක්‍රියාත්මක වෙනවා සමහර ලාට අර බල සම්පන්න මහා දරුණු විපාකයක්. ඒ වගේ විපාකයක් ක්‍රියාත්මක වෙච්ච ගමන් පිඟුදු සමහර වෙලාවට ඔය හිතේ බුදු කෙනෙක්ගෙන් අසා දැනගත්ත නැත්නම් ගුරුවරයෙක්ගෙන් අසා දැනගත්ත ශක්තිමත් දෘෂ්ටි තිබුණ නැත්නම් ඕකෙන් බේරෙන්න බෑ පිඟුදු. අනිවාර්යයෙන්ම හවුගෙනවා. දැන් මේ පැවිදි වෙලා හිටියත් පිඟුතුනි එක පාරට හිතනවා අම්මට උදව් කරන්න ඕනේ කියලා. එක පාට හිතනවා මේ ගෙදර ගිහිල්ලා අම්මට උදව් කරන්න ඕනේ කියලා. මේ පැවිදිලා ඉන්නේ කිසිම හේතුවක් නැහැ නෝක හිතෙන්නේ. නමුත් එක පාට මේ උන්නාස සක්මන් කර කර ඉන්නකොටම එක පාට බහිනු එහෙම ධම්මයක්. කිසිම හේතුවක් නැහැ ඒක බහින්න වෙන්නේ. කිසිම පදනමක් නැහැ බැලු බැලමට කිසිම පරිසරයක් පේන්නවත් නැහැ. නමුත් එහෙම ධම්මයක් බහින්න. ඒ ධම්මේ වැස්සට පස්සේ වින්නතුනේ ඒ ධම්මෙත් එක්ක දෘෂ්ටි කොහොමද ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ කියන එක මත පදනම් වෙනවා. ඒ ධම්මේ ඇක්ටිව් වෙනවද නැද්ද කියන එක. කියන්න බෑ පිංගතුන්. මොකද මේ බහින ධම්මයට, ඒ කියන්නේ මේ බහින ධම්මේ විජානනය කරගන්න දෘෂ්ටිය පැ. මොකද දෘෂ්ටි වලට අනුවනේ ලෝකේ නිගමන ගන්නෙ. ඒ බහින වෙලාවේදී ඒකට නිගමනයක් ගන්න ශක්තිමත් දෘෂ්ටියක් තිබුණ නැත්නම් සමහර වෙලාවට ඒක දිගටම ක්‍රියාත්මක වෙලා උන්වහන්සේ යන ආරාමෙ. දැන් මේ ඔබ මෙතන වාඩි වෙලා ඉන්නවා. මේ වාඩි වෙලා ඉඳද්දී උනත් පින්තුනි එක එක જાතිය ධම්මෝ හිතට බහිනවා. මම මේ කියන්නේ ඇහැට පේන කතන්දරේ නෙමෙයි. ඇහැට පේන එකත් ඒකට උදව් වෙනවා. මේ හිතට ඩිරෙක්ට් බහින ධම්ම. දැන් ඔබ අහලා ඇති කෙනෙක්ගේ හිතක් ටිකක් වෙනස් කරන්න ඕනි නම් ඒ විපාකස්කන්ධය සිහිපත් කරලා මෙත්තා වඩන්න කියලා. ඔබ අහලා ඇති. දැන් ඒ කරන වැඩපිළිවෙලින් පිංගුතුනි ඔබගේ ඇහැට නොපෙනෙන මේ කර්ම ශක්තියින්ගේ යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඔබ යම් කෙනෙක්ව සිහිපත් කළා, යම් කිසි විපාකයක් සිහිපත් කළා. දැන් අපි නිතර කරන දෙයක් තමයි. දැන් සමහරලාට එක ළමයෙක්ගේ දෙමාපියෝ දෙන්න කැමති නැහැ, නැත්තම් ඥාතියෝ කැමති නැහැ පැවිද්දට එන්න. දැඩි ලෙස විරුද්ධයි. ඉතින් අපි ළමයින්ට දෙන උපදෙස ඒ දෙමාපියෝ සිහිපත් කළ දරුවනේ මෙත්තා වඩන්න. එයාගේ හිතේ තියෙන මේ කෙලෙස් ගිනි නිවිලා යන්න කියලා හිතලා මෙත්තා සහගතව සිහිපත් කරන්න කියලා. සමහර වෙලාවට පින්තුනේ ඒ දරුවා කාලයක් තිස්සේ සිහිපත් කරන් ගියාට පස්සේ ඒ අම්මට එකපාරට ඉදන් බණ ටිකක් අහන්න ඕන කියලා. ඒ අම්මට කවදාකවත් හිතුන්නේ නැහැ එකපාරට ඉදන් බණ ටිකක් අහන්න ඕන කියලා. ඊට පස්සේ ඒ අම්ම පළවෙනි වතාවට ඇහිලා අහනවා, පුතේ මේ අර දීහංගෝ බලන්න ඔය ගුරු හාමුදුරු කාගෙද කියන බණ ටික ලක් කරදරේ. එහෙම කියලා එකපාරට හිතනවා. ඒ හිතන වෙලාවේදී බණ ටික ඇහුවොත් සමහරට වෙනස් වෙනවා. සමහරට මේ දරුවා මේ කටයුත්ත කරේ නැත්නම් ඒ අම්මගේ හිතට කවදාවත් ওই විභාගෙ බහින්න ඉඩ නැති වෙන්න පුළුවන්. ඒ නිසා පින්තුනි ඔබගේ හිතවලට ඔබ විසින් කරගත්ත මේ සසර පුරා ආපු සසර ගනුදෙනුවල ඔබට අනාගතයේ ඇදෙන්න නියමිත පුණ්‍ය විපාක වගේම පාප විපාකවල ධම්ම බහිනවා පින්තුනි ඔබටත් හොයාගන්න බැ මොකකද මේ බහින්නේ කියලා. සමහරලාට ඔබට හිතෙනවා කෙනෙකුට බණ කියවන හොඳයි කියලා. දැන් මේ මහත් එකට හිතනවා අංග රහවල් නෝනර ටිකක් බන ටිකක් කියවන හරියට මේ ටිකක් වැඩිපුර දුක් කියනවා වගේ. දැන් ඔය දැන් හොඳ දෙයක් නේ ඇදෙන්නේ. සමහර විට වින්නතුනි ඔය ඇදෙන හොඳ දෙය කියලා කියන්නේ ඒක පිටිපස්සේ ඉන්නවා මහා මහා භයානක විපාක කන්දක්. සමහර විට ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. අනිත් පැත්ත කියන්නේ සමහර විට මේ මහත්යට පැවිදි වෙන්න තරම් නැත්නම් අරිහත් වෙන්න තරම් විපාක කන්දරාවක් ඇදලා ඉන්න පුළුවන් ඒක නිසා. සමහරට ඔගේ අනිත් පැත්ත සිද්ධ වෙන්නත් පුළුවන්. සමහරට මේකෙන් විසවිලා ගිහිල්ලා නිරේ ගිහිල්ලා නවතින්න තරම් මහා දරුණු විපාක කන්දක් ඕක පිටිපස්සෙන් ඇදලෙන්නත් පුළුවන්. දැන් වැඩේ වෙලා තියෙන පිඟුතුනි ඔබ හොඳ සිහිය ඔබගේ හිතේ හොඳ සිහියක් තිබුණ නැත්නම් ওই හිතට බහින ධම්ම එකක්වත් අඳුනගන්න බැහැ පිඟුතුනි. බොහොම ඉක්මනට ඔබ ක්‍රියාත්මක වෙනවා. දැන් මේ මෙතන බණ අහන්න එන පිරිස වලින් අද ඉන්නේ අල්ප පිරිසක් පරණ මයගේ. බොහෝ පිරිසක් පැවිදි වෙලා පිරිසක් අනගාරික වෙලා එහෙම වෙලා. නමුත් තව පිරිසක් ඉන්නවා මින්ගුදු මෙතන නැහැ ඒගොල්ලෝ. ඇයි මේ මෙතන නැත්තේ? මෙතන නැති වෙන ප්‍රධාන හේතුව තමයි පින්ගුතුනි. ඒගොල්ලන්ගේ හිතට එක්තරා දවසකදී එක්තරා ධම්මයක් බැස්සා. හරියටම ඒ ධම්මෙට හරීම ගැළපෙන දෘෂ්ටිය ක්‍රියාත්මකුත් නැහැ. ඒ නිසා එතනින් එහාට ඒක ඒ දිගට දැන් ක්‍රියාත්මක වෙගෙන යනවා පිඟුතුනි. කොහේ ගිහිල්ලා කොහොම නැවතිද කියලා අපිට හිතා ගන්න බෑ. නමුත් ඔබ හැම කෙනාම පිඟුතුනි මේවෙන් බේරෙන්න ඕනේ විශේෂයෙන් මේ තරුණ පිරිස. දැන් මේ තරුණ පිරිස කියලා කියන්නේ බොහොම භයානක පිරිසක්. මොකද තරුණ පිරිස කියලා කියන්නේ සෙල්ලක්කාරකම කියන එක ආස්වාදයි කියලා හිතේ දරාගෙන ඉන්න පිරිසක්. අන්නේ සෙල්ලක්කාරකම හොඳයි ආස්වාදයි කියලා දරාගෙන ඉන්න පරිසරය කියලා කියන්නේ ඊට අදාළ විපාක බහින ඔය හිතට. ඒක නිසා තමයි එයාට හිතෙන්නේ පාලම ගැට්ටේ වාඩි වෙන්න ඕන කියලා. සමහරවිට ඔය පාලම ගැට්ටේ වාඩි වෙන්න ඕන කියලා හිතෙන්නේ පිංගුතුනි කාගේ හරි කොන්දක් කල්ලා තියෙන සසරේ. අන්න ඒක ඇදෙන නීමෙදයි දැන්. මේකට එක හිතුනක මම මොකද කරන්නේ? ආයේ පිංගුතුනි හිතන්න දෙයක් නැහැ, මුකුත් නැහැ. මොකද සෙල්ලක්කාරකම කියන එක ආස්වාදය කියලා දරාගෙන ඉන්න නිසා ඒ ධම්මේ ආපු ගමන් මෙයාට හිතන මේ මෙයාටම තමයි හිතුනේ කියලා. මේ මට එහෙම එකක් හිතුනේ ඉතින් මම ඒක ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරන් ගිහිල්ලා මොකද වෙන්නේ? අර පාලම් ගැට්ටේ වාඩි වෙනවා, වාඩි වෙච්ච ගමන් යහපත වෙනවා, කොන්ද කල් යනවා, මුළු දවසෙම මුළු ජීවිතේම කොන්ද කැඩිලා. සමහරවිට මේ ට්‍රේන් එක ඇතුළේ ඉන්න ගම එකපාරට හිතනවා ෆුට්බෝඩ් එකට ගියා නම් හොඳයි කියලා. යනවා පින්තුරේ ගිය ගමන් ඔළුව වදිනවා මොක හරි, එතනින් පස්සේ මොකද වෙන්නේ? පැරලයිස්. නැත්තම් පැත්තක් පන්නේ මුළු ජීවිත කාලේ වංශභාගය හැදලා දුක් විඳිනවා. සමහරවිට ඔය ඇදුනේ ඔය ඇදිච්ච විපාකෙට ඒගොල්ලන්ගේ එයාගේ අම්මා ඉඩ බලපාන්න පුළුවන්. අම්මගේ ඇදෙන සිද්ද කර්ම ශක්තියකුත් බලපාන්න පුළුවන්. සමහර විට ඒ ෆුට්බෝඩ් එකට බහින්න ඉඳපු බහින්න හිතපු ඒ දරුවගේ එ නැත්නම් ඒ මහත්තයාගේ දරුවෙක් ගෙදර හිටියන එයාගේ දුක් විඳින තියෙන විපාකයක් වුණත් ඕක වෙන්න පුළුවන්. මොකද පැරලයිස් වෙලා ගෙදර ආවට පස්සේ ඒ දරුවානේ දැන් ගෙදර බාරකාරීත්වය බලාගෙන ඉන්නේ තාත්තා කොන්ද ගන්නනේ නේ. තාතන්ස භාගය හැදුන. දැන් එතනින් එහාට ගෙදර ඔක්කොටම කන්න බොන්න දෙන්නේ නැහැ ළමයට. ඒ ළමයටත් ඒක වෙන්නේ නිකම නෙමෙයි. ඇදෙන්න තියෙන එක. පිඟුතුනේ ඒකයි කියන්නේ මෙච්චර කාලයක් මේ ලෝකේ ජීවත් වුණා කියන එක මහා පුදුමයි. මේ ලෝකේ මෙහෙම ජීවත් වෙනවා කියන එක මහා පුදුමයි පිඟුතුනේ. ඒ කියන්නේ මේ එක දවසක පැය 24ක් ගෙවිලා ඉවර වෙන්න මේ මගේ ඔළුවේ තියෙනවා චිත්‍ර බින්දුනේ. ඒක නිකන් මේ එක විපාකයක් කියලා කියන්නේ හරියට 10000 ගානක් තැන් වලින් පැටලිච්ච දැලක් වගේ එකක්. මේ එක විපාකයක් උදා වෙන්න හේතු 10000 ගානක් තියෙනවා. මේ දැන් මේ ඔබ මේ බණ අහන්නේ මේ බණ ටික අහන්න සමාවට ඔබට හිතෙනවා මේ මං කරපු පින නිසාමයි මේක වෙන්නේ කියලා. එහෙම කියන්න බෑ බින්දුනේ. සමහරට ඔබ කරපු පින වගේම ඔබගේ දරුවා කරපු පින, මේ යහ පැත්තේ ඉන්න කෙනා කරපු පින, මෙහා පැත්තේ ඉන්න කෙනා කරපු පින, අද පුටුව තියපු කෙනා කරපු පින, ඊට පස්සේ වාහනේ කවුරු ඩ්‍රයිව් කරන් ආව නම් ඒ මනුස්සයාගේ පුණ්‍ය ශක්තිය, ඊට පස්සේ වාහනේට මුණ ගැහිච්ච කවුරු හිටු නම් ඒගොල්ලන්ගේ පුණ්‍ය ශක්තිය, ඒගොල්ලන්ගේ පාප ශක්තිය. අරක මේක කියලා පින්තුනි මහා විශාල පිරිසකගේ කර්ම ශක්තියිනුල සම්පයුක්තය තමයි මේ හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ. එහෙම ඒවා ක්‍රියාත්මක වෙනකොට පින්තුනි මොන විපාක කොයි වෙලාවෙ කොහොම ඇදේද කියලා අපි කාටවත් නිර්ණය කරන්න බෑ. බේරෙන්න කිසිම ක්‍රමයක් නෑ පිටුතුනි. යන්තම් බේරෙන්න පුළුවන් මේ ධමයෙන්. යන්තම් බේරෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට පුළුවන් මේ හිතට බහින විපාක ධම හරහා විශ්ලේෂණය කරලා ඒවට ඇක්ෂන් එකක් ගන්න. මොකද මේ දෘෂ්ටි ඔබගේ හිතේ තිබුණොත් විතරක් පුළුවන් යම් ප්‍රමාණයක් මේකෙන් බේරිලා ජීවත් වෙන්න. නැත්තම් පිඟුතුනි මේකෙන් බේරිලා ජීවත් වෙනවා කියලා කියන එක ඇත්තරම හරිම පුදුම කාරණාවක්. ඔබ ගෙදර ඉඳලා අද මෙහෙට එනකන් මේ ආපු ගමනේදී වාහන කීයක් පහුණා? එකක්, දෙකක්, තුනක්, හතරක්. වාහන 100ක් 200ක් පහු කරන් ඔබ එන්නේ නැති. ඇයි එක වාහනයක හැපුන්නේ නැත්තේ? පුදුම වෙන්න ඕනේ නැද්ද? ඇයි එක වාහනයක හැපුන්නේ නැත්තේ? ඔබ දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක් නිසා, ඔබ හොඳ වැඩකාරයෙක් නිසා, නෙමෙයි පින්සෙන්. සමහර විට ඒ වාහනේ ඉන්න ලොකු පිරිසකගේ බලපෑම නිසා, සමහරට අපිට මුණ ගැහෙච්ච පිරිසකගේ බලපෑම නිසා දසදහස් ගානක ලක්ෂ ගානක පිරිසකක සම්පයුක්ත විපාකයක් තමයි මේ ගෙවෙන්නේ හැමතිස්සෙම. ඒ නිසා තමයි කියන්නේ පින්තුනි මේ කටයුතු කරද්දි අර ඔබට මතකද ඔබ අහලා තිනවා කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා? මතකද ඒක? මොකද කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා කියන්නේ? හා? ඒ කියන්නේ මේ විපාක කර්ම විපාක කියන ඒවා ක්‍රියාත්මක වෙන බව ප්‍රත්‍යක්ෂව තියෙන අවබෝධය. දැන් මේක වෙලා තියෙන්නේ මේකයි. ඔය අවබෝධය ඔබ හැමෝටම ඇති. දැන් ඒ අවබෝධය තියෙන නිසානේ පංකරන්නේ නැත්තේ. නමුත් එංගුතුනි ඔතනින් විතරක් ඒක පැත්තකින් තියන්න පුළුවන් එකක් එහෙම කරගන්න එපා. දැන් ඔබ ඊට පස්සේ මොකද වෙන්නේ? ටික මේ දහම් මෙහෙම සවන්ේ කරනවානේ. ඔය කර්ම විපාක ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඔබගේ හිතේ තිබිච්ච අදහස ටික පහ වෙලා යන්න පුළුවන්. ඔබ වැඩිපුර ඒව ගැන කියා කරන්නේ නැතුව යන්න පුළුවන්. එතකොට එංගුතුනි ඔබට නිකම්ම මේ ජීවිතයේ අවිනිශ්චිත බව එහෙම මොකද වෙන්නේ? ඒක ටික අමතක වෙවි යනවා. මේ ජීවිතයේ තියෙන අවිනිශ්චිත බව. මොකක් ජීවිතයේ අවිනිශ්චිත බව කියලා කියන්නේ? දැන් මේ කිව්වේ මේ පැය 24 ගෙවෙන්න මේ පැය 24 මේ જાති විපාක ටිකක් උදා වෙන්න දාස් ගානක් දේවල් හේතු වෙනවා කියලා. දාස් ගානක් දේවල් හේතු වෙලා නම් මේ විපාකයක් උදා වෙන්නේ අන්න ඒ විපාකයට ලොකු වටිනාකමක් තියෙනවනේ පින්වතුනි. දැන් ඒ වටිනාකම නැති වෙනව නේද? එහෙම නෙමෙයි මේ විපාකෙ උදා වෙන්නේ කියලා තේරුණා. මේ කියන්නේ මේ ඇහැ ඇරපු නිසා පේනවා. මං කන නිසා ඉන්නවා. මට ඕන දෙයක් කරන්න පුළුවන්. අද හවස වෙනකම් ඕන කිසි ප්‍රශ්නයක් නැහැ ජීවත් වෙන්න පුළුවන්. හෙටත් ජීවත් වෙන්න පුළුවන්. අනිද්දාට භාවනා කරනවා. අද භාවනා කරන්න මොකද හෙට පුළුවන්නේ කරන්න. ලබන සතිය කරන්න පුළුවන්නේ. අද පින් කරන්න ඕනේ නැහැ හෙටම කරනවා. දැන් කොහොමද? දැන් කොහොමද? දැන් හවස වෙලා. ආදී වශයෙන් පින්වතුනි මේ නිවන් මඟ කරගෙන යන ගමනට මැලිකමක් උපදින්න පුළුවන්. ඔය කම්මස්සගත සම්මාදිට්ඨිය කියන එක ඔබගේ හිතින් ටික 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 පහ වෙලා යන්න යන්න. කම්මස්සගත සම්මාදිට්ඨිය කියන එක පිඟුතුනි ඔබගේ හිතේ එහෙම වෙන්න දෙන්න එපා කිසිම හේතුවක් නිසා. මොකද එහෙම වුණොත් ටික ටික වෙන්නේ පිඟුතුනි මේ එන විපාකවල වටිනාකම් බහින පහළට. ඒ කියන්නේ ඒකට තණ්හා වෙන්න කියන එක නෙමෙයි. මේ විපාකයක් උදා වෙන එක ලේසි නෑ කියන එක. දැන් පිඟුතුනි මෙතන කී දෙනයිද ඉන්නේ? කො අනිත් අය? ලෝකෙ මිනිස්සු කොච්චර ඉන්නවද? නමුත් මෙතන ඉන්නේ කීයෙන් කී දෙනාද? එතකොට මේ වගේ සුළු පිරිසකට විතරක් මේ විපාක ටික මේ වෙලාවෙ දෙන්න. ඒ මිනිසුන්ට වඩා ඔබ සියලු දෙනා අතර මේ ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ උදා වෙලා තියෙන විපාකේ කොච්චර වෙනස් එකක් වෙන්නේ නැද්ද? මේක කොච්චර දුර්ලභ එකක් වෙන්නේ නැද්ද බින්දුතුනි? මේකට කී දහහකගේ බලපෑමකින්ද මේක උදා වුනේ? එක තැනක මිසුණු මේක උදා වෙන්නේ නැහැ. පොඩි තැනයි මිසෙන්න ඕනේ බින්දුතුනි. ගොඩක් බොහොම එක පොයින්ට් එකක් මිසුනොත් ඉවරයි. දහහක හේතුක ඵලයක් විදිහට මේ උදා වෙන විපාකෙන් එකක් අයින් වුණොත් 999 තියෙන්නේ. මේක උදා වෙනවද නැහැ පිටුතුනි. 999ක් තිබ්බත් උදා වෙන්නේ නැහැ. 1000ම තියෙන්න ඕනේ. මේ මහත්යයට, මේ නෝනට, මේ මහත්යයට, මේ හැම කෙනාටම ඔය විපාකෙ උදා වෙන්න හේතු ලක්ෂයක් තිබ්බනම් මේ හේතු ලක්ෂෙම ගැලපෙන්න ඕනේ. ඒ හේතු ලක්ෂයෙන් ඔබට පේන්න තියෙන පිටුතුනේ උඩම තියෙන පුංචි කාරණා ටිකක් විතරයි. දැන් අද ඔබට කන්න පුළුවන්ුනේ ඇයි? බඩ පිල්ල නේද හැමගෙම තියෙන්නේ? දැන් බඩගින්නර දැනෙන්නේ නැහැ. බඩගින්න දැනෙන්නේ නැති ඇයි? කාපු නිසා. කන්න පුළුවන්ුනේ ඇයි? ඇයි කන්න පුළුවන්ුනේ? ඔය කට ඇරලා මෙහෙම 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 ගල කලලා ඔය ටික ගිලින්න මේකේ තියෙන යුනිට් කීයක් වැඩ කරන්න ඕනද? හැම යුනිට් එකම වැඩ කරන්න එපා. දැන් කාගේ හරි කන්න කියලා කට ඇරිය ඇරපු විදිහෙම හිටියා. දැන් කොහෙද තාම එන? දැන් ඉස්පිරිතාලේ බනාන්නේ නැහැ. කවුරු හරි කන්න කට ඇරියා. වහන්න කලින් එක පැත්තක නහර පිපුරුනා. දැන් පැත්තයි වැහෙන්නේ. දැන් අන්න පුළුවන්. කෑම ටික මෙතෙන්ට ගිලුණා. මේ හරි යනකොට මෙතනින් යාට ගිලින්න බැරුණා. මේ මෙතන හිර වුණා. දැන් මොකද වෙන්නේ? දැන් කන්න වෙන්නේ නැහැ. දැන් අපි ඒ වුණාට මේකතුනි හරි ඊසි ගන්නවනේ ඔක්කොම ටික. ආ ගියා මං ටක් ගාලා ගෑනවා වාඩි වුණා. ඒ කියන්නේ අර මේ උඩින් තීන ටික හැමදේසෙම අල්ලගෙන ඉන්නවා. මේකතුනි උඩින් තීන ටික අල්ලන් හිටියට පස්සේ මේකේ ගැඹුර පේන්නේ නැතුව යනවා. ගැඹුර පේන්නේ නැතුව ගියාට පස්සේ වෙන ප්‍රශ්නේ තමයි මේ ඔබට ලැබෙන විපාකයෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්නෙ නැහැ. දැන් ඔබ කල්පනා කරලා බලන්න. දැන් ඔබ මේ බණහන් ඉන්නව නේද? ගිය සතියේ බණ හැවුවනේ. ඈ? ගිය සතියේ බණ හැව්වේ ඔබගේ හොඳම උපරිම දේ බණ හපු. තව ඊට වඩා හොඳට බණහන් තිබුණ නැද්ද? තිබුණ නැද්ද? ආ. ගිය සතියේ ස්වාමීන් වහන්සේ දානේ පූජා කරානේ. ඒ දානේ පූජා කරපු වෙලාවේ ඔබගේ හිතේ නැගෙන්න තියෙච්ච උපරිම දේ නැත්තම් තව පුළුවන්ද? තව පුළුවන්. ඔබ මෙතන බුද්ධ පූජාව තියද්දී ඒ උපරිම දේ නැත තව පුළුවන්ද? තව පුළුවන්. ඔබ වන්දනා කරද්දී ওই උපරිමද නැත තව පුළුවන්. ඔබ බණහදි උපරිමද? ඔබ සමහරට ගෙදර ගිහිල්ලා හෑම් ෆ්‍රීඩ් එකක් කණේ ගහගෙන බණ අහන්න නැති උපරිම දෝය කරන්නේ. ඇයි එහෙම වෙන්නේ මේකද? ඒ ඇදෙන විපාකේ බර අඩුයි. ඇයි? ඔබට හිතෙනවා පිඟුතුනි මේ හැම එකම බොහොම ඊස්ලි මේ උඩින් එන ඒවා කියලා. නමුත් ඔබ මොහොතකට කල්පනා කරලා බැලුවොත් එහෙම ඔය එක විපාකයක් උදා වෙන්න කීයක්නම් දේවල් ගැලපෙන්න ඕනද කියලා. ඔබ මේ ගැන කල්පනා කරට පාඩුවෙන් නෑ පිතුර භාවනා කරන පිරිස වෙන්න ඇති. ඔබ ඔය භාවනා කරන වෙලාවකදී හැමදාම වුණත් කල්පනා කරට පාඩු නෑ. නිකං ඉන්න ගමන් පිඟුතුනි හැමතිස්සෙම හැමදාම වුණත් විවේක වෙලාවල් වලදී කල්පනා කරලා බලන්න අද දවසේ උදාවෙච්ච විපාක ටික උදාවෙන්නේ කී දහහක් දෙනා උදව් කරාද කී දහහක ගැළපීමකින්ද මේක උදා වුණේ කියලා අන් ඒ අදහස ඔබගේ හිතට එන්නේ එන්න. පහුවදාට පිඟුතුනි ඒ විපාක එනකොට ඔබ ඒකෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජන ගන්නවා. නැත්තම් ඔබ ඇත්තට උපරිම ප්‍රයෝජන ගන්නේ නැහැ. උදේ නැගිට්ටට පස්සේ අද දවසේ මනුස්ස ජීවිතය කියන එක මේ විදිහට විද්‍යාමාන වෙන්න හේතු බිලියන ගාන ක්‍රියාත්මක වෙන්න ඕනි. හරිම විදිහට 1.0ක් මිස් වුණොත් ඉවරයි ඔක්කොම. මොකද තට්ටු පිට හැදිලා තියෙන්නේ. උඩම තට්ටුව තමයි ඔබට ඔය පේන්නේ. නමුත් උඩම තට්ටුව ওই විදිහට තියෙන්න බින්දුනි යටම තියෙන බේස්මන්ට් එකේ ඉඳලා අර හැම කොලම් එකක් ගානෙම හැම ස්ලැබ් එකක් ගානෙම ඒකේ අස්සේ ගිහිලා තියෙන හැම කම්බියක් ගානෙම ඒ කම්බි ඔතල තියෙන මොන හරි බයින්ඩින් කම්බියක් තියෙනවා ඒකක් ගානෙ ඒක ගාන තියෙන සිමෙන්ති තියෙනවා ඒකේ තියෙන කිමිකල් එකේ සාන්ද්‍රණය ඔය හැම එකක්ම වාතයේ පීඩනය ඔය හැම එකක්ම බලපාන උඩම තට්ටුව විදිහට තියෙන්නේ. නමුත් උඩම තට්ටුවේ ඉන්න මිනිස්සුන්ට උඩ තට්ටුව ගැන විතරනම් පේන්නේ. ඒක රඳාපවතින මෙච්චර ගැඹුරක් තියෙන හේතු ටිකක් සම්බන්ධ නැහැ කියලා පෙවුනොත් එයාට උඩ තට්ටුව තියෙන වටිනාකම නැතිලා යනවා. මං කියන්නේ මේකදී ඔය මානසිකත්වය ඔබට තියෙනවා නම් ඔබට කිසි දවසක මේකදී මේ බණක් අහනකොට මේ වෙන වෙන දේවල් හිතෙන එක ඔළුව වෙන වෙන දේවල් වලට හැරි යන එක පොඩ්ඩක් නිින්ද එහෙම යන එක පොඩ්ඩක් කම්මැලි ගතියක් එහෙම එන එක අද මේක කරන්න බෑ හෙට කරනවා කියලා හිතෙන එක තවනම් තවදුරටත් මේක කරන්න බෑ තව ඉතින් කාලේ තියෙනවනේ ඔය දේවල් හිතෙන්නේ ඔය සරින්තරේට ඔය හැම එකකම හිතෙන්නේ මේකදී මේක ගැඹුර තේරෙන්නේ නැති නිසා මොකද මුල් කාලේ බණ ටිකක් අහනකොට ඔය ගැඹුර හැමෙන් ඔබට පස්සේ එහෙමද කියලා ලොකුවට ගන්නවා ටික දවසක් ගියාට පස්සේ මේකදී ඔය කොහොම අහිමි වෙනවා හැබැයි ඒක එහෙම අහිමි වුණොත් එහෙම මේකදී ඔබට බොහෝ දේවල් අහිමි වෙන බව මතක තියාගන්න මේකදී සමහර මිනිස්සු ඉන්නවා හොඳට බනහගෙන එනවා ඊට පස්සේ කියනවා එක්කෝ පස්සෙම පැවිදි වෙනවා මේ එක පාට පැවිදෙන ඉඳගෙන ඉඳපු එකා කියනවා එක්ක පස්සේ පැවිදි වෙනවා කියලා මොකද අර එක පාට වෙනකදී මේ දහම් ටිකක් ඇහුනට පස්සේ මහ ලොකු වෙනසක් විපාරිතස හිතේ වෙනවා නමුත් එතනින් එහාට එක කන්ටිනියුස් වෙන්නේ නැහැ කන්ටිනියුලි දිගට දුවන්නේ නැහැ ඒ නිසා මොකද වෙන්නේ මේ උදාවෙච්ච විපාකේ තියෙන වටිනාකම් බහිනව පල්ලෙහාට විපාකේ වටිනාකම් බහින බල මතකද ඔබට අර ඉස්සර අපි වීඩියෝ එකක් පෙන්නවා මොකද්ද හත් වෙනි පුදුමයම පුදුමහත මතකද ඒක බැලුවද ඔබ ඒක බල්ල ඉවරුණා කොහොමද හැංගුනේ ඈ මොකද හැංගුනේ අනේ හැම විනාඩියකින් මේ වැඩ ගන්නවා අනේ මොනතරම් දුර්ලභ අවස්ථාවක්ද මේ ජීවිතේට ලැබිලා තියෙන්නේ ඕම හිතුණා දැන් වාහනේද හේතුනද? ඒ මොකක් අහිතෙන්නේ නැහැ. මේ ලැබිලා තියෙන අවස්ථාවේ දුර්ලභකම හිතෙන්නේ නැහැ. ඒක තමයි හැටි පිංගතුනි. නමුත් හැටි කියලා ඕක පැත්තකට දමා ගාලා හරියන්නේ නැහැ. ඔබට සිද්ධ වෙනවා බලෙන් හරි ඔය හිතට පුරුදු කරවන්න මේ උදා වෙන විපාක කොච්චර වටිනේවද කියලා. මේ මනුස්ස ජීවිතය කියන විපාකේ කොච්චර වටින එකක්ද කියලා. මොකද දැන් අපි තියෙනවද නැද්ද වෙන් වෙනවද නැද්ද ඈ ජාතියද නැද්ද දැන් ඔය ටිකනේ උඩින් අල්ලගෙන යන්නේ පිංගසිනි ඔය ටික ඇහෙන්නේ යම් කිසි පරිසරයක් තිබුණොත් නේද මේ විපාක පරිසරය නැත්තම් දැන් ඔය ටික කවුද අහන්නේ දැන් ඔතන කන නැත්තම් මොකෝ වෙන්නේ දැන් ගුරුහාමුදුරුව මෙතන බණ කියනවා කන වැඩ කරන්නේ නැහැ දැන් ගුරුහාමුදුරුව මෙතන බණ කියනවා ඇද්දක පේන්නේ නැහැ බෝඩ් එක පේන්නේ නැහැ ගුරුහාමුදුරුව මෙතන බණ කියනවා කෙලෙ හිට ගන්න බෑ අන්සභාගය හැදිලා ගුරුහාමුදුරුව මෙතන බණ කියනෝ පුපුරන්න තරම් ඔලුව කැක්කුමක් දරන්න බෑ වෙඟදුනි අර මිග්‍රේන් කියලා එහෙම කියනෝ නේද මහා වේදනාවක් ඉතින් ඒක ආවොත් මොකෝ කරන්නේ ගුරුහාමුදුරුව මෙතන බණ කියනෝ ඔබට ඉන්න බෑ මේ ඇඟ ඇතුලේ මහා දාහයක් හටගෙන දැන් ඒ ටික ආවොත් මොකද කරන්නේ දැන් ඒ එකක්වත් දැන් නැහැනේ වෙඟදුනි ඇයි මේ දැන් නැත්තේ මහා වටින විපාකයක් මේ උදා වෙලා තියෙන්නේ එහෙනම් ඒ විපාකේ කොච්චර වටින එකක්ද මේ විපාකේ ඒ විපාකට තියෙන වටිනාකම ඔබගේ හිතින් පහ වෙලා ගියොත් එහෙම පිටු මේ විපාක ටික ඔහේ ගෙවි 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 යනවා. ඇඟට නොදැනෙන්න ගෙවෙනවා. කාලයේ එක පැත්තකින් ගෙවිලා යනවා. අනිත් පැත්තේ මහා මහා වටින විපාක කන්දරාවක් ගෙවි 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 යනවා. මොකද බින්දුනේ මේ අද දවසේ උදා වෙන හැම විපාකයක්ම විපාකයක් කියලා කියන්නේ මහා ඉගෙන පින් කන්දක ප්‍රතිඵලයක් ඔයා දෙන්නේ. ඒකයි ගුරු ස්වාමීන් වහන්සේ නිතර කියන්නේ හැම තිස්සෙම ඔබගේ පින ගෙවෙනවා කියලා. මේ හැමදාම මේ පුරාණේ වළඳන්නේ. පුරාණේ වළඳනවා කියලා කියන්නේ මේකට හැම තිස්සෙම ඔක ඉවර වෙනවා. සහ මේක ඒ විදිහට උදා වෙන්නේ මහා හේතු කන්දරාවක් එකට එකතු වෙලා ගැළපිලා. ඔබගේ හිතින් මේකට ඔය අදහස අයින් කරගන්න එපා. ඔබ බණක් අහද්දි හැම තිස්සෙම හොඳට සිහියට ගන්න. මේ බණ ටික අහලා ඉවර වෙනකම් අවශ්‍ය කරන ගැළපෙන හරිම විපාක ටික ඇද්දෙන නම් මා හේතු කන්දරාවක් එකට එකතු වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා ඒක එහෙම වෙයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ ඔබ හිතන ඕන විදිහ. එහෙම වෙයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මේක මේ අවස්ථාවේ කරන්න පුළුවන් උපරිමින්ම ප්‍රයෝජන ගන්නවා කියන තැන පිටලා ඉන්නවා. මාද ඉස්සර දවසක් අපේ අමදසනාවුල්නාසේ දේශනාවේ දුන්නාසේ කිව්වා මේක ඔබ කරන අන්තිම බුද්ධ පූජාව නම් ඔබ ඔහොම දෝක කරන්න කියලා. මතකද ඔබට? මතකයි. ඒකනේ වැඩි. දැන් මේ මතක් වුණා. මේ ඔබ අහන අන්තිම ධම්ම දේශනාව නම් ඔබ ඔහොම දෝක අහන්න කියලා. මේ ඔබ කරන අන්තිම සාකච්ඡාව නම් ඔබ මෙහෙම දෝක කරන්නේ. ඔయిత වඩා ඔබ කරන්නේ නැද්ද? ඔන්න ඔය කියන හැඟීම හිතෙන් පහ වෙන එක නවත්තන්න තමයි උන්වහන්සේ ඒ කාරණාව ඔබට කිව්වේ. මොකද ඔය කියන හැඟීම ඔබගේ හිතින් අයින් වෙනොත් එහෙම ඔබ ඇත්තටම බණ අහනවා. නමුත් ඒකෙන් ගන්න ප්‍රයෝජන ගොඩක් අඩුයි. දැන් හොඳම උදාහරණ කියමුකෝ. දැන් දැන් අද දවසේ බණ අහලා හවස් වෙලා වගේ වෙද්දී දැන් මේ එක එක දේවල් කියද්දී දැනුත් හිතෙනව නේද මොකක්ද? ඒ කියන එක නම් හරි ඇත්තටම එහෙම හිතන්න ඕනේ. ඈ ඊට පස්සේ දැන් අපේ ගුරු හාමුදුරුවෝ හවසට වැඩලා ඒ දේශනාව කරද්දී එතකොටත් ඒව හිතනවනේ. එතකොට හිතනවා මේ සතියේනම් කොහොමද කරන්නේ? දැන් ගිය සති හිතාගත් ඔක්කොම කරාද සති? ඈ දැන් ගුරු හාමුදුරුවෝ මේ බොහොම නැසේ ගුරු ලේරහ වෙනකම් මහා සීහනාදයක් කළ ඔබට දේවල් කියනවන කරන්න කියලා. ඔබත් ඔතෙන් දැන් මොකද හිතාගන්නේ? දේශනාවේ මුල් හරිය යනකොට හිතා ගන්නවා මේක නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊළඟ හරිය යනකොට හිතා ගන්නවා මේ ටික නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. අම්මෝ මේක නම් නොකර බෑ කොහොමත් බෑ. ඊළඟ ඊළඟට කියනකොට මොකද කියන්නේ? මේ ටික නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊළඟ අන්තිම හරිය යනකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන් මේක නම් කරන්න ඕනේ කොහොම හරි කරන්න ඕනේ. අන්තිම වෙනකොට පිරිත් නූල් නම් කොහොම හරි ගැට ගහ ගන්නවද නම්. ඊළඟ ඉතින් ගෙදර යනවා. සමහරට පිඟුතුනි ගෙදර ගියාට පස්සේ දැන් අර ගෙදරේ ගිහිල්ලා කරන්නේ මොනවද කියලා හිතාගත්ත ටිකක් තියෙන්නේ. ඒ ටිකත් අමතකයි අතනින් යනකොට. ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද? ආ ඒක තමයි වැඩේ. දැන් ගිය සතියේ දැන් පොඩ්ඩක් මතක් කරගෙන බලන්න. ගිය සෙන්සුරාදී ඉවර වෙද්දී ගිය මේ පහුගිය සතිය තුල ඔබ ක්‍රියාත්මක කරන්න හිතාගත්ත දේවල් ටික මතක් කරගෙන බලන්න. මේව කරන්නේ හිටියා මේව කරන්නේ හිටියා පැය භාගයක් භාවනා කරේ හැමදාම බුද්ධ පූජා පැයක් කරන්නේ හිටියා පුණ්‍යානුමෝදනාව කරන්නේ හිටියා ආර්ය මෛත්‍රිය කරන්නේ හිටියා කරා ඒ ඔක්කොම මොකද ඒ ටික කරුනේ ඒ ටිකට මුකුත් තුන්නේ නැහැ පෙකදී ඔබ මෙතනින් එළියට ගියාට පස්සේ එක සමානන්තරයක් නැති වෙලා යනවා ඒ සමානන්තරේ නැතුණාට පස්සේ විපාක ටික ඔහේ උදා වෙනවා පෙකදී ඔහේ උදා වෙලා ඔහේ මැරිලා යනවා ඒ කියන්නේ මේ ලෝකේ මේ 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 කෝටි ලක්ෂයක් සක්වලේ උදා වෙන්න තියෙන වටිනම විපාක තියෙනවනම් ඒවා තමයි මේ උදා වෙන්නේ. මීට වඩා මේ කෝටි ලක්ෂයක් සක්වලේ විපාක නෑ පින්තුන උදා වෙන්නේ. ඇත්තටම මේ උදා වෙන්නේ මේ කෝටි ලක්ෂයක් සක්වලේ උදා වෙන්න තියෙන වටිනම විපාක. අරූපී බ්‍රහ්මයක ඉන්නවා. විපාක උදා වෙන්නේ නැද්ද? උදා වෙනවද නැද්ද? ඒ උදා වෙන විපාකයි ඔබ gedara gata කරනකොට උදා වෙන විපාකයි දෙක ගත්තොත් මොකද වටින්නේ? දැහන් වඩලා අරූපී බ්‍රහ්මයක ඉන්නවා. විපාක උදා වෙනවනේ. ඒ උදා වෙන විපාකයි ඔබ දවල්ට ටිකක් නිදාගන්න වෙලාවට උදා වෙන විපාකයි දෙක ගත්තොත් ඔය දෙකෙන් කොයිකද වටින්නේ? කොයි විපාකද වටින්නේ? මොකද හිතන්නේ? බ්‍රහ්මයා විපාකද? නැත්නම් ඒ නිදාගත් විපාකද? නිදාගත් නේපෙකුදනි නින්දට පාවිච්චි කරපු ඒ විපාකේ වටිනව අර විපාකයට වඩා. දහම් අවබෝධයක් නැති බණ ටිකක් අහන්න බැරි. නමුත් අනන්ත අප්‍රමාණ දිව්‍ය සප සම්පත් තියෙන දෙවි කෙනෙක් වැඩ වාසය කරනවා. ඒ දෙවි කෙනා මේ අවස්ථාවේ විවිධාකාරයෙන් කාමාස්වාදයේ විඳින්න ඉන්නවා. මල් ගඳ සුවඳ විලමුන් විඳින්න. ඔබ බණක් අහනවා. කොයි විපාකද වටින්නේ? මේ විපාකේ වටිනවා. පිටුදුනි ඔබ ගෙදර ගිය දවස් ඉඳලා ගිය සතියේ මේ ආරාමෙන් පිටමං ගලා අද ආරාමයට එනකම් කාලය තුලදී ඔබගේ ගිහි ජීවිතය කියලා එකක් ගෙවුණා. ඒ ගෙවිච්ච ගිහි ජීවිතයේ තිබුණ යම් පෑගානක් තියෙනවනම් ඒ පෑගාන තමයි පිටුදුනි මේ තුල්ලෝක ධාතුවේ තියෙන වටිනම පෑගාන. ඒ ගෙවිච්ච ඒ වැය වෙලා ගිය විපාක වලට සමාන කො ඊට වඩා වටින විපාකයක් මට නම් පේන්නේ නැහැ. මේ තුන් ලෝකේ මේ කෝටි ලක්ෂයක් සක්වලේ කොහේ පීරුවත් ඒ විපාකයට වටින විපාකයක් මට නම් පේන්නේ නැහැ. පිටුතුනි ඒ ඒසා වටින විපාකයෙන් වැඩ ගන්නවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ ඔබ. නමුත් බණක් අහලා තියෙන නිවන් දකින ක්‍රමයක් දන්න පින් කරන විදියක් ඉගෙන ගත්ත බුදුන්ගේ සරණ ගිය ත්‍රිවිධ රත්නය කියන්නේ මොකද්ද කියලා යම් ප්‍රමාණයකට හරි අහලා දැනගත්ත ඔය ජීවිතේ වෙනුවෙන් උදා වෙන විපාක කියලා කියන්නේ පුදුම වටිනේවා වින්දුනි. ඒවට ලොකු ලන්සුවක් දෙන්න ඕනි ඔබ. ඒ ලන්සුව දුන්නේ නැත්තම් අපරාධ වින්දුනි. අර කියන්නේ මේකට පොට් ටිකක් දීලා තියෙනවා. මේකට පොට් ටික දුන්නට වඩා හොඳයි මේක ගිහිල්ලා වෙන කෙකුට දුන්නා නම්. මොකද පොට් ටිකත් අරගෙන ඉන්නව මහ ලොකුට ලොක්කා වගේ. හැබැයි වැඩක් ගන්න ඒකේ. ඊට වඩා හොඳයි ඒක වෙන කෙනෙකුට දුන්නා නම්. දැන් ඔබත් කල්පනා කරලා බලන්නකෝ. ඔබගේ ජීවිතේට හම්බෙලා තියෙන විපාකේ මොන සයිස් ප්‍රමාණයකක්ද කියලා. ඔබ මේ ලෝකෙට කියන්න එපා මේ විපාකේ මට හම්බුණාට වඩා හොඳ වෙන කෙනෙකුට හම්බුණා නම් කියලා. ඔබ ඒක කියන්න එහෙම ඔබට කියන්න හිතනවාද? ඒක මට හම්බුණාට වඩා හොඳ වෙන කෙනෙකුට හම්බුණා නම් මොකද මං එකකින් වැඩක් ගන්නෑ? මේ ලෝකෙ වටිනම දේ මේ ගෙවෙන්නේ. ඒකෙන් මං වැඩක් ගන්නෑ. වැඩක් ගන්නවද නැද්ද කියන එක අපි ඔබ තමයි දන්නේ. ඒ ගත කරපු කාලේ කල්පනා කරලා බලන්න ගිය සතියේ ඉඳලා මේ අද සතිය වෙනකන් ඔය ගත කරපු කාලේ ඔබට කරන්න පුළුවන් බෙස්ද ඔය කරේ කියලා? උපරිමද ඔය කරේ? නැත්තම් ඔබට තව බොහෝ කරන්න තිබුණාද? බොහෝ කරන්න තිබුණා. ඔබගේ අතින් කාලේ කොච්චර නාස්ති වුණාද මේ ගිය සතියේ? දැන් මෙතන ඉන්න හැමෝටම ටයිම් ටේබල් එකක් තියෙනවා. අත උසන්න එපා. මතකද ටයිම් ටේබල් එකේ හදන්න කිව්ව ඉස්සර? ඈ දැන් මෙතන ගුරුවරයා නැහැ සීට් එකේ. එනකට ගුරුවරයා ගෝලයා ඉන්නවා. මම අල්ලගන්නම් ඒටි. ඈ ටයිම් ටේබල් එකේ හදන්න කිව්ව නේද? කෝ ටයිම් ටේබල් එක? ආදරනේ කොහෙද හදන්නේ? ලිව්වා නෝට් පොතේ දුකේ තිබුණා. කෝ ටයිම් ටේබල් එක ඔබේ? අදවත් ගිහිල්ලා ආයේ හදමුද ඒක? දැන් අනගාරිකා වෙන්න බෑ කියලා අඬන්නේ ඉන්නේ. අනගාරිකා වෙන්න මොන්නේ? දැන් අනගාරිකා මහත්මීලට හාමුදුරුන්ට ටයිම් ටේබල් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. උන්වහන්සේ අහන අය ඔබ දැන් මොකක්ද තියෙන වැඩේ කියලා. ඒතර උන්වහන්සේට කියන්න පුළුවන් වෙනෝනේ මෙන්න මේ අහවල් වැඩ දැන් මට තියෙනවා කියලා. ඉතින් ඒක නෙමෙයි ඔබහන්ස කරන්නේ. කෙලින්ම අහනවා. දැන් ඔබ ගෙදර ගිහිල්ලා ඉවරලා අර හාන්සි පුඩි පොඩ්ඩක් එහාදලා සිවිලිම දිහා බල බල කැපැද්දි පැද්දි ඉන්නවා. දැන් කවුද අහන්නේ මොකක්ද තියෙන වැඩේ දැන් කියලා? කවුරුත් අහන්න කෙනෙක් නැහැ. ඉතින් අපි මොනව කරන්නේ? ඔබගේ ගුරුවරයා ඔබ මරාගත්තට. ඔබගේ ටයිම් ටේබල් එක කියලා කියන්නේ ඔබගේ ගුරුවරයා. ඉතින් ගුරුවරයාව පොතක් අස්සේ දාලා ඒක නවල තියනවා නම් ඉතින් අපි මොකෝ කරන්නේ? දැන් බලන්න ඕන ගිය සතියේ අද වෙනකන් ඒ කාලේ ගත වෙච්ච විදිය. නමුත් ඔබ හරියටම ටයිම් ටේබල් එකකට වැඩ කරා නම් පිටුනේ ඔබට ඔයිට වඩා 100,000 ගුණයක දේවල් කරන්න පුළුවන්. දැන් මේ මෙතන වයසින් මූකුරා ගිය පිරිස කියලා එහෙම හිතන්න එපා. ලැජ්ජ වෙන්න එපා. ටයිම් ටේබල් එක හැමෝගම තියාගන්න ඕනේ. ඔබට මුලින් ඒක අමාරු නම් පිටුනේ ටයිම් ටේබල් එක පැය දෙකෙන් දෙකට වගේ හදාගන්න. මුලින් අමාරුණා. ඒ කියන්නේ මුලින් පැය භාගෙන් භාගට දාගන්න එපා, අපිට කරන්න බෑනේ ඒක. පැය දෙකෙන් දෙකටවත් හදාගන්න ටයිම් ටේබල් එක. ඒ කියන්නේ උදේ 6 ඉඳලා 8 වෙනකම් මෙන්න මේ කාරණාව කරන්නේ. 8 ඉඳලා 10 වෙනකම් මේ කාරණාව කරන්නේ. 10 ඉඳලා 12 වෙනකම්. එහෙම පැය දෙකෙන් දෙකට හදාගන්න. ඒකත් අමාරු කෙනෙක් ඉන්නවනේ මොකද කරන් තියෙන්නේ. එයා පැය 4ෙන් 4ට හදාගන්න. ඒ පැය 4 ස්ලොට් වලට. ඒකත් අමාරු කෙනෙක් ඉන්නවනේ. අඩුගානේ පැය 6ේවට හදාගන්න. ඊට වඩා මට කියන්න බෑ. දක්ෂ කෙනෙක් ඉන්නවා නම් අඩුම ගානේ දැන් අපි ටයිම් ටේබල් හදාගෙන ඉන්න විගඳුනි අපේ ස්වාමීන් වහන්සේ නමක දවසක් මම ටයිම් ටේබල් එකක් බැලුවා. ඒකේ පැය කාලේ ස්ලොට් තියෙනවා. ඒ කියන්නේ හරියටම පැය කාලක් දාලා තිනු හරියට මේ අහවල් කටයුතු කරන්න. ඒකෙන් පස්සේ ඊළඟ පැය කාලේ වෙන එකක් තියෙනවා. ඒකෙන් පස්සේ ඊළඟ එකක් තියෙනවා. මේ පැය කාලේ ස්ලොට් වලට කඩලා තිනු ටයිම් ටේබල් එක. ඒ කියන්නේ පැය කාලක්වත් උන්වහන්සේට ලැබිලා තියෙන මේ විපාකේ නැතිනාස්ති වෙන්න දෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මිනිස්සු කියයි ඔබ වහන්සේට ඔබ හම්බුණාට වඩා හොඳයි වෙන කාට හරි හම්බුණා නම් කියලා. මොකද මේ ලෝකෙ ලබන්න තියෙන හොඳම දේ ලබාගෙන ඒකෙන් වැඩ ගන්න නැත්තම් මොන අපරාධයක්ද ඒ? මේ දොස් කියනවා නෙමෙයි. එහෙම හිතෙන්නේ නැහනේ. එහෙම කියනවා නෙමෙයි පිඟුතුනි. දෝෂයක් තමයි කියන්නේ. මොකද ඔබට ඒකෙන් වැඩක් ගන්න බැරි නම් ඇත්තට මේක අර ඕක අර දීපන් ළමයෙකුට කියලා කියන්නේ මේක කියනවා නේද ඉස්සර. ඕක ළමයෙකුට දෙන්න. ඒකනේ ගුරුහමඳුරු කියන්නේ. බනහන් නැති එකේ කපායට ගියාට කමක් නැහැ. නමුත් බනත් අහලා ඒක කපායට ගියොත් එහෙම මොන අපරාධයක්ද ඒ? කිසිම වැඩක් නැති වැඩ නේද සිද්ධ වුනේ. ඒක කියන්නේ ඔබ දැන් මේ අවුරුදු 5ක් 6ක් තිස්සේ බනත් අහලා ඒ ඔක්කොමත් කරලා ඔබගේ ජීවන ගමන වෙන විදිහකට ක්‍රියාත්මක කරොත් එහේ පුදුම අපරාධයක්නේ. මේක අපරාධේ සීට් එක වෙන කෙනෙකුට තිබුණා හරිනේ. එහෙම වෙන්න දෙන්න එපා. ඒ නිසා දැන් අදම ගිහිල්ලා. මතකේ? මතකේ? ෂුවර් එකට මතකේ දා. බලමුකෝ ඈ. ළමා සදේ ස්වාමීන් වහන්සේ එන අහනවා. ටයිම් ටේබල් හැදුවද ළමායි කියලා. හැදුවා ටීචර් කියන්නේ. ක්‍රියාත්මක කරලා ඒක බැරි වුණා. දැන් මේක වෙලා තියෙන මිස මේ ආරාමේ නම් කෙලින්ම සිස්ටම් එකක් හදලාන්න තියෙන්නේ. උන්වහන්සේට ටයිම් ටේබල් එකනොත් ලොකු දෙයක් කරන්නත් නෑ ඇත්තට. උන්වහන්සේ ටයිම් ටේබල් එකේ හිටියත් නැතත් උන්වහන්සේ අහවල් තැන අහවලෙලට ඉන්න ඕනේ. මොකද එතන හිටියේ නැත්තම් හැමෝම කියනවා මේකෝ අර හමුදුරු නෑ මේ හමුදුරු නෑ කොහේ ගියලත් දන්නේ නෑ හොයන්න හොයන්න එකගෙන එකගෙන කැලවුමක් නෑ මේකද? ඉතින් හරේ ඉතින් හිරේ තමයි වගේ. ආයිත් මේ තමයි දැන්. ඉතින් දවල්ට හදිසි හිතන්නකෝ දැන් උන්වහන්සේ නිකන් ඇඳගේ සැතපීලා කියලා හිතමුකෝ නිකන්. පොඩ්ඩක් ඉතින් සැතපීලා ඉන්නවා. සැතපෙන්න බෑ. ඒ උන්වහන්සේ ඇහැරවනවා. ඇහැරලා කියන මේ ඔබ වහන්සේ සැතපීලාද කියලා බැලුවේ. නැත්තම් ඇහැරවල කියන මේ ඔබ වහන්සේ සැතපීලාද ඉන්නේ? ආයින සැතපෙන්න. දැන් ඔබව කවු සැතපුවා? සතවන්නේ නැහැ. සතවෝ නැණ ඇති. ඇහැරවන්නේ කවුද? කවුර ඇහැරවනද එහෙම සැනි සරියට? නව දැන් මේ ගිය සති එහෙමනේ. සෞන්ද අඟහරුවාද බදාද බ්‍රාස්පතින්ද සිකුරාද ඈ? ඔය නිදාගෙන හිටියා. මේ කවුර මගින් මගේ ඇහැරුවද? මෑ වික 12ට ඉතින් ඇඳ වැටුණා. ආදරනේ 8යි ඇහැරෙනකොට. පැයෙන් ඇහැරෙන ඉඳන් හිටියේ. ළාමක වැදුන්නේ නැහැ වතුරට වැටිලා. ඒක බැටරි බහැර දිරලා. මොනෝ හරි කියනවා ඉතින්. මොනවාම හරි කියන්නේ කවුරුත් නැහැ නේද මේකනේ. ඉතින් හරි කිං වගේ ඉන්න පුළුවන් ගෙදරට නේද? කාටවත් තේින්නේ නැහැ. නමුත් කවුරුත් ඇහැරවන්න නැහැ. දැන් ඉතින් මොකද කරන්නේ? මේ ඉන්න දින් දැන් නිදහසේ. නෑ පිඟුතුනේ. ඔබගේ ගුරුවරයා ඔබම කරගන්න. ඔබගේ ගුරුවරයා නැත්තම් ළඟ ටයිම් ටේබල් එකවත් ගුරුවරයා කරගන්න. එතකොට ටයිම් ටේබල් එක හරි ඔබට වද දෙයි. මොකද ටයිම් ටේබල් එකට වැඩ කළා නැත්නම් ඔබට මුලින් ඕක ගොඩාක් අමාරුයි වැඩේ කරන්න. ඒ නිසා සමහරට ඔය දැන් කිව්වේ මං අර ඇහුවට පස්සේ ගොඩ දෙනකොට hina එහෙම ගියේ කෝ ටයිම් ටේබල් එක කියලා ඇහුවට පස්සේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඕක හදන්න ඇති. ඉතින් අමාදසන හඳුන්වන්න වාසේ කිව්වට පස්සේ අනිවාර්යෙන් හදන්න ඇති. හදලා ඉතින් එහෙම වැලරිලා ගියා හඳුනන. කාට දෝ කරන්න පුළුවන්. මොකද ටික දවසක් කරන්න උත්සාහ කරනවා එහෙම්මෙන් ඔය ටික පණිනවා හෙට මේ. ඊට පස්සේ ඉවරයි. නමුත් ඔබගේ ජීවිතේ වෙන්න දෙන්න එපා. දැන් අදම ගිහිල්ලා සෞඳ මොනවද කරන්නේ? අඟහරුවාද, බදාද, බ්‍රාහස්පතින්ද, සිකුරාද, ওই දවස්වල මොනවද කරන්නේ? දවසින් දවස වෙන් කරගන්නේ. දැන් කට්ටිය කෙනෙක් කියනවා, ස්වාමීනි මම බිස්නස් එක කරන්නේ. සීමා ඔන් කෝල් වැඩ. මං කොහොමද ටයිම් ටේබල් එක තියාගන්නේ? දැන් මොකෝ කරන්නේ? දැන් අපි හිතමු ඉන්නවා කියලා වඩු මහත්තේ. දැන් ඉතින් වඩු මහත්තයා කල්පනා කරන ඉතින් දැන් ඔබ වහන්සේ සෞඳ අඟහරුවාද ටයිම් ටේබල් එකක් දාගන්න කියනවා. අඟහරුවාදලට කස්ටමර් කෙනෙක් කතා කරලා කියන හෙට එන්න කියලා. දැන් ඉතින් වඩු පටලේ තරම් යන්න බැහැ. දැන් ටයිම් ටේබල් අල්ලන් ගියල වහලේ අලවන්නද? දැන් තියෙන බුදුන් වදින කියලා වහලෙන් බහැර කියලා බුදුන් වදින්නද? දැන් ඉතින් හොඳ එක්ස්කියුස් එකක් නේද ඒක? හොඳ එක්ස්කියුස් එකක්. මොකද කරන්නේ ඉතින්? ඉතින් මට ටයිම් ටේබල් එක පාවිච්චි කරන්න බෑ. ඉතින් මම පුළුවන් විදියට සෙන්සුරාද ඇහැලා බණක් අහලා ඉතින් මම පුළුවන් විදියට කරනවා. හොඳට ඉතින් මොකෝ කරන්නේ? ඉතින් මම මොකද කරන්නේ? අපිටත් කියන්න දෙන්න මොකද්ද? ඉතින් ඒකනේ මහත්තු මොකද කරන්නේ ඉතින්? අපි මරන්නේ ඔබතුමාව. ඉතින් ඔබතුමා ඔහොම කරන් යන්නේ ඉතින් අපි මොකද කරන්නේ? ඒකනේ ඇත්තනේ. ඕවා කියලා වැඩ නෑ. අර අහන්නේ ගුරුහාමුදුරුවෝ අන්තිමන පේපර් එකේ මොකක්ද අහන්නේ? සෝතාපන්නද නැද්ද? මේකයි ටයිම් ටේබල් එක දාන්න ගියා. ඉතින් මං බිස්නස් නේ කරන්නේ, කරන්න අමාරුයි. ඉතින් ටයිම් ටේබල් කොහෙද? වාහනේ හලවයි යන්නේ. සෝතාපන්නද නැද්ද? අන්තභාගය හැදුනා. සෝතාපන්නද නැද්ද? වැඩක් නෑ අපේ ඉදිරියේ කියන එකේ excuse එකක්. ඔබට ක්‍රමයක් කියන්න. දැන් ඔබ මොන හරි වැඩ රාජකාරී කරන අය නම් ඔබ නිකන් අර මේ අහස වගේ නะ. හැමදෙස්සම ඔබගේ ජීවිතයේ අන්‍යයන් මත නිරන්තරයෙන් වෙනස් වෙන જાතිය ජීවිතයක් නම් තියෙන්නේ. එහෙමයි ඇතිනේ. ඒක ෂෙඩියුල් එකකට දුවන්න බැරි අය. ඒ අයගේ එහෙම දුවන්න බැරුණාට පින්තුනි, ඔය හැම කෙනාම පුරුදු වෙච්ච එක්තරා වැඩ ටිකක් තියෙන. ඒ කියන්නේ දැන් අපි තුන් වඩු මහත්තයගම උදාහරණයට. වඩු මහත්තයා කියන කෙනා ගේ ජීවිතේ, ඒ කියන්නේ පට්ටලෙන් ලී ඉරණ එක දවසේ කොයි වෙලාවෙ වෙනවද කියන එක තීරණය කරන්න බෑ. නමුත් ඒ මහත්තයා පාන් හදන්නේ නැහැ නේ වේගරේ ගිහිල්ලා. එයාගේ ජීවිතේ එළඹෙනවා නම් එළඹෙන දිනේ එක වගේ වැඩ ටිකක් වෙනතුනේ. ඒ කියන්නේ එක වාහනයක යන එක. වාහනයක උදේ දවසට නොවුනට වාහනයක යනවා කියන එක එයාට පොදු දෙයක් නේ. නේද? ලී ඉරනවා කියන එක එයාට පොදු දෙයක්. ඇන ගහනවා කියන එක පොදු දෙයක්. ඇන රැටද දවල්ටද නෙමෙයි. ඇන ගහනවා කියන එක පොදුයි. බත් කනවා කියන එක පොදු දෙයක් නේ. එතකොට ඔබගේ ජීවිතේ නිකන් අහස වගේ වුණාට, නිරන්තරයෙන් වෙනස් වුණාට, බින්දුතර විපාක උදා වෙන විදි කාල සටහන් වෙනස් වුණාට, නමුත් සාපේක්ෂව බැලුවට පස්සේ එක වගේ දේවල් ටිකක් තමයි වෙන්නේ. දැන් ඔබට පුළුවන් කාල සටහනක් ඒකට අනුව හදාගන්න. ඒක කොහොමද? දැන් මේ ආයි පස්සේදී අරව ඇදලා දෙන්නම් ආයි. මතකද ස්පිරිචුවල් පෝස්චර් ගැන කතා කරා? මතකද ඒක කිව්වා? අන්න ඒ ක්‍රමයට ටයිම් ටේබල් එකක් හදාගන්න පුළුවන් ඒ වගේ අයට. ඒ කියන්නේ වාහනේ drive කරද්දී මං හිතන්නේ මෙන්න මේ කාරණාව. වාහනය drive කරද්දී මං මෙත්තාව වඩනවා. ඒක තමයි යාගේ ටයිම් ටේබල් එක. යාට fix, ඒ කියන්නේ හැමදාම වාහනේ පදවන වෙනදා වෙනස් වෙනවනේ. ඒ නිසා යාට එහෙම එකක් දාගන්න පුළුවන්. දැන් මෙතන උයනයි ඉන්නවනම් උයනයි එක එක වෙලාවට ඉවුව කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොට යාට එහෙම fix වෙලාවක් දාන්න බෑ. නමුත් කටයුත්තට ඒ time එකට දාගන්න පුළුවන්. කරන්න කටයුත්ත මොකද්ද කියලා. අන්න එහෙම ටයිම් ටේබල් එකක් AI හදාගන්න. එතකොට ලී ඉරනකොට මොකද්ද හිතන්නේ? ඊට පස්සේ වැඩ ඉවර කරලා බඩු ටික අස් කරද්දි මොකද්ද හිතන්නේ? ආපහු ගෙදරෙනකොට මොකද්ද හිතන්නේ? බඩු තෝරද්දි මොකද්ද හිතන්නේ? ඔන්න ඔහොම දේවල් දාගන්න පුළුවන් ජීවිතේට. එතකොට මිස් වෙන්නේ නැහැ. එහෙම නැති ඇත්තෝ ඉන්නවනම් ඒගොල්ලෝ එකම වගේ වෙලාවක් නම් ජීවිතේ ගත වෙන්නේ. ඒගොල්ලෝ අර පැය කාලේ පැය භාගේ ස්ලොට් වලට බෙදාගන්න තමන්ගේ ජීවිතේ. පින්වතුනි මේ කොහොම හරි මොකද්ද මේ කරලා දෙන්න උත්සාහ කරන්නේ? ඈ මේ කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඔබ හැමදාම නැත්තම් මෙතන කංකිඳිරි ගන්නවන්න වෙලාව නෑ මට. මට දැන් මං දැන් වයසයි. ඔබ හන්තර නම් පන්සලේමයි. අපි ගෙදර. අපි කොහොමද කරන්නේ? අරකයි මේකයි ලෝකෙ නැති ඒවා ටිකක් කියනවා. ඔන්න ඔය ටික කොහොම හරි කරලා පින්වතුනි මේ තියෙන දේවල් වලින්ම කරගන්න එපා ඔබ. මොකද ඔබ කාටවත් excuse කියලා වැඩක් නෑනේ පින්වතුනි. ඔබට තියෙන දේවල් වලින් ඔබ උප්පරිම ප්‍රයෝජනේ කොහොම හරි ගන්න ඕනි. එහෙම ගත්තොත් ඔබට පුළුවන් මේක කරන්න. නැත්නම් ඔබට මේකේ නිදහස වෙන අමාරු වෙනවා. ආයෙ අහන්න දෙයක් නැහැ. ඒ සේන පොරොන්දු වෙනද හැමෝම? කොහෙ නෑනේ කිසි ප්‍රතිචාරයක් නැහැ. හැරෙන්න ඔක්කොටම නැහැරෙන ඔක්කොම ඒ ළමයි වගේ හා කාසන හදනවද එහෙම? එහෙනම් ඔන්න හැමම කාසන හදාගන්න. දැන් කාටවත් මුකුත් කියන්න බෑ. ජීවිතේ වෙනස් වුණත් එක නැතත් ඒ කාසනනක් තියෙනවනේ. ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ එදිනදා ගත වෙන හැමතිස්සෙම හැමෝම කල්පනා කරලා බලන්න මේ උදා වෙන විපාකයක් මේ ලේසි පාසට උදා වෙන එකක් එහෙම නෙමෙයි කියලා. පැහැදිලිද හැමෝටම? හරි. දැන් ඔය දේවල් කරද්දී දැන් අපි මග වඩා ගන්නත් එපේ. දැන් මේ මග වඩා ගන්න කටයුත්ත කරද්දී දැන් අපිට මේ අනිත්‍යතාවය ගැන එහෙම අපි හිතන්න එපේ. අනිත්‍යතාවය ගැන එහෙම හිතන්න විදියක් ගැන කල්පනා කරද්දී මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා පින්තුනේ. ඔබ මේක ඔබට පුළුවන් අත්දැකීමට ගන්න. අත්දැකීමට අරන් බලන්න. ඔබට මතකද අපි කතා කරනවා පින්තුනේ මේ ප්‍රොසෙස් එකක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපිට මතකද? මේ හැමතිස්සෙම මේ ක්‍රියාවලියක් තමයි මේ වෙන්නේ. අනිච්චාවත සංඛාරා උප්පාද වේ ධම්මිනෝ. මේ 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 එක්තරා වෘතයක් මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ එක්තරා ප්‍රොසෙස් එකක් තමයි මේ හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ. මේ ප්‍රොසෙස් එකක් වෙන්නේ කියලා මේ හිතට ඔප්පු වෙන්න ඔප්පු වෙන්න මේ හිත දුකින් නිදහස් වෙනවා. හවුද නැද්ද? කොහොමද ඒ දුකින් නිදහස් වෙන්නේ? මේ වෙන්නේ ප්‍රොසෙස් එකක් කියලා හිතද්දි කොහොමද දුකින් නිදහස් වෙන්නේ? කොහොමද? මේ වෙන්නේ ප්‍රොසෙස් එකක් කියලා හිතන්න හිතන්න ප්‍රොසෙස් එකට අදාළ නොවන එකක් මේ හිතේ ක්‍රියාත්මක වෙනවානේ. අන්න ඒකෙන් නිදහස් වෙනවා. ඒකයි දුකින් නිදහස් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රොසෙස් එකට අමතරෝ යමක් විද්‍යාමාන වෙනවනම් අන්න ඒකනේ බුදුහාමුදුරු මොකක් කියලාද කිව්වේ? දුක කියලා කිව්වේ. නේද? මේ 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 ප්‍රොසෙස් එකට අමතර දෙයට තමයි දුක කියලා කිව්වේ. අන්න ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් මේ වෙන්නේ ප්‍රොසෙස් එකක් කියන එක ඔප්පු වෙන ඔප්පු වෙන. දැන් අපිට ඔක ඔප්පු කරගන්න පුළුවන් ගොඩාක් ක්‍රම ගොඩාක් තියෙනවා වෙන තුන. ඉතින් ඒවා අපි සැරින් සැරේ එක එක විදිහට එක එක විදිහට ඔබත් එක්ක සාකච්ඡා කරනවා. දැන් මෙන්න මෙහෙම කල්පනා කරලා බලන්න. දැන් ඔබ කටයුතු කරද්දී අපි හිතමුකෝ ඔබ නැගිටලා ගියා කියලා වැසිකිළියට. මේක හරි නෑ. ඔබ හිතනවා ඔබ නැගිටලා ගිහිල්ලා බුදුන් නැන්ද කියලා. අන්න මේවනේ හඳුර. අස්සනේ. ෂා. ඉතින් ඔන්න ඔබ නැගිටලා ගිහිල්ලා බුදුන් නැන්ද. දැන් ඔය බුදුන් වඳිනවා කියන කටයුත්ත තමයි අන්තිමටම වෙච්ච දේ. කියන්නේ මේ මේ දැන් වෙච්ච දේ ඕකනේ. බුදුන් වඳින්න ඕනේ කියලා හිතෙන්න කලින් හේතුවක් තියෙනවනේ එහෙම හිතෙන්න. එහෙමද නැද්ද? දැන් අපි මෙහෙම ගමුකෝ. අපි ප්‍රශ්නයක් අහනවා. බුදුන් වඳින්න ඕනේ කියලා පුටුවෙන් නැගිටපු හිතෙන් ප්‍රශ්නයක් අහනවා. ඇයි බුදුන් වඳින්න ඕන කියලා හිතුවේ? එතකොට ඒ හිත උත්තරයක් දෙනවා. ඒක හිතුනේ අන් අර මල දැක්කර නිසා. ඒකද? ඒ මල දැක්ක නිසා තමයි අර සිතුවිල්ල ආවේ. හවුද නැද්ද? ඊට පස්සේ මල දැකපු විපාකයෙන් අහනවා. මල දැක්කේ කොහොමද? බෙල්ල මේ පැත්තට හරවපු නිසානේ. නේ? මම බෙල්ල මේ පැත්තට හැරෙවෙ නැත්නම් අර විපාකේනවද? ඒ විපාකෙන්නේ නැහැ. එහෙනම් ඒ විපාකේ ආවේ ඇයි? බෙල්ල හරවපු නිසා. බෙල්ල හරවපු විපාකෙන් අහනවා. මොකෝ බෙල්ල හැරෙවි? ඈ? මේන් සද්දයක් ආවනේ. ඒකයි බෙල්ල හැරෙවි. දැන් සද්දෙන් අහනවා. ඒ කියන්නේ සද්දයක් ඇහුණානේ. ඒකෙන් අහනවා. මේ සද්ද කොහොමද ඇහුනේ? ඉතින් අර අතෙන් මොකද වැටුණානේ? ඉතින් ඒක වැටුනේ ඇයි? දැන් ඔබ යමුද පස්සට ටික. කොච්චර යයිද? ඈ? කොච්චර යයිද? ඉවර කරන්න පුළුවන්ද කියලා. මේකුදිරි යනවා 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 මොනවාද බයිසිකලයක් ගත්තාම වගේ. යනවා 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 කොච්චර ගියත්. ඕක ඉවර වෙනවද? කොච්චර ගියත් ඉවර වෙන්නේ නැහැ. දැන් ඔබ හිනා මට කියන්න තව විනාඩි 5කින් මොකද්ද ඔබ හිතන්නේ? ඔකෙන්වා දැන් 8:40 වෙලා. තව විනාඩි භාගෙ මොකද්ද? හ්ම්? දන්නේ නැන්නේ. එහෙම හරි නේද? තව විනාඩි භාගෙ මොකද්ද හිතන්නේ? දන්නේ නැද්ද? තව විනාඩි භාගෙ හිතන්නේ දන්නේ නැද්ද? තව විනාඩික මොකද්ද හිතන්නේ? තව විනාඩික මොකද බලන්නේ ඔබ? දැන් ඊළඟ විනාඩිය මොකද බලන්නේ? ඉතින් මේක දින ඔබගේ ජීවිතයෙන් ඊළඟ විනාඩිය මොකද බලන්නේ? කියන් බලන්න. දන්නේ නෝද? දන්නේ. ඊළඟ තප්පරේ මොකද හිතෙන්නේ? දන්නේ නෝදනේ. ඊළඟ තප්පරේ මොකද හිතෙන්නේ කියලා දන්නේ? දන්නේ. ඊට පස්සේ තප්පරේ මොකද හිතන්නේ? දන්නේ නෝදනේ. මොකද දන්නේ එතකොට? මොකද දන්නේ? ඒක තමයි මාත් කල්පනා කරේ නේද? මොකද දන්නේ? දැන් අද ගෙදර යනවද හවසට? ඈ? හරි කතා වෙන්න කියන්නේ. දැන් හවසට ගෙදර යනවද? දන්නේ නෑදරනේ. හමුදු මේ හවසට ගෙදර යන එකක් ගැන කතා කරන්නේ නේද? ඊළඟ තප්පරේ හිතෙන්නේ මොකද්ද කියලා දන්නේ නෑනේ. ඒ කියන්නේ ඊළඟ තප්පරේ හිතෙන්නේ මොකද්ද කියන එක ඔබ දන්නේ නැත්තම් ඊළඟ තප්පරේ හිතන්නේ කවුද තීරණය කරන්නේ? ඊළඟ තප්පරේ හිතන එක ගැන දැන් මම කියන නිසාද මේ දන්නේ නැහැ කියන්නේ? අහන නිසාද කියන්නේ? ඊළඟ තප්පරේ මොකද්ද හිතන්නේ? දන්නේ නැහැ හඳුනන. ඔබ ප්‍රත්‍යක්ෂ නේද කියන්නේ? බලෙන් හිතුවද එහෙනම් ඈ? මම මේ මල් පාසෙක ගැනමයි හිතන්නේ. අහ හිතමු බලන්න. try කරන්න ඉතින්. වාහනේ ඕනේ කොහම ගුවත් මම ඊළඟ තප්පරේ ඕකම හිතා. ඉන්නවද? බෑනේ මේක. බෑනේ? මේක ගැන හිතන්නේ කොට පස්සේ මොකක්ද දන්නද හිතන්නේ? ඇයි දන්නේ හාමුදුරුවෝ එහෙම කිව්වේ? මගේ මේක ගැන හිතන්නේ කියලා. ඊළඟ වින්දුනේ තප්පරයක්වත් කිව්වත් බෑ නේද හිතන්න? ඔබ අදිෂ්ඨානයක් ගන්න බලන්න. නෑ මම මේක බෙල්ල හරවන්නෙම නෑ. බෑනේ වින්දුනේ කරන්න. ඊළඟ තප්පරේ හිතන එක ගැන ඔබට තීරණයක් ගන්න බැරි නම් ඊළඟ තප්පරේ කවුද හිතවන්නේ? කවුද හිතවන්නේ? හරිද වචන? හරි යතිනේ. මම මේ කියන්නේ දෙන්නනේ. කවුද හිතවන්නේ? ඈ? මොකද කියන්නේ? කවුද කියන්නේ? විපාකද? ඈ? ආ. එහෙනම් ඊළඟ තප්පරේ විපාක නම් හිතවන්නේ මේ වෙලාවේ හිතුනේ එකට ඊට කලින් එක බලපෑවනම් ඊට කලින් එක හිතන්න ඊට කලින් එක බලපෑවනම් ඊට කලින් එක හිතන්න ඊට කලින් එක බලපෑවනම් දැන් ඔබට මොකද්ද කරන්න පුළුවන් මෙතන? මම මේ කියන එක පැහැදිලිද? දැන් ඊළඟ තප්පරේ හිතන එක හිතන්න බෑනේ. ඇයි ඒ? දන්නේ නැහැ හැමදෙරේ මොකක් හිතේද දන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි ආවොත් ඒකට අනුකූලව හිතනවා. එහෙමනේ වෙන්නේ. දැන් එහෙනම් මේ වෙලාවේ හිතන එකත් හිතුනේ මේ හාමුදුරුවෝ දැන් කීප එක නිසා නේද? අලියා. දැන් අලියා මොකද හිතුවේ? හා? අලියෙක් ගැන නේද? ඒ කියන්නේ මේ මෙතන තියෙන සියලු හිත් මේ හාමුදුරන්ට පුළුවන් නේද අල්ලේ නටවන්න? ඇත්තට හාමුදුරන්ට පුළුවන්ද? බෑ. උන්නාසයට බෑ නෙමේ. ඔද්දෙන්ට ආවේ මොකද්ද? ඒකට අනුව තමයි ඊළඟට හිතුනේ. ඒ හිතන එකට අනුව තමයි ඊළඟ හිතෙන්නේ. දැන් පිංගුතුනි ඔබට අනාගතේ අතීතයයි කියන දෙකම අවිනිශ්චිතව බව තේරෙන්නේ නැද්ද? අනාගතේ 100%ක්ම අවිනිශ්චිතයි. අතීතය කියන එක හැමතිස්සෙම ක්‍රියාත්මක වුණේ ක්‍රියාත්මක වුණේ නිකන් නෙමෙයි. හැම එකටම හේතුවක් තිබ්බා. ඒක අපි අර පස්සර ගියේ. අනන්ත අප්‍රමාණයක් පස්සර ගියත් මේතුනේ ඒ හැම එකටම හේතුවක් පේන්න තියෙනවා. මං අහන්නේ ඔබ මොකද්ද මේක කරන්නේ? ඔබ මොකද්ද කරන්නේ මේකේ? ඊහරි ඊළඟ මොහොතේ දැනෙන එක කියන්න මට. ඊළඟ මොහොතේ දැනෙන්නේ මොකද්ද? ඊළඟ මොහොතේ දැනෙන එක දැන් දනව ගන්න එන. ඈ? බෑ. හොඳට විශ්වාස. ඊළඟ මොහොතේ එන සංඥාව ගෙන්න ගන්න. ඊළඟ මොහොතේ එන සංඥාව ගෙන්න ගන්න. බලෙන් ගෙන්න ගන්න. බෑ. ඊළඟ මොහොතේ මේ හිතන වචී සංකාරේ. ඒ කියන්නේ මේ හිතේ වචන කොට නැගෙනවානේ. දැන් බින්දුනි, දැන් මේ හිතේ එන අරමුණු විස්තර විග්‍රහ වීම වෙනව නේද? එහෙම වෙන්නේ නැද්ද? දැන් මෙහෙම වෙන්න බලන්න, මේ අරමුණක් ආපු ගමන් බින්දුනි, ඒ අරමුණ ආපු සැනින් ඒ අරමුණට අදාළ දීර්ඝ විග්‍රහයක් හිතේ උදා වෙනව නේද? තේරෙනවනේ මං කියන එක? විචාරයක් සිද්ධ වෙනව නේද අපි ඉගෙන ගත්තේ? මේ හිතේ ਵਿਚාරයක් වෙනවනේ. මේ එන හැම එකක්ම විග්‍රහ වෙනවට අග්ගාලා හිතේ. දීර්ඝ විග්‍රහ වෙනවා සමහර දේවල්. ඒ විග්‍රහ වෙන්නේ පිංගුතුනි ඔබගේ භාෂාවට අනුකූලව නේද? දැන් හිතෙනවා කියලා ඒක අපි කියන්නේ. මේ හිතේ පිංගුතුනි මේ එන දේවල් මේ හිතට එන අරමුණු හැම එකක් නෑරම් පිංගුතුනි විතක්ක ਵਿਚාර වෙනවා. එහෙනම් මෙයා විස්තර විග්‍රහ වෙනවා මේ හිතේ. දැන් ඊළඟ මොහොතේ විස්තර විග්‍රහ වෙන එක දැන් ගන්නව පුළුවන් නම් දැන් මේ ටීකට කලින් හාමුදුරු කාරණාවක් කිව්වනේ. කිව්ව ගමන් ඒක ගැන විග්‍රහ වුණා නේද හිතින්? ඈ ඔබ ඒක එහෙම විග්‍රහ කරන්න ඊට කලින් හිතන් හිටියද? මේ ස්වාමීන් වහන්සේ කිව්ව ගමන් ඒක විග්‍රහ වුණා. දැන් ඊට පස්සේ කාරණාවක් කවට පස්සේ ඒක විග්‍රහ වෙනවා. ඔන්න ඔය හිතේ උදා වෙන ඔන්න ඔය විග්‍රහ වීම කියන ඒවා මේ තර්ක විතර්ක නැගෙනක හිත ඇතුලේ ඔබට කලින් ඒවා කරව ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අතීතයේ හැම එකක් උදා වුණා නම් ඒක නිකම්ම උදා වුණාද? නැත්නම් එන එක එනකොටම ඒක උදා වුණා. ඊළඟ කෙනෙකුට ඒක උදා වුණා. ඊළඟ කෙනෙකුට ඒක උදා වුණා. හරි? ඊට පස්සේ දැන් මේ ඔය සමස්තෙන් අපි හැඟීමක් කියලා කියනවනේ. ඊළඟ තප්පරේ හැංගීම දැන් ගෙන්න ගන්න පුළුවන්ද? බෑ. ඊළඟ තප්පරේ හැංගීම දැන් ගෙන්න ගන්නත් බෑ. දැන් ආපු හැංගීම ඔබ ගෙන්න ගත්ත එකකුත් නෙමෙයි. මොකද ඊළඟ තප්පරේ හැංගීම ගෙන්න ගන්න බෑ කියලා කියන්නේ ඉතින් ගෙන්න ගන්න වෙලා විතරක් ඔබට අදින්න බෑනේ. එහෙනම් ඒක පිංගුදිරි ගෙන්න ගන්නවනේ මේක උදා වෙනවා. ඒක ඒ කියන්නේ ඒක උපදිනවා. මේ පැහැදිලි කරලා දෙන්න පිංගුදිරි තවත් විදිහකට මේ එක එක සරල විදිහවලට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. දැන් මේ ඔබට අත්දැකීමට ගන්න පුළුවන් ඕන වෙලාවක. ඔබට අත්දැකීමට ගන්න පුළුවන් මේකද මේ process එක control එකේ නැහැ කියලා. ඒක දැන් මේ ස්වාමීන් වහන්සේ මේ අත මෙහෙම කරන්නේ නේද? ඇයි මෙහෙම කරන්නේ? නිකන් දෙක කරේ. නැහැ. ඒ ඒක කරන්න සුදුසු පරිසරයේ ඊට කලින් හැදුනා. නේද? ඒ පරිසරයට අනුව තමයි ඒක ක්‍රියාත්මක වුනේ. ඒතකොට ඒ පරිසරය හැදුනේ ඊට කලින් පරිසරයට අනුව. දැන් පිටුදුර ඒක මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ process එක කියන එක මේ process එක ඔබ අත්දකින්න ඕනේ. ඒකට අරිය පරිශ්‍රණය කියලා එහෙම කියන්නේ. මේ process එක ක්‍රියාත්මක වෙන විදිහ ගැන හොඳ සිහියෙන් යුක්තව අධ්‍යයනය කරන්න ඕනේ. ආන්ගේ අධ්‍යයනය කරන්න පිංගුතුනි ඕක මැද්දේ ඔය ඉන්නවා කියලා හිතන මමයා විසින එළියට. මොකද ඕකට අදාළ නැති එකක් ඔය. මොකද ඊළඟට හිතන්නේ ඔබට කිසිම තීරණයක් ගන්න බැරි නම් ඊළඟට හිතන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඔබට මුකුත් මෙතන කරන්න දෙයක් නැහැ නේ ජොබ් එක. ඉතින් ඊළඟට හිතන කාරණාව ගැන තීරණ ගන්න බෑනේ. දැන් ඉතින් හාමුදුරුවෝ ඉතින් තීරණේ ගන්නවා කියන කීතුවේ දැන් ඊළඟට කරන්නේ මොකද්ද කියන එක තීරණය ගත්තනේ. ඉතින් ඒ තීරණය ගත්තේ මන්නේ. හරි. ඊළඟ මොහොතේ කරන්න ඕන දේ ගැන තීරණයක් ගන්න ඕන කියලා හිතුනේ නිකන්ද? මේ කියන එක පැහැදිලිද මම පින්වතුනි? දැන්
දැන් මමනේ අදිෂ්ඨාන කරේ මෙහෙම හිතනවා කියලා. හරි හරි. මමනේ අදිෂ්ඨාන කරේ කියන එකෙන් මම පොඩ්ඩක් අයින් කළා. අදිෂ්ඨානයක් ගත්තා කියලා හිතක් පහළ වුණේ නිකන්ද? නෑ බෙන්තුනි. ඒකටත් හේතුවක් තිබ්බා. ඒ හේතුව ආපු නිසා තමයි අදිෂ්ඨාන ගන්නයක් ගන්න ඕන කියලා හිතක් පහළ වුණේ. අදිෂ්ඨානයක් ගන්න ඕන කියන හිත නිකන් පහළ වෙච්ච එකක් නෙමෙයි. මොකද ඒ කියන්නේ එහෙම සිතුවිල්ලක් උදා වෙන්න හේතුවක් තියෙනවා. ඒ කියන්නේ ඒ සිතුවිල්ලේ අයිතිකාරය කවුද? ඒ සිතුවිල්ලේ අයිතිකාරය කවුද? ඒකට කලින් හේතුව. ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේ අත මෙන්න මෙහෙම කියලා කරකවපු විපාකයක් ලෝකෙට උදා වුණා නම් ඒ විපාකෙට අයිතිකාරින් නැද්ද? ඉන්නවා. අයිතිකාරයෙක් නෙමෙයි. ඒ විපාකෙට අයිති හේතුවක් තියෙනවා. අන්න ඒ හේතුවටයි මේ විපාකේ අයිති. ඊළඟට ස්වාමීන් වහන්සේ අතයි මෙහෙට ගත්තා. ඒකට අයිති විපාකයක් නැද්ද? ඒකට අයිතිකාරයෙක් වෙනම ඉන්නවා. ඒ අයිතිකාරය නිසා තමයි මේක උදා වුණේ. මේ අයිතිකාරය නිසා තමයි ඊළඟක උදා වෙන්නේ. ඒක නිසායි ඊළඟක උදා වෙන්නේ. ඒක මම කියන්න උත්සාහ කරන දේ පිළිබඳව හොඳට තේරුම් ගන්න. මේ උදා වෙන හැම විපාකයකටම අයිතිකරුවෙක් ඉන්නවා. අයිතිකරුවෙක් කියන්නේ මේ අදහස් කරන්නේ මිනිස්සෙක් එහෙම ගන්න නෙමෙයි. ඒ කියන්නේ ඒක යමක් මත ඩිපෙන්ඩ් වෙලා තියෙන හැමදෙස්සම. ඒ කියන්නේ යමක් මත පදනම් වෙලායි තියෙන්නේ. අන්න ඒ යමක් මත පදනම් වෙලා තිනවා නම් ඒක නිසා තමයි මේක උදා වුනේ. මේක නිසායි ඒක උදා වෙන්නේ. ඒක නිසායි මේක උදා වෙන්නේ. ඊළඟ එක නිසායි ඊළඟ එක උදා වෙන්නේ. ඊළඟ එක නිසායි ඊළඟ එක උදා වෙන්නේ. දැන් අර එහෙම වෙනකොට පිංගුදිනේ ඕකට ඔය අතීත කියලා එකක් පැටලෙනවනේ. ඔන්න ඕකයි දෙක එකට පැටලුණාට පස්සේ මේ මුකුක්වත් හිතාගන්න බැහැ මෙතන. හිතන්නක අතීතේ නැහැ කියලා. කියන්නේ මේ මීට කලින් වෙච්ච දේවල් මතක එන්නේ නැහැ කියලා හිතන්නකෝ. එහෙම නොත් එහෙම පිළ ජීවත් වෙන්න බෑ. මොකද ඊළඟට හිතන දේ තනිකරම මේ එන විපාකෙත් එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ හිතන කිසිම දෙයක් එහෙම තීරණය කරන්න බෑ. එන එක අණුව තමයි හිතෙන්නේ. සරින් සරයට එන එක අණුව හිතන. දැන් අපි මෙහෙම ඔන්න ඔබ බලන්න ඔබට වෙන දේවල් දැන් අපි ප්‍රායෝගිකව මේක දාන්න බලමු. ඔන්න ඔබ ගේ ඇතුළට යනවා. ඔබ ගේ ඇතුළට යන්නේ අපි හිතමුකෝ ෆ්‍රිජ් එකකින් කෑමක් හදන්න කියලා. බරුලි කරගෙන හොදිව් යන තමයි යන්නේ. ඔබ දොර අරිනවා. අපි ඉස්සරම දවසම මේක ගැන යම් ප්‍රමාණයක් කතා කරා. දැන් මේ අලුතෙන් අපි ගන්න දහමත් එක දැන් මේව ඔබට ඇප්ලයි කරගන්න පුළුවන් වෙන්න ඕනේ මතකද දන්නේ. දැන් ඔබ ගෙදර දොර අරගෙන දැන් යන්න හදන්නේ මොකටද මේ? කෑම හදන්න. දැන් ඔන්න දොර අරිනවා. දොර ඇරිලා ඇතුළට එනකොටම දැන් ඔබ සමහරලාට කියන්නේ මම මේ කරන්න ආයේ වෙන වැඩන්නේ. මේ මොකද මේ කරන්නේ? එහෙම වෙලා නැද්ද? එහෙම වෙලා නැද්ද? දැන් මේ කෑම උයන්න කියලා කුස්සියට ආවේ. මෙන්න ටිකකින් බැරි නම් මෙන්න මේ බල්ලේ පස්සෙන් එළවනවා. දැන් මොකටද ආවේ? කෑම උයන්න කියලා හිතාගෙන. නමුත් දොර ඇරිලි වෙලා එනකොටම බින්දුනේ එකපාරටම මොකද වෙන්නේ? දොර අරනකොට මොකද වෙන්නේ? අපි හිතමුකෝ එතන පොඩි එකෙනා මේ ඒකගේ සෙල්ලම් බඩුවක් තියලා කියලා දොර එහා පැත්තේ. දොර අරගම මොකද වෙන්නේ? දඩබඩාන් ගහලා ඒ ටික පෙරලෙනවා. දැන් මේ මොනව කරන්නේ මේ යන්නේ මිනිස්සයා? නෙමෙයි උයන්නේ යන්නේ. දොර අරගම මොකද වෙන්නේ? ඒක පෙරලෙනවා. ඒක පෙරලිච්ච ගම මොකද වෙන්නේ? මම මේකට හැමදාම කියලා තිනවා මේක මෙතන තියන්න එපා කියලා. අදත් මේක මෙතන තියලා. දැන් ඔබ යන්නේ මොකටද මේ? උයන්න. දැන් හිතන්නේ මොකක් ගැනද? දැන් මේකයි මේක මෙතන තිබ්බ කියලා. දැන් ඒක නිසා ඊට පස්සේ තීරණය කරනවා කොහෙද කොල්ලා? මේ බල්ලේ පස්සේ නෙවෙයි කොල්ලා පස්සේ නෙමෙයි ඈ. දැන් කොල්ලා. දැන් ඒක පේන්න නැහැ. කොහෙද දන්නේ මේක? අද නම් අල්ල ගන්න ඕනේ. දැන් මේ කොහේ යන්නේ? උයන්නේ නේද? දැන් මේ කොහේ යන්නේ? දැන් මේ කාමරේට යන්න යනවා. දොර ඇද බලනවා. වසින්දු. දැන් නෑ කාමරේ. මේ මු කොහේ ගිහිල්ලාද දන්නේ? දැන් කොහේ යන්න හිටියේ මේ? උයන්න. දැන් හොයන්නේ කාවද? දැන් මේ පසින්දුව හොයනවා. ඊට පස්සේ දැන් ගෙදර ඒක නෑ. ඊට පස්සේ කාමරේ නෑ. දැන් ආයේ කෑ ගහනවා. දැන් ඉදින් එලිට හෙල්ල. පුතේ කියලා කෑ ගහනවා. කෑ ගහන පස්සේ ඈතින් එනවා දෙය. මොකෝ කියලා. ඒක කියලා සෙල්ලම් කරන්න. දැන් කොහෙද යන්නේ ඊට පස්සේ? දැන් සෙරපුතේ කේම දාගෙන දැන් යනවා. දැන් පාරදි ගියද දැන් කොහේ යන්න ගියේ දැන් උයන්නේ යන්න ගියේ දැන් කොහේ යන්නේ දැන් මේ පාරදි ගියනවා ගිහිල්ලා දැන් ඊට පස්සේ මෙතන කොල්ලා ඉන්නවා ඊට පස්සේ දැන් ඒකට කතා කරලා දැන් ඒක එක්කගෙන ඉනවා දැන් මේ මොකද්ද මේ වෙන්නේ බින්දින එතකොට මේ දැන් ඔබ යන්න ගියේ උයන්න දැන් වෙන්නේ වෙන එක ඇයි එහෙම වෙයි වෙන්නේ ඕක තමයි අනිච්චයි කියලා කියන්නේ මොකද බෙන්ගතුනේ ඕකේ අදාළ නැති කෙනා තමයි ඔබ. එන එන විදිහට බෙන්ගතුනේ ඒකට අනුව විපාක උපදිනවා. එන්නේ අරමුණ මොකද්ද? ඒකට අනුව කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර උදා වෙනවා. ඒ උදා වෙන එකට අනුකූලව මේ ශරීරය හිට මෙහෙට යනවා. ඔය උදා වෙන එකක්වත් ඔබට තීරණය කරන්න පුළුවන් ඒවා නෙමෙයි. මේකයි කිව්වේ ඊළඟ මොහොතේ උදා වෙන්නේ මොකද්ද කියලා ඔබ දන්නේ නැහැ කියලා කිව්වේ ඒකයි. මොකද ඊළඟ මොහොතේ මොකක් හරි උදා වෙනවා බෙන්ගතුනේ ඒකට අනුව ඊට අදාළ පරිසරයේ ගැළපිලා ඒකට අනුව යමක් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන එක හේතු කරන් තව එකක් උදා වෙනවා. ඒක හරියෙන් නිකන් පිටුනි ඇත්තටම අර ට්‍රෙඩ්මිල් එක දුවන්නේ. නේ? දැන් ට්‍රෙඩ්මිල් එක දුවනකොට දැන් ඒක සෑහෙන දුරක් යනවද? ඒක තන දුවනකොට බෙල්ට් එක කරගෙනකොට දැන් අපි හිතමුකෝ එහෙම ට්‍රෙඩ්මිල් එක දුවනකොට ඒකට එහා පැත්තෙන් ස්ක්‍රීන් එකක් හයි කරනවා. ඒ ස්ක්‍රීන් එකේ තියෙනවා දැන් මේ කියන එක මෙවිල එනවා නේ ගන්න මම වන්න පුළුවන් නේද? ට්‍රෙඩ්මිල් එකක දුවනවා. ඒක අපි හිතමු කැමරාවකින් වීඩියෝ කරනවා කියලා. ඒ ට්‍රෙඩ්මිල් එක ඇරිය යට දුවන බෙල්ට් එක වීඩියෝ කරන්නේ නැහැ. අර දාඩිය දාගෙන දුවන කෑල්ල විතරක් වීඩියෝ කරනවා. හරි? වීඩියෝ කරනකොට ඒ දුවන මිනිස්යාට පිටිපස්සෙන් ඒ කියන්නේ අර කැමරාවට හවු වෙන්න, ඒ කියන්නේ මෙහෙන් කැමරාවක් ගන්න මේ මිනිස්යා නම් මෙන්න මෙතනින් ස්ක්‍රීන් එකක් හයි කරනවා. ඒ ස්ක්‍රීන් එකේ තියෙනවා රෙකෝඩින් එකක්. ඒ කියන්නේ ප්‍රොජෙක්ටර් එකක් දාලා තින්නේ. ඒ ප්‍රොජෙක්ටර් එකේ තියෙන මොකද්ද? මේ ගහකොළ පිටිපස්සට යන එක අර වාහනේ යන ගම රෙකෝඩ් කරගත් එක. අන්නේ රෙකෝඩින් එක මේ පැත්තෙන් දාලා ඒක ස්ක්‍රීන් එකේ තියෙන මෙතන මම ට්‍රෙඩ්මිල් එකේ දුවන මෙතනින් කැමරාවක් ගහලා තියෙනවා. මොකද්ද පේන්නේ ඔබට? මොකද්ද පේන්නේ? මේ හරස මාර වේගෙන් දුවනවානේ. එහෙම පේනවා මේක බලුවාට පස්සේ. නේද? ඇත්තටම මොකද්ද වෙන්නේ? දැන් මේ මනුස්සයා දුවනවද එහෙන් දුර? මම ඇත්තටම මොකද වෙන්නේ මේකදුනේ? මේ එක තැනම උඩ පනිනවා. ඇත්තටම උඩ පැනපැන ඉන්නවා. කකුල් නවනවා, දිගනවා. නමුත් පේනවා මොනව වෙනවගේද? මේ මිනිස්සෙක් මේ ඉස්සරහට යනවා කියලා මේ. ඔබ දැකලා තියෙනවා ඉස්සර ෆිල්ම් තියෙන්නේ. අර කාර් වල එහෙම රෙකෝඩින් අරන් තින්නේ. අර ඉස්සර පරණ ෆිල්ම් වල පරණ කාර් එකක් අරගෙන ඒ කාර් එක දෙපැත්තේ එවුන් දෙන්නේ කොල්ලනො මෙහෙම කරලා. ඉස්සරහෙන් කැමරාවක් ගහලා තින්නේ. කැමරාව ගහලා පැත්තෙන් ෆෑන් එකක් දාලා තින්නේ. දැකලා තියෙනව නේ නැද්ද? දැන් ඉතින් මොකද කරන්නේ? එනේ පරණ කාර් එකක් තියෙනවා. ඒකේ වහලයක් එහෙම නැහැ. අර 1970 ගණන් වල වගේ චිත්‍රපටදී ඒ කාර් එකේ වහලයක් නැහැ. ඇත්තටම වීදුරුවකුත් නැද්ද කොහෙද? ආ වීදුරුවක් තියෙනවා. ඒ ස්ටුඩියෝ එකේ පැත්තෙන් ෆෑන් එකක් ගහලා තියෙනවා. ඒ ෆෑන් එකේ මොකද වෙන්නේ? අර ගෑනු ළමයා ඒ කොල්ලයි කියලා නෑනේ ඉතරේ. ඉතින් යනකොට අර ගෑනු ළමයාගේ කොණ්ඩේට අර හුල ෆෑන් එක වැදිලා නිකන් හුලකට මෙහෙම යනවා. හරිද? දෙපැත්තෙන් එවුන් දෙන්නේ මොකද ගන්න කාර් එක පොඩ්ඩක් මේ දෙපැත්තට පද්දනවා. එවුන් දෙන්නා සීට් එකේ වල්ලා ඉන්නවා. අර කොල්ල මොකද කරන්නේ? අර ස්ටීම් වීල් එක පොඩ්ඩක් මේ කරද මෙහෙම යන මේක පුදුම පාරක් නේ. ඒක මෙහෙම කරගෙන යන්න පුළුවන් මේ පාරවල. එහෙම වෙන්නේ නැහැ නේ. නමුත් ඒක හැමදෙසෙම මෙහෙම කරනවා. ඉතින් හරියට මේ මෙහෙම පාරකන යන්නේ නැත්තේ. එහෙම වෙන්නේ නැහැ. පිටිපස්සෙන් ප්‍රොජෙක්ටර් එකක් දාලා තියෙනවා. ඒ ප්‍රොජෙක්ටර් එකේ තියෙන රෙකෝඩින් එක වාහනයක පිටිපස්සෙන් ගත්ත රෙකෝඩින් එකක්. ඒ කියන්නේ වාහනයක් යනකොට පිටිපස්සේ අර රෙකෝඩින් එක රෙකෝඩ් කරගත්ත එකක්. පහු වෙලා යනකොට පේන විෂුවල් එක පිටිපස්සේ දාලා තියෙනවා. ඉස්තරෙන් කැමරාවක් ගහලා තියෙනවා. දෙවොත මොකක් වගේද පේන්නේ? ඈ මේ හරි පාරේ යන ගම මේ කතා බහ කරගෙන ඉතින් කොහොමද මම බොරුවට මෙහෙම කරලා බලන හැපෙන්න යනවද බලලා මම බොරුවට. නමුත් ඇත්තට මොකද වෙනවද ඔතන? උන් දෙන්න අඟලක්වත් ඉස්සරහට යනවද? අඟලක්වත් ඉස්සරහට යන්නේ නැහැ. එකම තැනක එකම සිද්ධියක් සිද්ධ වෙනවා. වෙන මොකුත් වෙන්නේ නැහැ. නමුත් මේකට මේකේ ඇත්ත පේන්නේ නැති වුණොත් එහෙම අර ටීවී එකෙන් බලන එකට පේන මොකද්ද? මේ දැන් සෑහෙන වෙලාවක් අනේ මේ තාත්තලා ගෙදර යන කපල් එක. දිකා තාත්තා ගෙදර යනවාද? කොහොමවත් යන්නේ නැහැ. ඔය ජීවිතෙත් එහෙම තමයි. දැන් ඔබ කිව්වනේ ඊළඟ මොහොතේ උදා වෙන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ උදා වෙන එක දන්නෙත් නැහැ කියලා. නමුත් ඔබට හිතනවනේ මේ ජීවන ගඟ ගලා බහිනවා කියලා කාලයක් තිස්සේ. නමුත් බහින ජීවන ගඟ එහෙම මොන ගඟක්වත් බහින්නේ නැහැ පිටුතන. ඒ ඒ වෙලාවේ විපාකයක් උදා වෙලා ඒ ඒ වෙලාවේ වැය වෙනවා. ඔබ නමුත් මේ හිතට හිතනවා පිටුතන මේ කාලයක් තිස්සේ මේ මම ජීවත් වෙනවා කියලා. කාලයක් තිස්සේ ජීවත් වෙනවා මං. ඇයි? ඔකට එක හේතුවක් තමයි පිටුතන. අර මතකයේ කියලා එකක් එනවා ඇදලා. මතකයේ ඇදලා එන වෙලාව විපාක කීයක් දෙනවද? දැන් හැතුමේ හිතමුකෝ දැන් මතකයේ කියලා කියන්නේ මුතකයටනේ. නේද? ඒ කියන්නේ මැරිච්ච පහක්නේ මතකයේ කියලා කියන්නේ. දැන් මැරිච්ච පහක් එනවා විපාකෙට. ආ මට කියන ඊළඟ මොහොතේ මොන මතකයේ ඇදේද ඔබට? ඒක දන්නෙත් නැහනේ. අන්නේ විපාකේ ඇදලා ආවට පස්සේ මිනුතුනි ඒක ඒ වෙලාවට විඥානෙ වෙලා ඒකත් බෑ වෙනවා. ඒත් අන්තිම ට්‍රෙඩ්මිල් එක එකම තැන නේද ඉන්නේ. මම මේ කියන එක හරියටම ගන්න ඕනේ පිටුදී ආයි නෑ. ඇත්තරම එකම තැන ඉන්නේ පිටුදී. මේ ඉස්සරහටවත් පස්සටවත් කොහෙටවත් යන්නේ නෑ. කවුරුත් කොහෙටවත් යන්නේ නෑ. මේ දැන් උදා වෙලා විපාකය මේ දැන් වෙ වෙනවා. මේ දැන් උදා වෙලා මේ දැන් වෙ වෙනවා. කේසින් එකක් ඇතුලේ. මොකද්ද කේසින් එක කියන්නේ? ඔන්නෝ ශරීරයට. අර ගුරු ස්වාමීන් වහන්සේ පෙට්ටගම කියලා කියන්නේ. මොකද? ඔන්නෝ පෙට්ටගම කියලා කියන්නේ එහෙම එක නෙමෙයිද එතකොට? ඒකත් එහෙමම තමයි. ඒ පෙට්ටගම ඇතුලේ හිත් පරම්පරාවක් හැමතිස්සෙම උදා වෙනවා හැමතිස්සෙම වැය වෙනවා. ඒක ඉස්සරහටවත් පස්සටවත් එහෙම මොකුත් වෙන්නේ නැහැ. කෙලින්ම එක තැන දුහන්නේ පිඟුතුනේ. එකම දෙයක් එක වෙලාවෙ වෙනවා. නමුත් මේ අම්මට හිතෙනවා මම මේ කුස්සියට යන්නයි කියේ. දැන් මට කුස්සියට යන්න බැරුණා. දැන් මම මේ පාර දිගේ යනවා කොල්ලව එක්කගෙන ඉන්න. දැන් වෙනදින හරි ලස්සන, ඒ කියන්නේ ලස්සන කතාවක් මැවිලා තිනවා. ඒ කතාවේ ඉන්නවා කුස්සියට යන්නේද පුද්ගලයේ කුස්සියට යන්නේ නැතුව කාමරයට ගිහිල්ලා එළියට ඇවිල්ලා මේ දරුවව එක්කන් ඉන්න පාර දිගේ යනවා කියලා. ඒ කියන්නේ එක පොයින්ට් එකක් එක දිගට යනවා වගේ පේනව නේද ඔතන? එහෙම එකක් වෙන්නේ නැහැ. නමුත් මොකක් හරි එකක්. ඒ එකක් මොකක් හරි එකක් යනවා වගේ තේරෙනවා මේකේ. ඔන්න ඕක තමයි ඔය ෆික්ස් එක වින්නතුන. ඔන්න ඔහොම එකක් නැති බව තමයි ඔප්පු කරගන්න තියෙන්නේ. දැන් ඒකනේ මේ මම එදා ඉඳලා ආවා කියලා හිතෙන්නේ. මේ මම ඉතින් මම මේ කාලෙත් ජීවත් වෙනවනේ. මේ මම තමයි දැන් මෙතන ලැතෙන්ට යන්නේ. මම තමයි එතන මෙතන මේ ඉන්නේ කියලා පිංගුතුනි මේ හිතට හිතෙනවා. ඔය හිතෙන ඔය එන සිතුවිල්ල පිංගුතුනි. ඒ කියන්නේ ඔහොම හිතෙන්න හේතුව තමයි අවිද්‍යාව තෘෂ්ණාව කියලා අපි කතා කරේ. අවිද්‍යාව තෘෂ්ණාවල බලපෑමට තමයි ඔන්නෝම එකක් හිතෙන්නේ. නමුත් ඇත්තටම මේ ජීවිතය කියලා කියන්නේ ට්‍රෙඩ්මිල් එකක් උඩ දුවනවා වගේ. කිසිම දෙයක් එහෙම එකතු වෙනවා කියලා එහෙම ගන්න නැහැ. දැන් අපි කියන්නේ පව පුරෝගෙන ඉන්නවා කියලා. කොහෙද පව පුරවු මල්ල තියෙන්නේ? දැන් කොහෙද පවුපුරව මල තියෙන්නේ? මංද දැන් එහෙම තියෙන තැනක් එහෙම කියන්න පුළුවන්ද? එහෙම තියෙන තැනක් කියන්න බෑ. මේ හිතක් උදා වෙලා වැය වෙනවා එච්චරයි. හිතක් උදා වෙනවා හිතක් වැය වෙනවා. හිතක් උදා වෙනවා හිතක් වැය වෙනවා. ඒ උදා වෙච්ච හිතට අයිතිකාරයෙක් ඉන්නවා. ඇහැ. ඒ ඇහැට අයිතිකාරයෙක් ඉන්නවා. කවුද? කර්ම ශක්තිය. මොකද කර්ම ශක්තිය තියෙන තාක්කල් තමයි ඇහැ ওই විදිහට විද්‍යාමාන වෙන්නේ. නේද? එහෙනම් ඇහි අයිතිකාරය කවුද? කර්ම ශක්තිය. ඒතර එළිය රූපයක් තියෙනවා. ඒ රූපය අයිතිකාරය කවුද? ඉතින් ඒ රූපේ ඒ විදිහට උදා වෙන්න ඕන කරන හේතුවක් තිබ්බනම් ඒක තමයි දැන් අයිතිකාරය. ඔබද අයිතිකාරය ඒකේ. මෙතන මල්වාසිකක් තියෙනවා. මේ මල්වාසික අයිතිකාරය කවුද? ඔබගේ සම්බන්ධයක් නැහැ. ඔතන ඇහක් තියෙනවා. ඒකේ අයිතිකාරය කවුද? කර්ම ශක්තිය. එතකොට අයිතිකාරයෝ දැන් ඒක වෙන කෙනෙක්ගේ මේක තව කෙනෙක්ගේ ඔය දෙන්නෙක්ට එකතු වෙනවා. එකතු වුණාට පස්සේ හිතක් උදා වෙනවා. ඒකයි අයිතිකාරය කවුද? ඉතින් ඒකයි අයිතිකාරය ඕන්නම් ගන්න නැහැ කියලා. චක්කු විඤ්ඤාණය අයිතිකාරය ඕන්නම් නැහැ කියලා ගන්න ප්‍රශ්නයක් නැහැ. මොකද චක්කු විඤ්ඤාණයක් නැතු මේ චක්කු විඤ්ඤාණයක් උදා වෙන්නේ නැහැ ඇහක් නැතුව. එහෙනම් චක්කු විඤ්ඤාණයක් උදා වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඇහැ කියන එක. ඔබ නෙමෙයි. ඔබට මුකුත් කරන්න බෑ. ආ බුලන්න චක්කු විඤ්ඤාණයක උදා කරගන්න බෑ. ඇයි? ඇත්තම චක්කු විඥානයක් උදා වීමේ ඔබගේ කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ඔබ කියලා කියන්නේ මේ විපාක කන්දරාවට අදාළ එකක් නෙමෙයි. ඒක එහෙම එකක් නැහැ කියලා කියන්නේ. එහෙම එකක් නැහැ. චක්කු විඥානය කියනට ඇහැ සම්බන්ධයි. ඇහැ කියන එකයි අයිතිකාරයේ. කන කියන එක කනේ අයිතිකාරය කවුද? අයිතිකාරයෙ නැහැ. හැබැයි කන උදා වෙන හේතුවක් තියෙනවා. කර්ම ශක්තිය. කර්ම ශක්තිය තියෙන තාක්කල් කන තියෙනවා. කන තියෙන තාක්කල් ශබ්ද ගැටෙනවා. ඒක ගැටෙන තාක්කල් සෝත විඥාන උදා වෙනවා. ඔව්ද නැද්ද? එතකොට එහෙනම් පිටු දැන් හොඳට කල්පනා කරලා බලන්නකො මේ process එක. තනි කරමු පිටුනි. තප්පරයෙන් ප්‍රකෝටියෙන් පංගුවක කාලයක්වත් එක දෙයක් එක විදිහට තියනවා කියලා මාත්‍රයක් ගන්න විදිහක් නැහැ. ඒ වෙලාවේ උදා වෙවි, ඒ වෙලාවේ වැය වෙලා යනවා. එහෙටවත් මෙහෙටවත් අතීතයක්වත් අනාගතයක්වත් ওই කිසිම දෙයක් පනවන්න බෑ. ওই කතන්දරේ සම්පූර්ණ බොරු මායාවක්. ඔය එක දැන් අපි මේ බනහන ගත්තා කියලා වින්නතුනි. දැන් ඔබට හිතෙනව නේද මේ යම් වෙලාවක් තිස්සේ ඔබ බනහනවා කියලා. ඒ කියන්නේ මොකද්ද මේ පුටුවේ වාඩි වෙච්ච වෙලේ ඉඳලා මේ වෙන තාක්කල් ඕක අස්සේ මේ එක ජීවියෙක් එනවා කියලා හිතන හැම තිස්සෙම. නමුත් ඇත්තටම එහෙම දුන්නේ මේ ස්වාමීන් වහන්සේ කියන වෙලාවේ හිතනවාද? කියන එක කියන වෙලාවේ හිතනවා. ඇත්තට වෙන මොකුත් නැහැ මේකද? මොකද මීට කලින් හිතෙච්ච මාත්‍රයක්වත් දැන් නැහැ. ප්‍රත්‍යයෙන් උපදිනවා. මේ වෙලාවේ මේ මොහොතේ ප්‍රත්‍යයෙන් උපදිනවා. මේට කලින් මොහොතේ කතා කරපු කිසිම දෙයක් දැන් නැහැ. ඒ නැගිච්ච කර්මෙත් නැහැ. ඒ නැගිච්ච හිතත් නැහැ. ඒ හැත් නැහැ. මේ වෙලාවේ මේ මොහොතේ උදා වෙලා මේ වෙලාවේ ඇවිලා යනවා. අන්න හරි. අතීතයේ කියන එක පිංගුතුනි සම්පූර්ණේ මේ අර ෆිල්ම් එකක් අර ෆිල්ම් එකේ වගේ කතාවක් ඔය. ඕකට හවු වෙන්න එපා. ඒකට හවු නොවිය ජීවත් වෙනවා කි. ඉතින් මේකයි නේද? ඔය ධර්මතාවයේ ඔප්පු වෙන්න. ඔය ධර්මතාවයේ ඔප්පු වෙන්න. මේ මහා දුක්ගින්දරට මූලයේ වෙච්ච ජාතිය කියන එක බොරුවක් කියන එක හොඳට තේරෙන්න බින්දද? මේ සත්වයා කියන එක නැත්නම් මේ මම කියන විකාරේ සම්පූර්ණයෙන්ම තන්නේ කරම බොරු මුලා මායාවක් වේ. ඔන්න ඔය මායාව බේස් කරගෙන මේ මහා දුක්ඛන්දරාවක උපදින්නේ. එහෙනම් ඒ දුක්ඛන්දරාව කියලා කියන්නේ තනිකරම මේ ඉල්ලංකාපු කොටසක් නෙවෙයි නේද? කිසිම තේරුමක් නැතුව. ඇත්තම තියෙන්නේ ඔන්න ඔය ටිකනේ. ඔය ටික ඇත්තම තියෙන්නේ කියලා දැනගත්තට මදි. ඒ ටික එහෙම වෙන බව හැමදෙස්සෙම ඔප්පු කරගන්නවා. මතකද අපි දැන් ඔය ඔබ නිකන් ඉන්න ගමන් පිටුනේ ඔප්පු කරලා බලන්න. ඔබ උත්සාහ කරලා බලන්න දේවල් උදා කරගන්න. ඒතර ඔබට තේරෙයි ඔබ කොච්චර උත්සාහ කරත් එහෙම උදා කරගන්න බැරි බව. ඔය හිතර එන සිතුවිලි උදා කරව ගන්න උත්සාහ කරලා බලන්න නිකන් ඉන්න ගමන්. මොකද ඒක බැරි බව ඔප්පු වෙන්න ඔබට තේරෙනු අනිච්චමයි කියලා මේක. උදා කරගන්න උත්සාහ කරන්න. ඊළඟ මොහොතේදී උදා වෙන සිතුවිල්ල දැන් උදා කරගන්න try කරන්න. වේදනාවක් උදා කරගන්න try කරන්න ස්පර්ශයක් නැතුව. එතකොට තේරෙයි වේදනාව අනිච්චයි කියලා. සංඥාවක් උදා කරගන්න try කරන්න. විපාකයක් නැතුව. එතකොට තේරෙයි සංඥාත් අනිච්චයි කියලා. සංකාරයක් උදා කරගන්න උත්සාහ කරන්න. ස්පර්ශයක් නැතුව. එතකොට තේරෙයි සංකාරත් අනිච්චයි කියලා. හැඟීමක් උදා කරගන්න උත්සාහ කරන්න. ඇසකරනාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය නැතුව. හැඟීමක් උදා කරගන්න උත්සාහ කරන්න නැහැ නැතු. පේනවා කියන හැඟීම උදා කරගන්න උත්සාහ කරන්න නැහැ අයින් කළා. බෑනේ. ඇහෙනවා කියන හැඟීම උදා කරගන්න උත්සාහ කරන්න නැහැ කන අයින් කළා. බෑ. කන තියද්දි උදා නොකර ඉන්න උත්සාහ කරන්න එහෙනම්. ඒත් බෑ. කන තියෙනවා නම් ඇහෙනේ උදා වෙන්න නවත්තන්න පුළුවන්ද? ඒත් බෑ. පිංගුතුනි ඒකයි. ඔබට මේ process එකක් කියලා ඔප්පු කරගන්න ඕන කරන සාධක 100%ක්ම ඔතනම තියෙනවා. ඔප්පු කරගන්න නැති එක තමයි වැඩේ. ඕක ඔප්පු පටිච්චසමුප්පාද කියන ප්‍රත්‍යයෙන් උපදිනවා කියන එක. ප්‍රත්‍යයෙන් උපදිනවා කියන එක ඔප්පු කරගන්න. මේක විකෘතිය ගැලවෙනවා පිංගුතුනි. ආය අහන්න දෙයක් නැහැ. කිරි ගහට යනවා වගේ. මේ විකෘතිය ගැලවිලා යනවා කෙලින්ම. හැබැයි මෙහෙමයි. ඔප්පු කිරීම අනිවාර්යයි. ඔප්පු කරන්නේ නැතුව නම් ගැලවෙන්නේ නැහැ. මේ සාක්ෂි සහිතව ඔප්පු කරන්න ඕනේ. දැන් වේදනාව වගේ එකක් පින්වතුනි, ඔබට ඕන වෙලාවක ඔප්පු කරගන්න පුළුවන් නේද අනිච්චය කියලා. කොහොමද? මේ කායික වේදනාවක් ඉතින් ඔප්පු කරන්නේ මේ ඉන්නකම මොකද කරන්නේ? මේ ඉන්නකම මේ කරගෙන ඉන්නේ නැහැ. මොකෝ කරන්නේ මේ? ඔබ බලනවා මේ ස්පර්ශ කරන්නේ නැතුව ඒ ස්පර්ශ වේදනාව උප්පදින්න පුළුවන්ද කියලා. දැන් මේ ඇඟිල්ල මෙතෙන්ට අරන් ගිහිල්ලා දැන් මේක ගෑවුනොත් මේක උපදින්නේ. දැන් ගෑවෙන්නේ නැතුව උප්පදින්න බලන්න. දැන් ඔබ කල්පනා කරනවා කොහොමදක් කරන්න බෑනේ. බෑනේ කරන්න. ඊළඟට ස්පර්ශ කරනවා. ස්පර්ශ කරනකොට හිතා ගන්න නෑ මම මේ වේදනාව, ඒ කියන්නේ මේ වේදනාව උදා වෙන්න දෙන්නේ නෑ කියලා ඉතින් ස්පර්ශ කරන මොකද වෙන්නේ? උදා වෙන්නේ නැද්ද? උදා වෙනවා. මේ මල් වාස්තක පිළිබඳව හිතන්නේ නෑ කියලා හිතාගෙන නැද්ද ගරි? වැඩක් තියෙනවද? වැඩක් නෑ. හිතෙනවා. එතකොට බින්දුවේ ඔබට ප්‍රත්‍යක්ෂවම ඔප්පු කරගන්න පුළුවන් මේ විතක්ක ਵਿਚාර කියන ඒවා අනිච්චමයි කියලා. ඒ කියන්නේ හේතු සැකසුණු තුදා වෙන හේතු නැත්තන් නෑ. සංඥා කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. හැබැයි දැනගත්තට මදි. ඔබ එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරද්දී හැමතිස්සෙම ඔප්පු කර මේ දැන් සංඥාව කියලා කියන්නේ මොකද්ද? මොකක් සංඥාව කියන්නේ? හඳුන ගන්නවා කියන එක. හඳුන ගැනීම කියන එක තමයි සංඥාව කියලා කියන්නේ. සංඥාව කියලා කියන්නේ මොකක් හරි පාටක් එහෙම නෙමෙයි, හඳුන ගැනීම කියන එක. හඳුන ගැනීම කියන එක තමයි සංඥා කියලා කියන්නේ. හඳුන ගැනීම කියන එක උදා වෙන එකක් බව ඔප්පු කරන්නේ. ඒක තමයි සංඥා අනිච්චයි කියලා වඩනවා කියලා කියන්නේ. මේ සංඥාව කියන එක අනිච්චයි. මේක මේ ඒක උදා වීම කියන එක හේතු නැතුව කොහොමටවත් වෙන්නේ නැත. ඔප්පු කරලා බලනවා. එතකොට ඔබට ඔබ ඕගේ විසි වෙනවා පිංගතුනේ ඔගේ. ඔබ විපාක ගොඩ අස්සේ ඔය හිර වෙලා ඉන්න ඔබ ඕකේ විසි වෙනවා. මොකද මේකට මම අදාළ නෑමයි කියලා තේරෙනවා. දිගින් දිගටම ඔප්පු කරනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන හැම එකක්ම ඔප්පු කරනවානේ. ඒ කියන්නේ හිතකට එන රූප තියෙනවනම් ඒකත් ඔප්පු කරන්න. මේ එළිය රූපයක් තියෙනවනම් ඒකත් ඔප්පු කරන්න. අභ්‍යන්තර බාහිර මොන රූපේ වුණත් අනිච්ච බව ඔප්පු කරන්න. ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේ ඔබට පැහැදිලි කරලා දුන්නේ. උත්සාහ කරලා බලන්න. ඒ වෙලාවෙදී ක්‍රියාත්මක වෙන විදිහගෙන ආපස්සර ඉස්සරහට. ඒකට තමයි තදැනව දේශනා කළේ. අතීතයේ යම් වේදනාවක් හටගත්තද ඒ අතීත වේදනාව උදා වුණේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න. අනාගතයේ යම් වේදනාවක් උදා වෙන නියමිතයිද ඒක උදා වෙන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න. නේද? අතීතයේ යම් සංඥාවක් උදා වුණා නම් උදා වුණේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න. ඒක තමයි අපි අර කිව්වේ පස්සර යන්න කියලා. මොකද ආපස්සට යනකොට හැම එකටම හේතුවක් පේන්න තියෙනවා. එතකොට පේනවා අතීතයේ උදා වෙච්ච සියල්ලටම හේතුවක් තියෙන හැමතැනම. අනාගතේ උදා වෙන හැම එකටම හේතුවක් තිබිය යුතුයි උදා වෙන්න. දැන් මේ ස්වාමීන් වහන්සේ කියන එක ඔබ සමහරට දන්නවෙදී. දන්නව වුණාට හිතෙනව නේද මම තමයි අහන්නේ කියලා. මට තමයි දැනෙන්නේ කියලා. මම තමයි මේව කරන්නේ කියලා. මම තමයි හඳුනගත්තේ කියලා. මේ මට තමයි හැඟෙන්නේ කියලා. මම යා ගැලවිලා නැහනේ පිංගතුනේ ඔක අස්සේ. මේ දුක ගැලවිලා නැහනේ මේක අස්සේ. ඇයි දුක ගැලවිලා නැත්තේ? මේ හිතට ප්‍රත්‍යක්ෂ නැහැ තාම. මොකද්ද මේ ඇත්තටම වෙන ප්‍රොසෙස් එක කියලා. රහතන් වහන්සේ කියන්නේ කවුද එතකොට? උන්වහන්සේට ප්‍රත්‍යක්ෂය පිංගතුනේ ඇහැ නිසායි පෙනීම උදා වෙන්නේ කියලා. දැන් ඇහැ නිසායි පෙනීම උදා වෙන්නේ කියලා ප්‍රත්‍යක්ෂ උතුමන් වහන්සේට කියනවා ඔබ වහන්සේ මරණවා කියලා. මං අහන්නේ උන්වහන්සේ දෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ කියන්නේ ඒක හරියන්නේ ගම්පෙන් උතුන්නේ දැන් වහිනවා. දැන් වැහි බලාකුල තියෙන නිසානේ වැහි බින්දුව බීඩ වැටේ. දැන් හිතන්න ඔබ ඒක දිහා බලන් ඉන්නවා කියලා ওই කාර්තව්‍ය දිහා. කෙනෙක් ඇහලා කියනවා මං අර වැහි බින්දුව වැටෙන්න දෙන්නේ නැහැ බීමට කියලා. ඉතින් ඔබට මොකද කියන්නේ? ඉතින් මට මොකෝ? නේද? වලාකුල උඩ අහසේ වැහි වලාකුල තියෙන නිසානේ බින්දුව බීමට වැටෙන්නේ. දැන් ඒක ඔබට හොඳටම ප්‍රත්‍යක්ෂයි නං. ඒක වෙන වැඩපිළිවෙලක් ඒ. කවුරු හරි කියනවා මං ඒ වැහි බින්දුව වැටෙන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඔබට මොකෝ? අන්නේ වගේ නේ පිංගතුනේ. රහතන් වහන්සේට ප්‍රත්‍යක්ෂයි ඇහැ නිසායි පෙනීම උදා වෙන්නේ කියලා. ඉතින් කෙනෙක් ඇහිලා කියන හෙට ඉඳලා ඔබ වහන්සේට පෙනීම දෙන්නේ නැහැ කියලා. ඉතින් මං කොහොමවත් පෙනීමක් උදා කරගත්තේ නැහනේ. මොකද ඒක මේ ලෝක ක්‍රියාවලියක් නේ. ඉතින් ලෝක ක්‍රියාවලිය නැවතුණා කියලා මොකද්ද තියෙන ප්‍රශ්නේ? දැන් මේ හිත උදා වෙන ක්‍රියාවලිය ඔය හිතන ක්‍රියාවලිය කියලා කියන්නේ විගුදුනේ මේ ලෝක ක්‍රියාවලිය නෙමෙයිද? ඔය හිතනවා කියලා කියන්නේ තනිකරම මේ ලෝක ක්‍රියාවලිය. ගහක මලක් පිපෙන එක ලෝක ක්‍රියාවලිය නෙමෙයිද? ලෝක ක්‍රියාවලිය. ඒක හිතනවා කියන එක. ඒකත් එහෙම මේකත් තමයි. ඉතින් ඒක නවතිනව එක වෙලාවකදී. ඉතින් මොකෝ ඔන්න ඔක තමයි රහතන් වහන්සේගේ මානසිකත්වයේ පින්තනේ. සංඛාර කියලා කියන්නේ ලෝක ක්‍රියාවලිය. ඉතින් ඒක උදා වෙන හේතු දෙනකොට උදා වෙන්නේ නැත්තම් උදා වෙන්නේ නැහැ. ඉතින් ඒක නැවතුණා කියලා මොකක්ද තියෙන ප්‍රශ්නේ? නවත් එකතුනේ ඒක මම කරන ලකුණු මොකද වෙන්නේ? දැන් ඉතින් එතන ඉන්නවනේ මං. දැන් මුකුත් කරන්න බෑ. මොකද පෙනීම මම කරන ලකුණාට පස්සේ පෙනීම නැති වෙනවා කියලා කියන්නේ මම මැරෙනවා කියලින්ම. මොකද පෙනීම වෙනවම වෙන එකක් කියලා නෙමෙයි අවබෝධ. එහෙම නෙමෙයි තේරෙන්නේ පෙනීම මම කරන ලකුණාට පස්සේ මම මේ ඉතින් පේනකොට මම නම් පේනවා. පේනවා කියන්නේ මම කියන්නේ පේනවා. ওই දෙක එකට හා වෙලා තියෙන්නේ. හා වුණාට පස්සේ දැන් පෙනීම කියන එක නැති වෙන ඉඩ දෙන්නේ නැහැ. මොකද පෙනීම නැති වුණා කියලා කියන්නේ දැන් මම නැති වෙනවා. අන්න පිඟුතුනි මරණය කියන කතන්දරේ එනවා. නැත්තම් මරණය කියන කතන්දරේ නැහැ. බලන්න පිඟුතුනි මොන තරම් නිදහසක් ඇද්ද කියලා. දැන් අපි හැමෝම යන්නේ එතෙන්ට. මොන තරම් නිදහසක්ද ඇත්තේ කියලා. ඒ කියන්නේ මේ මෙතන වෙන ප්‍රොසෙස් එක 100%ක්ම ලෝකේ සිස්ටම් එකක් කියලා විතරයි තේරෙන්නේ. ඒ සිස්ටම් එක නැවතුණාත් එකයි තිබ්බත් එකයි. කිසිම අදාළත් නැහැ ඒකේ. දැන් මේ බලන්න මේ විදිහ දුක්ඛන්දරය වුණාට ඇහැ තියෙන නිසා හිතක් පෙනීමක් උදා වෙනවා. ඒ පෙනීම මම කරන්නට ලක් වෙනවා. ඒක ගැන දන්නේ නැති නිසා දැන් දුක් වෙනවා. මේ පුදුම දුක්ඛන්දරම මේ විදිහින්නේ කිසිම පදනමක් නැහැ පිඟුතුනි. ඔප්පු කරගන්න පුළුවන් නම් මේකයි දැන් ඔබ හැම කෙනාම පිඟුතුනි මේ දවසින් දවස මේ කරන්නේ මේක ඔප්පු කරගන්න එක. දවසින් දවස ටික ටික ඔබට මේක ඔප්පු වෙනවා. ඔප්පු වෙන ඔබට දැනෙන්නේ නැද්ද සහැල්ලුවා? දැන් ටික හරි තේරෙනවනේ පිඟුතුනි. මේක තනිකර ප්‍රොග්‍රෙස් එකක්. මේක ඇතුලේ මේක ඇස්සේ එකෙක් මොකෙක්වත් නැහැ මේක ඇතුලේ කියලා. ඕක අයින් වෙන පිඟුතුනි ටික නිදහස් වෙනවා. මේ මහා බර නිදහස් වෙනවා. කාම බර නිදහස් වෙනවා. රාග බර නිදහස් වෙනවා. දේශ බර නිදහස් වෙනවා. මොකද මේ ප්‍රොසෙස් එකට කිසිම දෙයක් බලන්න ඕනේ නැහැ. ඇහැ රූපේ කරලා පෙනීමක් උදා වෙනවා. ඒ පෙනීමට බලන්න ඕන එකක් තියෙනවා. එහෙම එකක් කොහෙද තියෙන්නේ? කන ශබ්දේ කරලා ශබ්දයක් උදා වෙනවා. ඒ ශබ්දෙට අහන්න ඕන එකක් තියෙනවා. ඉතින් ඒක පිංගුතුනි උදා වුණේ මේකටනේ. අහන්න ඕන එකක් කොහෙද ඒක තියෙන්නේ? දිව රසය කරලා රසයක් උදා වෙනවා. ඒ රසයට තියෙනවද හොඳයි කියලා නැත්තම් විඳින්න ඕන රසයක්? එහෙම එකක් නැහැනේ. කය පහස ගැටලි ඉවරලා ස්පර්ශයක් උදා වෙනවා. ඒකට තියෙනවා විදින්න අවශ්‍ය ස්පර්ශයක් කියලා එකක්. එහෙම එකක් නැහැනේ. මොකද කන කියලා කියන්නේ මිනිසෙක්ද? ඇහැ කියලා කියන්නේ මිනිසෙක්ද? බලන්න ඕන එකක් තියෙන. එහෙම එකක් ඇහැට නැහැ. එහෙම එකක් ඇහැට නැහැ. කයට එහෙම එකක් නැහැ. දිවට එහෙම එකක් නැහැ. මනසට එහෙම එකක් තියෙනව නේද ඒ උනාට? මනසට එහෙම එකක් තියෙනවද? මනසට එහෙම එක මනසට එහෙම එකක් නැහැ. මොකද මනේන්ද්‍රිය කියලා ඉන්ද්‍රියක් තියෙනවා. මනේන්ද්‍රිය කියලා ඉන්ද්‍රියක් නැහැ නෙමෙයි. මනේන්ද්‍රියට අදාළ අරමුණු ආවට පස්සේ එතනින් හිත උදා වෙනවා. එතකොට මනේන්ද්‍රියට ගෙන්න ගන්න ඕන කියලා ධම්මයක් විශේෂයක් තියෙනවද? එහෙම එකක් නැහැ. මොකද මනේන්ද්‍රිය කියලා කියන එකත් මේකට මේ ලෝකෙට බිහි වුණේ කර්ම ශක්තිය නිසා. ඇහැ කියන එක ලෝකෙට බිහි වුණේ කර්ම ශක්තිය නිසා. නාසයේ දිවකය කියලා ඉන්ද්‍රිය ටිකක් තියෙනවා. ওই ඉන්ද්‍රිය ඔක්කොම ලෝකෙට බිහි වුණේ කර්ම ශක්තිය නිසා. ඒව හරියට නිකම් මැෂින් වගේ කැමරාව කයි කරලා දිනනවා. කැමරාවට කැමරාව කෑ ගහනවද මේ රූපේ පෙන්වන්න එපා කියලා? එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔබගේ ඇහැ කියලා කියන්නේ තොන්නුයි වගේ. කැමරාවට කිසි ප්‍රශ්නයක් නැහැ. වගේ ඔය ඇහැටත් කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද වුණත්. නමුත් බින්දුතුනි මුල වරද්ද ගත්ත නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් බින්දුතුනි මේක අහන්නhari. මේක අච්චාරුවක් වෙලා තියෙන්නේ. දැන් ඉතින් ලියා ගන්නත් බෑ. ඒ තරම් පැටලිලා තියෙන්නේ. පැටලිලා දැන් මේක මහා අවුල් ජාලයක් බවට පත් වෙලා තියෙන්නේ. නවත් ඉතින් පොඩ්ඩ ලියාගෙන ඉස්සරහට එන්න. ලියාගෙන ඉස්සරහට එනකොට ඔබට තේරෙයි අහසේ පා වෙනවා වගේ. ඒ කියන්නේ බර අඩු වෙලා දැන් ඒ. නෑ බිකුත්. ඔබට තේරෙයි මහා පුදුම නිදහසක්. ඒ කියන්නේ දරුවගේ නිදහසලද? දරුවගේ නිදහසලද? නෑ අපිට එදා ඔබට කියවනේ දරුවා මරන්න කියලා. මැරුවේ නැද්ද? එදා කිව්වනේ මේක. කිව්ව නේද? අම්ම තාත දරුවෝ මරලා ඉන්න කියලා. ආ බලමුකෝ බලන්න ප්‍රැක්ටිස් කරාද කියලා බලන්න. මතක් වුණාද එහෙම එක? අම්මව මරන්න කිව්වා මැරුවේ නැද්ද? අම්මව මරලා අම්මට උදව් කරන්න කියලා කිව්වේ මතකද? ඔන්න ඔය අන්න අර කලින් කියපු ටික හරියට අවබෝධ නැති නිසා තමයි ওই පැටලවිල්ල ඇහිලා තියෙන්නේ. මොකද ওই පැටලවිල්ල ආවට පස්සේ පින්තුණි මේ ලෝකේ නැති ඒවා ටික විද්‍යාමාන වෙලානේ දැන් මේ තියෙන්නේ. අයියා මතකද ඔබට කතා කරා අම්මා තාත්තා දරුවා මුණුපුරා ආච්චි සීයා මම ඔය කියන හැම එක ඔන්න ඔය කියන ඒවත් එක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මතකද ඔබට එදා කිව්වා අම්මා නිසා එන දුකෙන් නිදහස් වෙන්න ඕනි නම් මොකද කරන්න ඕනි? ඔව් කියන්නත් නිකන් බෑ වගේ නේද? අම්මා නිසා එන දුකෙන් නිදහස් වෙන නම් අම්මා නිසා එන දුකෙන් නිදහස් වෙන්න ඕන නම් ඇත්තට මොකද කරන් තියෙන්නේ? ඒ කියන්න බැරි අයියේ. අයියේ කියන්න බැරි. මුකුන් නිසා නේ පිටුනේ ඒ තරම් මේ හිත පඬු ගහලා තියෙන්නේ. අවිද්‍යාවෙන් ඒ තරම් පඬු ගහලා තියෙන විගතේ මේ එහෙම කියා ගන්නවත් බැහැ. මේ පොලිසියෙන් අල්ලා යන්නේ නැහැ. නවීතිරියන්නේත් නැහැ ඔබ කිව්වා කියලා. නවත් කියා ගන්න බෑ. අපි ඒකම නැතුව වෙන එකක් ගමුද? සමනලයා. සමනලයා නිසා එන දුක දුරු කරන්න නම් කවුද මරන්න ඕනේ? සමනලයා මරන්න ඕනේ. මොකද සමනලයා මරන්නේ නැතුව කිසිසේත්ම සමනලයා නිසා එන දුක දුරු කරන්න බෑ. මහත්යා නිසා එන දුක දුරු කරන්න ඕන නම් මොකද කරන්න තියෙන්නේ? දෙයියනේ කියලා මහත්යව මරලා දාන්න. පිරියන්නේ ඉඳන්නේ අපිට. කාමන්නේ නැහැ විකද. කොහොමත් එක. මහත්යව මරලා දාන්න. මොකද මහත්යා මරලා දැම්මොත් පින්වතුනි ඔබට පුළුවන් මහත්යත් එක්ක සතුටින් ජීවත් වෙන්න. ඒකේ මහත්යා මරලා දැම්මොත් ඔබට පුළුවන් මහත්යත් එක්ක සතුටින් ජීවත් වෙන්න. මහත්යා මැරුවේ නැත්තම් ඔබට පුළුවන් දුකෙන් ජීවත් වෙන්න. ඒ කොහොමද එහෙම වෙන්නේ? මොකද මහත්යා ඉඳියොත් අනිවාර්යෙන් තණ්හා වෙනවා පින්වතුනි. මහත්යා ඉඳියොත් තණ්හා වෙනවා. මහත්යෙන්දියොත් තණ්හා වෙන නිසා තණ්හාව නිසා දුක උපදිනවා. ආන්ගේ දුකෙන් නිදහස් වෙනවා යම් අවස්ථාවල් වලදී. ඒවට කියනවා පෙළීමෙන් නිදහස් වෙනවා කියලා. හරි අපි මතකද කතා කරා අපි මුලින් පෙළීමෙන් නිදහස් වෙනවා කියන කාරණාව තියෙන්නේ දුක කියන කුලකේ ඇතුළේ කියලා. නේද? මහත්යාට තණ්හාව වීම නිසා මුලින්ම හටගන්නේ මොකද්ද? පීඩාවද ආසාවද? ඈ මුලින්ම හටගන්නේ පීඩාව. පීඩාව හටගත්තට පස්සේ පීඩාවේ ප්‍රතිඵලයක් විදිහට පීඩාවෙන් නිදහස් වීම කියන එක සිද්ධ වෙනවා. නේද? ආ. එහෙනම් තණ්හා උනේ මහත්යටනේ. මහත්යා නැත්තම් කොහොමද තණ්හා වෙන්නේ? නේ? දැන් මහ දැන් ලෝක මිනිස්සු හිතන් ඉන්නේ වෙනතුනි සතුට කියන එක එන්නේ තණ්හා වුණාම කියලා. ඉතින් ඒගොල්ලෝ ඒකනේ කියන්නේ කැමති කෙනාගෙන් සතුට එන්නේ කියලා කියන්නේ ඒකනේ. මගේ ජීවිතයට සතුට ගෙනත් දුන්නේ කවුද? මගේ ජීවිතයට සතුට ගෙනත් දුන්නේ කවුද? මගේ ජීවිතේ සතුට ගන්න මං කැමති අය. මිනිස්සු එහෙම නෙමෙයිද කියන්නේ? එහෙම තමයි කියන්නේ. මගේ ජීවිතේ සතුට අරන් මං කැමති අය. ඇයි ඒ? ඒගොල්ලන්ගේ ජීවිතේ ඇත්තටම සතුට අරන් ඉන්නේ කැමති වුණාට පස්සේ තමයි. මුලින්ම වෙන්නේ කැමති වෙනවා. ඊට පස්සේ වෙන්නේ දුකටපත් වෙනවා. ඊට පස්සේ ඒ දුකෙන් නිදහස් වෙනවා. අන්නේ ඈත කෙරවල තියෙන සතුට තමයි ඒ අය කතා කරන්නේ. නමුත් අපි කතා කරන්නේ ඒක නෙමෙයි. ඔබ කැමතියි ඉන්නවා නම් ඔබට සතුටින් ඉන්න ඕන නම් පොරවක් අරන් ගිහිල්ලා ඒ කැමති හැම එකවම මොනවා කරන්නද? කැටි ගාලා පොරවෙන් කැටි ගන්න බෑනේ. කැත්තක් අරන් ගිහිල්ලා ඒ කැමති හැම කෙනාම කැටි ගාලා දාන්න. මොන 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 කැත්තෙන්ද? පඤ්ඤා උදේන. මොන කැත්තෙන්ද? ප්‍රඥාව නැමැති කැත්තෙන්. ප්‍රඥාව නැමැති කැත්තෙන් කැමති වෙලා ඉන්න හැම එකාවම මොනව කරන්නද? කපලා කපලා දාන්න තියෙනවා. ඒ කියන්නේ මරලා දාන්න. කැමති වෙලා ඉන්න හැම එකාවම මරලා දාන්න, ඒ වගේම කැමති වෙලා ඉන්න හැම දෙයක්මත් මරලා දාන්න. සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු. වස්තු කියන එක තමයි ඔය කැමති වෙච්ච එක. ද්‍රව්‍ය කියලා කියන්නේ මේ ලෝකේ. පුද්ගල කියලා කියන්නේ ඇත්තටම ස්වභාවය. සත්ව තමයි ලෝකේ. වස්තු කියන එකයි සත්ව කියන එකයි ඔන්න ඔය කියන දෙක ප්‍රඥා යුදයේ නැමති කැත්තෙන් කැටි ගහලා මරලා දාන්න. මරලා දාපු ගමන් පින්තුනි විමුක්තිය උදා වෙනවා. ඕක පොත ගිහම ලියලා තිබ්බ මොන මොකක් වේද දන්නේ නැහැ නේද? නේද? පොත ගිහම ඕක ඇලර ওই ටික ලියලා අවුරුදු 500කින් විතර පොත හොයාගෙන කවුරු හරි 500කින් පොත හොයාගෙන ඉවරලා දැන් ඒකයි පොත කියවනවා. මොකද්ද ඒක තියෙන්නේ? විමුක්තිය සාක්ෂාත් කර ගැනීම උදසානා. කැත්තක් අරගෙන කැමති වුන් ඔක්කොම මරන්න. ඒකට ඒක හරි කියලා තියෙනවා. ඒ තණ්හාව නිසානේ දුක එන්නේ. ඒ තණ්හා වෙලා ඉන්නේ මුන් ඉන්නේ හින්දානේ. මල දෙම නම් හරි. දැන් පිට එහෙම තියෙනවා ත්‍රිපිටකයේ සූත්‍ර. එහෙම කරලා වැරදිකත් තියෙනවා. නමුත් ඔබ හරි වාසනාවන්ත මේ කියන එක හරියටම තේරෙනවා. දැන් ඔබ ඉතින් ඒක කරන්න උත්සාහ කරන්න ඕනේ. අම්මා තාත්තා ඥාති හිත මිත්‍රාදී මව දෙමාපිය බඩු මූට්ටු වස්තු දේපල ඔය හැම එකක්ම විනාශ කරලා දාන්න මරලා දාන්න මෙන්න මේ කියන දහම පාවිච්චි කරලා. දැන් මේ මරණ විදිහ තමයි ඔබට අර මේ දිගින් දිගටම කියලා දෙන්නේ මරණ විදිහ. මොකද සත්‍යව මරන්න නම් ඌව ගන්න ඕන එළියට ඇදලා. දැන් තලගුවෙක් ඉන්නවා, මේ තලගුවේ කතා දිගටම යනවා නේද? හරි ජාත එක එක කාලේ ඉන්නේ එක එක සත්තු. හා තලගොයක ඉන්න හුඹහවක. දැන් හුඹහවක ඇතුලේ තලගොයක ඉන්නවනේ ඒකම මරන්න කලින් මොකද කරන්න ඕනේ? ඈ? ඒක එළියට ඇදලා ගන්න එපා. එළියට ඇදලා ගන්න අනිච්ච වලින් පින්වතුනි. ඒ කිව්වේ. දැන් ප්‍රඥා යුදේ දැන් වීරයා වගේ අරන් ගිහලා දැන් මරන්නත් එපා. මරන්න මුලින්ම අම්මා හොයා ගන්න ඕනේ. අම්මා හොයා ගන්න බෑ නිකන්. නැත්තම් ඇත්තටම මස්ලේ කන්දර ගහයි කැටිපාරක් ඇත්තටම. ඒ අම්මා නෙමෙයි අපි මේ මරන්න කියන්නේ. මොන අම්මද? කොහේ හැදෙන අම්මද? ආන් හරි. මේ හිතේ හැදෙන අම්මෙක් ඉන්නේ. අන්න ඒ අම්මෝනේ මේ මරන්න කියන්නේ. නැත්තම් අර ඇත්තටම මස්ලේ කන්දර ගහයි මේ කැටිපාර. ඒක ගහුවොත් එම අවිතිරයන් වෙනවා. ඕන්නම් කහලා බලන්න. කරන්න එපා. මුලින්ම පින්වතුනි මරන්න කලින් මරන්න ඕන එක මොනව කරගන්නවද? හොඳට මතු කරලා ගන්න ඕනේ. මතු කරලා ගත්තට පස්සේ තමයි මරන්න පුළුවන්. කොහොමද මතු කරලා ගන්නෙ? ඒ කියන්නේ මේ හුඹාව ඇතුළේ ඉන්න තලගයාව මරන්න ඕන නම් මුලින්ම මොනව කරන්න ඕනද? හුඹාවෙන් එළියට ගන්න ඕනේ. හුඹාවෙන් එළියට ගන්න කටයුතු තමයි මේකද මේ අනිච්ච වලින් කරන්නේ. ඔබට මතකද මෙතන ප්‍රොසෙස් එකක් වෙන්නේ කියන එක ඔප්පු කරගන්න කියලා කිව්වා. මොකද මේ මේ ප්‍රොසෙස් එකක් වෙන්නේ කියන එක තමයි අනිච්ච කියලා කියන්නේ. ඒ කියන්නේ උදා වෙනවා වැය වෙනවා. උදා වෙනවා වැය වෙනවා. මේ උදා වෙන වැය වෙන කටයුත්තක් විතරයි මෙතන වෙනවා කියන එක තමයි අනිච්ච. දැන් හිතන්නකො මේ ස්වාමීන් වහන්සේ මේ මෙතන තියෙන මේ ස්කන්ධ ටික. මෙතන ඇත්තම වෙන්නේ මොකද්ද? හේතු වෙන විදිහට ඊට අදාළ විපාක උදා වෙනවා. හේතු නිරෝධ වෙනකොටම මේ විපාක නිරෝධ වෙලා යනවා. උදා වෙනවා වැය වෙනවා. මේ වචන උදා වෙනවා වැය වෙනවා. මේ ශබ්ද මේ කටින් පිට වෙන ශබ්ද උදා වෙන ඒවා. කොහෙවත් තීනේවද? නැහැ. මේ 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 කය චලනයේ වීම සිද්ධ වෙනවා. මේ හැම චලනයක්ම හේතුන්ගේ ඵල. මේ ඒ වෙලා මේව උදා වෙනවා වැය වෙනවා. මෙතන මේ ඇත්ත පේනකොට පින්වතුනි මොකද වෙන්නේ? මෙතන නැති එක මොන වෙලා එනවද උඩට? මෙතන ඇත්ත පැහැදිලි කරන්න පැහැදිලි කරන්න මෙතන නැති එක මොන වෙලා එනවද උඩට? මතු වෙලා එනවා. මෙතන නැති එක මොකද්ද? ආ කවුද මෙතන නැත්තේ? කියන්නේ. දැන් මෙතන ඇහැක් නැද්ද? ඇස කන නාසය දිව කය මන ওই ඉන්ද්‍රිය ටිකක් නැද්ද? තියෙනවා. ඒවා රූප ගැවිලා ගැටෙන්නේ නැද්ද? ගැටෙනවා. හිත උදා වෙන්නේ නැද්ද? උදා වෙනවා. සංකාර උදා වෙන්නේ නැද්ද? උදා වෙනවා. සද්ද උදා වෙන්නේ නැද්ද? උදා වෙනවා. නැත්තේ මොකද්ද මෙතන? මෙතන මොකද්ද නැත්තේ? මෙතන නෑ ස්වාමීන් වහන්සේ. මෙතන ස්වාමීන් වහන්සේ කියලා ගන්නේ නැහැ පිංගතුන්. ඒ ස්වාමීන් වහන්සේ කියලා ගන්නේ නැහැ කියන එක ඕහොම කියලා හරියන්නේ නැහැ. මුලින්ම ඔබට කියන්න සිද්ධ වෙනවා මෙතන ඇත්තරම වෙන්නේ මොකද්ද කියන එක ඔප්පු කරන්න ඕනේ. ඒක තමයි අනිච්ච කියලා කියන්නේ. යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා තන් නේසොමම නමේ සවත්තාති කියලා කියන්නේ. යමක් අනිච්ච නම් මේ තියෙන දුක. යමක් අනිච්ච නම් මේන් තියෙන දුක. මොකද අනිච්ච නැතුව කිසිම වෙලාවක පිංගුදිනි දුක මතු කරන්න බෑ. ඒක තථාගතයන් වහන්සේ මේ ලෝකෙට දුක්ඛාරිය සත්‍ය දේශනා කරන්න නම් දුක කියන එක, ඒ කියන්නේ බුදුන් දේශනා කරපු දුක පෙන්වන්න නම් ලෝකෙ කියන එක මොකද්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැතුව දුක පේන්නේ නැහැ. යදනිච්ඡන් තන් දුක්ඛම පිංගුතුනි. මොකද අනිච්ච නොතේරෙන කිසිම කෙනෙකුට දුක පේන්නේ නැහැ පිංගුතුනි. ඒකයි මෙතන ඔක්කොටම කලින් මොකද්ද තියෙන්නේ කියන එක හොඳට පැහැදිලි වෙනකොට මෙතන නැති එකක් ඔය හිතට හැංගෙනවා. ඒ මේ ස්වාමීන් වහන්සේ කොහෙද ඉන්නේ මෙතනද හිතේ? ඈ ඔය දකින හැම හිතකම තියෙනවා ඉන්නවා ස්වාමීන් වහන්සේ කෙනෙක්. නමුත් මෙතන ඇත්තම උන්වහන්සේ කෙනෙක් ඉන්නවද? එහෙම නැන්නේ. ඇත්තම මේ හාමුදුරු කොහෙද ඉන්නේ? ওই හිතවල උපදින්නේ. ඒ කියන්නේ මේ ධම්මජීව හාමුදුරු සෑහෙන පිළිසක් ඉන්නවා. ඇයි මේ එක එක හිතවල එක එක අවධානය දා නේද? නෑ අපිට මෙතන 100ක් ඉන්නවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ 100ක් ඉන්නවද? ආ ඔබ කියන්න බලන්න මේ මහත්යාගේ හිතේ උපදින හාමුදුරුවද ඇත්ත හාමුදුරුවෝ? ඈ නැත්නම් අර පිටිපස්සේ ඉන්න මහත්යාගේ හිතේ උදා වෙන හාමුදුරුවද ඇත්ත හාමුදුරුවෝ? කොයි හාමුදුරුවද ඇත්ත හාමුදුරුවෝ? මොකද ඈ ඇත්ත හාමුදුරුව කවුද? ඒකෙන්ම තේරෙනව නේද පිංගුදින ඒ හාමුදුරුවෙ නෑ කියලා. මොකද එක මහත්යාගේ හිතේ උදා වෙන හාමුදුරුවෝ හරි කුහකයා. තව හාමුදුරු කෙනෙක් හිතේ හාමුදුරු කෙනෙක් නෙමෙයි. තව මහත්යෙක් හිතේ උදා වෙන හාමුදුරු හරි සීලවන්තයක්. තව මහත්යෙක් හිතේ උදා වෙන ඒ අහවල් හාමුදුරුවම හරි ගුණවන්තයක්. තව හාමුදුරු කෙනෙක් හිතයි තව මහත්යෙක් හිතේ උදා වෙන අහවල් හාමුදුරුවම හරි මොකද පෞකාරයක්. ඒකෙන්ම තේරෙනව නේද බිඟුතුනි එහෙම හාමුදුරුවෙක් නෑ මෙතන කියලා. ඔව්ද නැද්ද? දැන් එකම මිනිස්සයා එක්කෙනෙක්ගේ හිතට අම්මනේ නේ. අනිත් කෙනාගේ හිතට කවුද? ඈ නංගි. අනිත් කෙනාගේ හිතට නෝනා. අනිත් කෙනාගේ හිතට ඈ ආච්චි. අනිත් කෙනා ගිතර නැන්දා. ඉතින් ඇත්තටම එතන ඉන්නේ මොකද්ද නේද? දැන් ඉතින් එක්ක විපාකයක් දීලා පස් දිනේ පස් පැත්තකින් දැන් බලන් ඉඳලා පස්සේ එක්කෙනෙකු හිතේ නැන්දා අනිත් කෙනා ආච්චි නැන්දා. ඒකෙන්ම තේරෙනවා නේද මිගුදුනි එහෙම එකෙක් එතන නැහැ කියලා. දැන් මේ මෙතන නම් මේ හැමෝගෙම හිතවල ස්වාමීන් වහන්සේ උදා වෙනවා. නමුත් ඔය උදා වෙන ස්වාමීන් වහන්සේට ඇජෙක්ටිව් එකක් දාලා තියෙනවානේ. විශේෂණ පදයක් දාලා තියෙනවානේ. කුහක හාමුදුරු, මෝඩ හාමුදුරු, පණ්ඩිත හාමුදුරු, මොනවාද? පෞකාර හාමුදුරු, පින්වන්ත හාමුදුරු. ඇත්තම උන්වහන්සේ මොනකාරද? ඇත්තම උන්වහන්සේ පෞකාරද පින්කාරද? ඒ එක්කෙනෙක් හිතේ උදා වෙන හාමුදුරු පෞකාරයි. අපි අහන මේ ඔය කවුරු ගැනද කියන්නේ? මම මේ කියන්නේ මේ අමාදසන හාමුදුරු කියන්නේ. එක්කෙනෙක් කියන උන්වහන්සේ හරි පින්වන්තයි. කවුද කියන්නේ? කවුරු ගැනද ආවේ කියන්නේ? අමාදසන හාමුදුරු කියන්නේ. තව කෙනෙක් කියනවා උන්වහන්සේ පෞකාරයි කියලා. ඔයා කවුරු ගැනද කියන්නේ? අමාදසන හාමුදුරු ගැන. ඇත්තම අමාදසන හාමුදුරු පින්වන්තද පෞකාරද? ඔක කියනවා උන්වහන්සේ කියලා. ඇත්තට උන්වහන්සේ පෞකාරද පින්කාරද? මොකද කියන්නේ? ඉතින් අර මනුස්සයා මේ මේ පරසක්කල ගහලා කියනවා පින්වන්තයි කියලා. අනිත් කෙනා කියනවා නෑ නෑ පව්කාරේ. ඇත්තම අමාදසනාවදරු පින්වන්තද පව්වන්තද? නැත්තම් මදුවන්තද? පින්වන්තද පව්වන්තද? මොකද කියන්නේ? මොකද කියන්නේ? පින්වන්තයි කියන්නත් බෑ, පව්වන්තයි කියන්නත් බෑ. ඇයි ඒ? අමාදසනාවඳුර කියලා කෙනෙක් නැති නිසා. ඉවරයි නේද? දැන් ඉතින් වන්දනා කරලා ඉවරයි. අනේ හාමුදුරනේ මෙච්චර දවසක් පිනක් කරගෙන ඉඳලා ඒකටත් ඉවරයි වැඩි. ඒක තමයි බලවුනේ කියන්නේ ගුණේට වන්දනා කරන්න කියලා. ඉල්ලංකන්න නැතුව. එහෙම කෙනෙක් නැහැ ඉතින්. මොකද කරන්නේ? දැන් දැන් අපි හිතමුකෝ අන්‍යාගමික මිනිස්සෙ. ගෙන් ඇහුවොත් එම් බුදුහාමුදුර මොන වගේද? ආපෝ හරි කෝකේ. ඇයියේ? යසෝදරා ඉඳද්දි අර පොඩි කිරිකැටියක් ගෙදර දාලා ගියානේ. මහගෝකේ. තමන් ගැන විතරයි හිතන්නේ. එහෙම කියලා මිස අපිට කෝල් කරගිය. අර පොඩි ළමයා දැන් තාත්තා ගියානේ. දැන් කවුද ඉතුරුනේ? අම්මයි දරුවයි ගෙදර ඉතුරුනා. මොන කුහක වැඩක්ද ඒ කරේ? හරි කුහකේ කියලා කියන ඇහුවොත් එහෙම. ඔබගෙන් ඇහුව මොකද්ද කියන්නේ? ඔබට ඒ වගේ කට අරගන්නත් බැහැ නේම කියන්නේ. නේ ඔබ කියන මේ ලෝකෙටම පියාණන් වහන්සේ, මෑණියන් වහන්සේ බුදුහාමුදුරු කියලා ඔබ කියනවා. ඇත්තටම බුදුහාමුදුරු මෑණියන් වහන්සේද නැත්නම් කෝකේ? මොකද කියන්නේ? ඔය දෙක එකකට කියන්න බෑ. ඇයි ඒ? ඇයි ඒ? ඇයි ඒ? ඇත්තටම මොකෝ කියාගන්න බැරිද? එන්නේ ආන්දරේ වචන. ඇත්තටම බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් නැති නිසා. නේද අඬන්න එපා ඉතින්. ඒක තමයි කියන්නේ තථාගතයන් වහන්සේ තොපිට මාව දකින්න ඕනේ නම් දහම දකින්න කියලා. පින්වතුනි මේක කිය කොච්චර ගැඹුරක් ඒක තියනවද? දහම දැක්කේ නැත්නම් ඇත්තට උන්වහන්සේ කිව්වේ මම කියලා කියන්නේ මම බුදුහාමුදුරුවෝ නෑ. මාව බලන්න හදන්න එපා. උඹලට මාව බලන්න ඕන නම් මම මේ කියන දහමත් තියෙන්නේ. මෙන්න මේක තේරුම් ගනින් ලකු. ඊට පස්සේ මාව බලන්න නවත්තල දාන්න. මොකද ඇත්තනම මං කියලා කියන්නේ නෑ. හැබැයි එතන මොනවද තියෙන්නේ? ඈ? ಗುಣධර්ම ටිකක් තියෙනවා. ඒ ಗುಣධර්ම කියන ඒවා ගෞතම බුදුහාමුදුරුවන්ගේද? නැත්තම් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේද? නැත්තම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ? හ්ම්? කාගේවත් නෙමෙයි. ඒව ඇවිල්ලා ಗುಣ. හේතු සැකසුණාට පස්සේ උදා වෙනවා. දැන් එහෙනම් අපි කල්පනා කරන්න මොකද්ද? ඇයි තලගයා වෙලිට ගන්නෙ? මුණෙල්ලෙන්නද? තලගයා වෙලිට ගන්නෙ? ඒක හුඹහව ඇතුලේ ඉඳද්දී ඒකව මරන්න බෑ වෙනතුනි. ඔබ තේරුම් ගත්තා ඥාතියා නිසා එන දුකෙන් නිදහස් වෙන්න නම් ජාතියව ඥාතියව මරන්න ඕනේ. ඥාතියව මරන්න බෑ ඥාතියව මතු කරගන්න නැතුව. ඥාතියව මතු කරගන්න නම් ওই ඥාතියා කියලා ඔය ඔබ කියන තැන ඇත්තම තියෙන්නේ මොකද්ද කියන එක ඔප්පු කරන්න ඕනේ. අන්න ඒකට අනිච්ච කියලා කියනවා. තියෙන්නේ මොකද්ද කියන එක ඔප්පු වෙන්න එතන නැති ඥාතියව මතු වෙලා එන උඩට. ඒ කියන්නේ නැති ඥාතියෙක් උදා වෙනව නෙමෙයි. නවුතර හිත රැවටිලා ඉන්න නැති එක මොකද්ද කියලා හොඳට පැහැදිලි වෙලා එනවා. ඇත්තටම මේකනේ තියෙන්නේ නැති එක තමයි මේ ඥාතියා. අන්නේ ඒ අන්නේක මතු වෙනෝ කියලා කියන්නේ පින්තුනේ ඒක විනාශ වෙන්න පටන් ගන්නවා. මොකද හොඳට මේ හිතර තේරෙන්න ගන්නවා එහෙම එකක් මේ ලෝකේ නැහැ කියලා. ඒක තේරෙන්න පින්තුනේ තණ්හාව මොකද වෙන්නේ? තණ්හාව එන්න දුරු වෙවි යනවා. මොකද අවිද්‍යාව දුරු වෙනකොට හා වෙන්න තියෙන තැන් ඔක්කොම මොනව වෙවි යනවද? නැති වෙවි යනවා පින්තුනේ. මොකද අනිච්ච වැඩෙන්න මේ ලෝකේ ඇත්ත පේන්න ගන්නවා. බොරුව මතු වෙන්න ගන්නවා. ඇත්ත දකින්නක අනිච්ච. බොරුව තමයි දුක කියලා කියන්නේ. දුක කියලා කියන්නේ බොරුව. මොකද අනිච්ච දකින්න දකින්න තමයි මේ 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 දුක්ඛඳට හේතුව වෙච්ච දුක මතුවෙලා එන්නේ. පටිච්චසමුප්පාද එහෙම නැත්නම් ජාති එහෙම නැත්නම් වෙන්වීම නැත්නම් ෆික්ස් එක ওই මොන්නමිනුත් හඳුනන්නේ එකම කාරණාව. ඔන්න ඔය කියන දුක මතුවෙලා එනවා. මතුවෙන්න ඒක ගැන කලකිරෙනවද නැද්ද? කලකිරෙනවා වෙන්දුනේ. ඇත්ත පේනකොට බොරුව මතක් මතුවෙලා එනවා. බොරුව මතුවෙනකොටම බොරුව ගැන කලකිරෙනවද නැද්ද? බොරුව ගැන කලකිරෙනවා. ඔන්න ඔකට තමයි කියන්නේ දුකේ මොන වෙනව කියලාද? දුකේ කලකිරෙනවා කියලා. ඕකට තමයි කියන්නේ ආස්වාදේ කලකිරෙනවා කියලා. දුකේ කලකිරෙනවා. දුකේ කලකිරෙන නම් ඒ දුක කියන එක හොඳට මතුවෙලා එන්න ඕනේ. දුක කියන එක මතුවෙලා එන්න නම් යථාර්ථයේ මුලින් බලන්න ඕනේ. ඒක කියන්නේ අනිච්ච නැතුව දුක වැඩින්නේ නැහැ, දුක නැතුව අනත් වැඩින්නේ. ඔයක ඒක තේන්නේ අටක්කරා තීන පදා සම්බුද්දේන ප්‍රකාශිත. මේ ලෝකෙට බුදු කෙනෙක් පහළුණේ අනිත්‍ය දුක් දේශනා අනත් දේශනා කරන්නම තමයි. අනිත්‍ය දුක් අනත් නැතුව නිවන් දකින්නත් බෑ. දැන් අනිත්‍ය නැතුව කොහොමද දුක දකින්නේ? මොකක් දුක කියලා කියන්නේද? අනිත්‍ය නැතුව දකින්න දුකක් තියෙනවා. මොකද්ද ඒ? මට එන ප්‍රශ්න නේද? ඒ කියන්නේ අම්මා ඥාතියා හිටියනම් හරි මැරෙන්නේ නැතුව. ඥාතියා මැරෙන්නේ නැතුව හිටියනම් මට හරි සතුටුයි. නේද? ඥාතියා මැරෙන්නේ නැතුව හිටියනම් මට හරි සතුටුයි. දැන් ඥාතියා මැරුණොත් මොකද වෙන්නේ? මට දුකයි. අන්න ඒ මිනිස්සු දන්න දුක. ඉතින් ඒ මිනිස්සු හැමතිස්සෙම ඒ සතුට රඳවා ගැනීම උදෙසා හැමතිස්සෙම මොනව කරන්නද? ඥාතියා ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ඥාතියව පණ වගේ රැක ගන්නවා. පින්වතුනි ඔබත් ඥාතියව පණ වගේ රැක ගන්නවා. හැබැයි ඥාතියව මරලා. ඔබ පණ වගේ ඥාතියව රැකගන්නේ මොන ඥාතියවද? ඔය උතන තියෙන විපාක ටික. ඒ කියන්නේ එතන ගතකෝ හිතකුයි තියෙනවනේ. ඉතින් ඒ හිත රිදෙන බව දැනගෙන හිත රිදෙන දේවල් කියන්නේ. එතන ගතක් තිනවා. ගත තින බව දැනගෙන ඒ ගතට ලෙඩ හැදුනා මොනව කරනවද? බෙහෙත් දෙනවා. පින්වතුනි වෙනදට වඩා අප උපස්ථාන කරන්න පුළුවන්. හිරිකිතකමක් දැනෙන්නේ නැහැ පින්වතුනි. අහවල් කෙනාගේ අසූචි කියලා ගත්තාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අහවල් කෙනාගේ අසූචි නෙමෙයි අසූචි කියලා ගත්තාම ප්‍රශ්නයක් නැහැ. අහවල් කෙනාගේ කෙලසුඩු කියලා ගත්තාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් මේක මහා පුදුම කතාවක්නේ පින්වතුනි. දැන් මේ ඔබගේ කටේ කියලා තියෙනවනේ. දැන් ඒ ඔබගේ මුකේ කියලා තියාගන්න හොඳයි. දැන් වෙන එකක කියලා ටික කකුල ගැවුනොත් එහෙම ඈ ඊම හරියන්නේ. ඒතුළු ඒ જાතියෙම ටික කටේ තියෙන්නේ. ඒ කමන්න නැද්ද එතකොට? පේනවනේ මිනුනේ තන්නේ කර මේ වෙන ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. අහවල් පුද්ගලයාගේ අහවල් පුද්ගලයාගේ කියලා. වෙන්වෙවි මේ ලෝකෙ විජානනය වෙනකොට තමයි ප්‍රශ්න පටන් ගන්නෙ. නැවත ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් අයින් වෙනවා මිනුතුනේ. ඒ කියන්නේ වෙනදාද වඩා අප උපස්ථාන කරන්න පුළුවන්. බය වෙන්න එපා. බය නැතුව ඥාතියව මරලා දාන්න. වෙනදට වඩා හොඳට රකින්න පුළුවන්. බය නැතුව අම්මා තාත්තා මරලා දාන්න. මේ කොහොමද අනවද? බය වෙන්න එපා. අවිතිරයන් නැහැ. ඇත්තට මේ දේශනාව දාන්න නැතුව හිටෙන හරි එළියට. නැත්නම් ඔබට මේ ආවුදුම දැක බලා ගන්න ඉන්නේ බැලිකට නැත්නම් බෝගම්බරින් තමයි. ආඳුනි අපි ආවා කියලා දාන්ටේ කරන් වඩින්න මේ එන්න හිරේට ආවද මේම් පිගාන කිය. නැත කියන්න බෑනේ වින්දනේ. ඉතින් මේ කියන එක මාත්‍රයක් තේරෙන්නේ නැති මොට්ටේ ගැහුනොත් එහෙම මොකෝ කරන්නේ? ඉතින් වෙන කොහොමද කියන්නේ ඉතින්? ඉතින් ඥාතිය නිරෝධ කරන්න කියලා තමයි කියන්නේ ඉතින්. ඒකත් හරි. නැවත අරම කිව්වා ටිකක් වැඩිපුර දැනෙනවන්නේ නේ. ඒකනේ. ආන්හරි. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඉතින් හැමදේම මරන්න කියලා. ඔබටත් පුළුවන් කරන්න. අද ගිහිල්ලා බලන්න. ඔන්න පොඩි ආයුධ දෙක තුනක් දුන්නා. ප්‍රඥායුධයක් එහෙම දුන්නා. අනිච්ච කියන ප්‍රඥායුධය දුන්නා. අනිච්ච කියන ප්‍රඥායුධයෙන් හුඹව විනාශ කළා. ගන්න තලගෝයා වෙලියට. ගත්තර පස්සේ ඔබට තේරෙයි මේ තලගෝයා කියලා කියන තනිකරම මායාවක් කියලා. ඒක මහයාවක් කියලා හිතන්න වින්දුනේ ඕක ගැන කලකිරෙනවා. ඒ කියන්නේ ඒකත් එක්ක තිබ්බ බැඳීම් ඔක්කොම මොකද වෙන්නේ? බැඳීම් ඔක්කොම ලිහින්න ගන්නවා. දැන් ආදර සම්බන්ධතා හැම තියෙනවනේ. ගලව ගන්න බැරි ප්‍රේම සම්බන්ධතා හැම තියෙනවනේ. අපි ගහ තියෙන ගුරුකම්. මලයාලම් ගුරුකම් තියෙනවා. කෙලින්ම එකපාරයි ඒකෙන් දැස්ස කරන්නේ කරුවා ඔක්කොම බන්ධන විස බන්ධන අර බන්ධන මේ බන්ධන ඔක්කොම ඉවරයි. ආයි මොනවාද බන්ධන තියෙන නම් එන්න. ඒක ගුරුකමයි කරන්නේ, කරුවම වැඩේ ඉවරයි. එකම ආයුධයක් දෙනවා අනිච්ච කියන ආයුධය. අනිච්ච කියන ආයුධය දීපුකම ප්‍රශ්න කරා. මේ ළඟදී හරි ලස්සන කතාවක් ගුරුහාමුදුරුවෝ උන්වහන්සේ කිව්වා මේ මම හොල්මන් වලට බය නැහැ කියලා. ඉතින් ඒක වහන්සේ ඇයි හොල්මන් වලට බය නැත්තේ? මං හොයාගෙන තියෙන කිව්වා හොල්මන් වලට නියම මේ නියම බෙහෙත නියම අංගා තියෙනවා නියම මන්ත්‍රයක් හොල්මන් වලට. ආයි මොන හොල්මනාවක් මං මේ මන්ත්‍රය තමයි ජප කරන්නේ. මං ওই ගොඩක් මන්ත්‍ර මතක තියාගන්නේ. අපි ගුරුහාමුදුරුවෝ මොකද්ද මේක? දැන් ඔබටත් මේ අහගන්න ආසයි. අපිටත් ඉතින් පොඩි පීඩාවක් පෙළෙනවනේ මේකතුනේ. දැන් ඇහුවා ගුරුහාමුදුරුවෝ මොකද්ද ඉතින් ඔබ කියන්නේ? මං මගේ ඉස්සරහට හොල්මනක් ආවොත් මාව බය කරන්න හිතාගෙන හොල්මනක් ආවොත් උන්වහන්සේ කියනවා මොන යක්ෂය ආවත් මොන හොල්මනාවක් මොන භූතය ආවත් මොන පෙරේතය ආවත් ඔය කිසි එකකට මම බය නැහැ. මං ගාව තියෙනවා එකම එක මන්තරයක්. ඒ මන්තරේ මං කියන්න ගන්නකොටම ප්‍රශ්නේ ඔක්කොම විසඳනවා කියලා. අපි ගහ ගුරුහාමුදුරුවෝ මොකද්ද ඔය කියන්නේ? නෑ මගේ ඉස්සරහට භූතෙක් පෙරේතෙක් මාව බය කරන් මාව මරන්න આવොත් එහෙම මං ඌට බණ කියනවා කිව්වා. එතකොට මොකද වෙන්නේ? නෑ ඌට නිින්ද යනවා කිව්වා. එතකොට මං කිසි දෙයකට බය නෑ කියලා කිව්වා. මොකද අනිච්ච දුක්ඛ අනාත්ත කියනකොටම මොකද වෙන්නේ? පෙරේතර නිින්ද යනවා. පෙරේතය වුණා ඒක අහන්න පින ඒකටත් නෑ. ඒ නිසා තමයි මම මේකත් කිව්වේ නිකන් කිව්වේ. මේ ඉතින් මේකට සසරේ කරගත්ත විපාක. ඉතින් මොකද කරන්නේ? ඉතින් ගුරුහාමුදුරුවන් වහන්සේගෙන් අපිත් ඉගෙනගෙන අපිත් දැන් ඒක පාවිච්චි කරනවා. අපේ ඉස්සරහටත් කවුරුවත් අපිත් බය නෑ. ඉතින් මම ඒක නිකන් කිව්වේ. නෑ ඉතින් මේකට ඒක තමයි විදිහ ඉතින් නේද? මේ බොහෝ පිරිසකට ඉතින් ඔක්කොම අහගෙන ඉන්නවා. අර නිවන් දකින්න කෑල්ල කියනකොටම මොකද වෙන්නේ? නින්ද යනවා. පෙරේද වුණත් එච්චර වෙන්නේ නැති. මොන පෙරේද දැකලා නැහැ. ආවොත් පොඩ්ඩක් පොඩි අනිච්ච ටිකක් කියලා බලන්න මොකද වෙන්නේ කියලා. ගුරුහාමුදුරු කිව්වා ඉතින් මට බය වෙන්නේ නැහැ. මම බන පොඩ්ඩක් කියන වචන දෙකයි කියනවා. අනිච්ච කියනකොට පෙරේද යන්නේදි මට එතනින් වඩින්න පුළුවන් නිදහස කියලා. ඉතින් ඒක කිව්වේ මේ අපේ වැඩසටහනකදී. එතකොට පින්කුදී ඔන්න අපි දැන් දුන්න ඔබට ආයුධය. ඔන්න ඔය කියන ආයුධය පාවිච්චි කරලා ගෙදර ගිහිල්ලා ඥාති මිත්‍රාදී මව දෙමාපියෝ ඔක්කොම සමූල ඝාතනය කරන්න උත්සාහවන්ත වෙන්න. උත්සාහ කරලා ලබන සතියේ තෙන්න ඇවිල්ලා අපි සාකච්ඡා කරමු කොහොමද ඒකේ ප්‍රොසෙස් එක කියලා. කොහොමද ඔබගේ දියුණුව කියලා. පැහැදිලිද හැමෝටම? මෙහිදී මිනි මරණ දේවලුත් දෙනවා. මේ ටික අරගෙන ගිහිලා කටයුතු කරගන්න. හොඳයි පින්වතුනි, එහෙම අපි දැනට සාකච්ඡා මෙතනින් හමාර කරමු. මොකද අපිට ඉස්තිරි කටයුතු වලට සම්බන්ධ වෙන අවශ්‍ය නිසා. අද දවසේ පින්වතුනි මේ ඔබ සියලු දෙනා මේ දැන් මේ දැන් මේ හවසට දේශනාවක් තියෙනවානේ. ওই දේශනාවයි දැන් වෙලාවයි අතර කාලයක් ඔබට හම්බෙලා තියෙනවා. ওই කාලේ ඔබට ලැබුණ ලේසි පාසුවට නෙමෙයි මහා දේවල් කන්ද රාවක විපාකයක් ඔය හම්බෙලා තින්නේ. ඒ නිසා ඔබට ෆ්‍රී ලැබිච්ච විපාකේ ඔබට පුළුවන් උපරිමයෙන් පරිහරණය කරන්න. කාලේ නම් ආස්ති කරගන්න එපා. උපරිමයෙන් පරිහරණය කරන්න. ලබන සතිය එනකොට හැමෝම මොකද හදාගෙන ඉන්න ඕනේ? ඈ? ටයිම් ටේබල් එක හදලා අර මිනිස්සු ටික මරලා ඝාතනය කරලා ඇවිල්ලා මෙතන වාඩි වෙලා සුදු මහත්තුරු වගේ ඉන්න ඇති. හරි. එහෙනම් බෙගතුනි අපි පුණ්‍ය අනුමෝදන් කරලා ධර්ම සාකච්ඡා මෙතනින් හමාර කරමු. හොඳයි, එහෙමනම් සෑම සුදනාව සිහිපත් කරගන්න. උදෑසන මට මේ දක්වා කාලය පුරාවටම තථාගතයන් වහන්සේ උදලා ශ්‍රී සද්ධන රත්නේ උදසා ආරි මහා සංඝ රත්නේ උදවිය දාකන අපුපස්තන වන්දනාමාන කරලා කරගන්න දිනව සීලම පුණ්‍ය කුසල ශක්තියෙන් සියලු සිහිපත් කරගන්න. ඒ වගේ දහම් දේශනා ශ්‍රවණය කර දහම් මනසිකාරය කරලා දහම් දේශනා සංවිධානය කරලා කරගන්න දිනව අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ශක්තියෙන් සියලු සිහිපත් කරගන්න. මේ කරගන්න දිනව අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා පළමුකොට මම සිද්දනාට මාත්‍යන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ ආරාමයේ ගුරු හාමුදුරන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ආරාමයේ මග වඩන්නා වූ භික්ෂුන් වහන්සේලා හැම කෙනාටත් අනගාරි කනගාරික පින්වත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ පුණ්‍ය භාරය කටයුතු කරන්නා පින්වත් හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ලෝකික වූ වෙනක මග වඩන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අවසිවන්න පිරිසටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ අපි සියලු දෙනාට මාර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මේ ලෝකේ කොයිව තැනක ඒ සම්බුදු ශාසන චිරපවැත්ම නිසා මහතු යප කැපීම කටයුතු කරනවා මහානායකරු නායකයන් උතුම් යම් පිරිසක් ඉන්නවනේ ඒ උතුම්යන් වහන්සේ හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ මේ රට පාලනය කරන ආරක්ෂා කරන සංවර්ධනය කරන යම් පිරිසක් ඉන්නවනේ හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මෞදිමාප හිතමිත් ඥාති හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. අපි පින් අනුමෝදන් වෙනු තුලින් එයාට හැඳිවල තිබෙනව රෝග ආබාධ ගහපල උපද්දුන අනිමින කොට වෙන හිර්බන්ධන මාන බන්ධ නැත්තම් ඒ සියල්ල ගසා දුරින් බෝධ වෙත්වා. ශරීර සත්ත්ව ධාතුව දූෂණය වෙන වෙනව රෝග ආබාධ නැත්තම් ඒ සියල්ල ගසා දුරින් බෝධ වෙත්වා. අටානුව රෝග නවන වියද 23ක් අන්තරය ඇත්තන් ඒ සියල්ල දසා දුරින් බෝතු වෙත දසකුසලේ මිදෙත දසකුසලේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිවිසනසී නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා වින සාදු කරදර පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සිහිපත් කරගන්න පිංගුතුනි මේ කරගන්න තුනත් අපමණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් සම්බුද්ධ ශාසන දේශන ශාවකයන් වහන්සේලා ආරක්ෂා කරනවා සක්‍රිය දින සුමෛතු සිළු පරිවාර සේනාපති ඒ වගේම චාතුරු මහරජගේ දෙවිල ලෝකේ ලෝකේ වැඩ වාසය කරන එදුතරාස් විරළු විරූපක්ෂ වෛශ්‍රවණ කියන සතරන් දෙමාරවසයගේ පරිවාර සේනා පිරිසරද ඒ වගේම ආරාමික ගහ ගහ ගානේ කොලයක් කොලයක් ගන්න මන්තන වැඩ වාසය කරන සියලු භූමාල දේව දසර සියලුම සම්මෙදුරු දේව සමෙන් වාසලා ඒ වගේම මේ ස්ථාන වල අධිග්‍රහිත වැඩ වාසය කරන සියලුම දේව සමෙන් වාසලාට මේ පින් අනුමෝදන් වෙත්වා. 18ක් ශක්ති සේනාධිපති වරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ පරිවාර සේනා පිරිස මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබට පිටක් ආරස්සව රැකවරණය කරනවා ශ්‍රී විෂ්ණු කතරගම සමන්පත්තිනි දරිමුණ අය නායක ගම්බර බණ්ඩාරාදී නානන්නම් ගොතුනි බිනසින හැම කෙනාට මේ පිං අනුමෝදන් වෙත්තා. මේ පිං අනුමෝදන් වීම තුලින් ඒ හැම කෙනාම දස කුසලෙ මිදෙත්තා දස කුසලෙ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්තා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා වෙන සාදු කර දෙවියන් පිං අනුමෝදන්. ඒ වගේම සිහිපත් කරගන්න අනාදිම සතර පුරාමේ පැමිණි ගමනේදී ඔබගේ අතින් අවැඩ අසහදා හිංගිහිංසා වෙලා අද ඔබගේ පලිගන්න බලාගෙන හිටින්න ආව යම් අමනුස්සාදී ඒ මලගියාව යම් පිරිසක් ඉන්නවනේ ඒ හැම කෙනාව සීපත් කරගන්න. ඒ වගේම මේ අත්බැවේ පුරාවට ඔබගේ නමින් මලගියාව ජන්මගත නිදුනා වූ ඒ සියලුම මලගිය ඥාති මිත්‍රාදී හැම කෙනාව සීපත් කරගන්න. ඒ වගේම සසර පුරා මේ පැමිණි ගමනේදී ඔබ හා සාසම්බන්ධකමක් තිබෙනවා වූ මලගියාව යම් කෙනෙක් ඉන්නවා නම් ඒ හැම කෙනාව සීපත් කරගන්න. ඒ වගේම විවිධාකාරයේ මේ විසභාගී විපර්යාස නිසා විනාශකාරී තත්ත්වයන් නිසා යුද්ධ ආදී දේවල් නිසා මලගියව යම් පිරිසක් ඉන්නවනම් මේ කොරෝනා වෛරස් නිසා ආදි වශයෙන් මලගියව යම් පිරිසක් ඉන්නවනම් හැම කෙනාව සිහිපත් කරගන්න. මේ කරගන්න දිනාව සියලු අනන්ත ප්‍රමාණ පුණ්‍ය සිතලා ආසිනව සත්‍යය කෙරෙහි වීදී පැතිරියත්වා ඒ පිං වීදී පැතිරියාම තුලින් ඒ දුකකින් වෙලා ඉන්නවනම් ඒ තැන්වලින් අත්හැරලම දෙර සම්පති සුඛියත් බලබත්තා දස කුසලෙන් මිදෙත්වා දස කුසලේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිවිසන සී නිබ්බාන පරම සුඛියෙන් සුඛිත තර වෙත්වා හිතන සාදු කාර්යදල පිං අනුමෝදක කරා. ඒ වගේම මේ කරගන්න දිනාව සියලු පුණ්‍ය කුසල සත්කින් මහානුභාවයෙන් මේ මෙහි මල්ල මත ලක්ෂ ගණීන් හරිදුන් වහන්සේලා පහර විත්වාසන සාදු කර දිදිෂ්ඨාන කරන්න. ඒ වගේම අවසාන වශයෙන් සිහිපත් කරගන්න මේ කරන දින සීල පුණ්‍ය ක්ෂසත්කින් මහානුභාවයෙන් ඔබ අප සිරු දිනාට මේ අද්භවයේ තුරදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සීපෙමිනම දාල නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතු ඒකාන්තීම සාක්ෂාත් විත්වා කරන සාදු කර දිදිෂ්ඨාන කරන්න. සෑම තුරදාට මේ අපතක් ඒවා නිබ්බහන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. සබ්බේති වූ විජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවත සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන භාවේන සබ්බ ධම්මාන භාවේන සබ්බ සංඝාන භාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයිවන්නෝ අසුඛං බලಂತಿ සදනාට මෙහවත නිබ්බාන පරම සුඛිය සුඛිතර වේ.